තෙරුවන් සරණයි සියලු දෙනාටම. සුබරුදු පරිද්දෙන් අදත් සද්ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්නයි ඔබ සියලු දෙනා දැන් මේ සූදානම් වී සිටින්නේ. දේශනාවක් ආරම්භ කරන්න අපි ලෑස්ති වෙන මේ මොහොතේ නිරන්තරයෙන් ඔබට සිහිපත් කරන ආකාරයට මොහොතක් විමසා බලන්න. ඔබ මේ දේශනාව ශ්‍රවණය කරන්න සූදානම් වෙන පරිසරයේ ඒ සඳහා ඔබට හැකි පමණින් සකසගෙන තියනවාද කියලා. ගොඩක් දුරට ඔබට බාධා වෙන ප්‍රධානම දේ තමයි ඔබේ අතේ තියෙන ජංගම දුරකථනය. පුළුවන් නම් මේ වෙලාවට ජංගම දුරකථනය පොඩ්ඩක් පැත්තකින් තියලා තමන්ගේ ජීවිතයට යහපතක් අර්ථයක් එකතු කරගන්න තියෙන මේ පුංචි වෙලාව මොම් පොඩි වෙලාවක් මේ පිටුයි. සතිය ගත වෙච්ච කාලෙන් විතරක් නෙමෙයි අද දවසේ ඔබ අනෙක් ලෝකේ වැඩ හැම එකකටම දාන කාලයට සාපේක්ෂව බැලුවහම ලෝකෝත්තරයේ හෙවත් ඔබේ සසරට වැඩක් පලක් කරගන්න තියෙන වෙලාව බොහොම පොඩි ප්‍රමාණයක්. ගොඩක් දුරට පැවිදි ජීවිතේ වික්ෂුන් වහන්සලාට මෙහෙණින් වහන්සලාට අනගාරික පිරිසවලට ඊට වඩා ලොකු අවස්ථාවක් ලැබෙනවා. තමන්ගේ ජීවිතෙන් බොහෝ වෙලාවක් සමහර උත්තමයන් වහන්සලාට තමන්ගේ ජීවිතෙන් හැම මොහොතක්ම සමහරලාට සැතපෙන වෙලාව හැරෙනකොට ලෞකික අවශ්‍යතාවයන් පසක දාලා ලෝකෝත්තර අභිවෘද්ධිය උදෙසා තමන්ගේ මුළු ජීවිතේම කැප කරන. නමුත් ලෞකික ජීවිතයක් තුළ හිර වෙලා ඉන්න යම් පිරිසක් ඉන්නවනම් ආන්යයට ගොඩක් දුරට තමන්ට තියෙන වගකීම්, රාජකාරී, යුතුකම් ඔක්කොම එකතු කරලා ගත්තහම සමහරට ඔබ අතර පිරිසක් ඉන්නවා වෙන්න පුළුවන්. මේ හෝරාවක් දෙකක් විතරයි ඔබට මේ සතියේ තමන්ගේ මග වඩා ගැනීම කටයුතු කියලා ඇත්තටම කාලසටහනක වුණත් වෙන් කරලා ගන්න පුළුවන් වෙලාවට තියෙනවා. ඒ වෙලාවටම තමයි අනෙක් වැඩත් එකතු වෙන්නේ. ආන් එක කියන්නේ පුළුවන් තරම් පින්කට මේ වෙලාව ඔබ මුළු සතිය පුරාවට කරගත්ත පුණ්‍ය ශක්තිය ආන්ගේ පුණ්‍ය ශක්තියේ ඵල නෙලන්න සූදානම් කරගන්න. එනිසා මේ වෙලාවේ ඔබ වෙන වැඩ යොදා ගන්න එපා. ෆෝන් එක අතේ තිබ්බොත් ගොඩක් වෙලාවට බයයි. WhatsApp එකේ පණිවිඩ මොන හරි තියෙනවද කියලා බලන්න. Facebook එකේ අප්ඩේට්ස් මොන හරි තියෙනවද කියලා බලන්න. නැත්තම් මොනවාද අලුතෙන් ප්‍රවෘත්ති ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. YouTube එකේ මොනවාද අලුත් වීඩියෝස් ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න. ඔන්නෝම ඔබට හිතෙයි ඒවා කරන්න කියලා. හිතෙන එක නවත්තන්න තව කාලයක් යන්න පුළුවන්. ඉතින් ඒවා හිතෙන්නේ පින්වතුනේ පරිසරය හැදිලා ඇවිල්ලා තියෙනකොට. ආන් ඒකයි මේ කියන්නේ පරිසරය හරි වැදගත් කියලා. ගිය සති වලත් අපි මේක ගැන කතා වුණා. ඉදිරියට කතා කරගෙන යන්න. ඔබට හිතෙනේව අතර සුදුසු දේවල් තියෙනවා නොසුදුසු දේවල් තියෙනවා. ඔබ හදාගන්න පරිසරය අනුව ඔබට හිතෙන දේවල් තියෙනවා. ඒ නිසා නිවන් දැකීම උදෙසා අවශ්‍ය පරිසරයේ දැන් මේ වෙලාවේ ඔබ සූදානම් කරගන්න නම් ඔය ෆෝන් එක පොඩ්ඩක් පැත්තකින් තිබ්බනම් ගොඩක් වටිනවා. ඒකේ තියෙන බරපතලකම අපි දන්න නිසා ඉතින් උතනේ ඔබට ඒ ගැන විශේෂයෙන් මතක් කරන්න. ඒ වගේම පිරිසක් එකතු වෙලා මේ දේශනාව ශ්‍රවණය කරන්න නම් සූදානම් වෙන්නේ පුළුවන් තරම් උත්සාහ ගන්න. තව කෙනෙක්ගේ දහම් සමාධියට බාධා නොවන ආකාරයෙන් කටයුතු කරන්න. පොත පෑනක් නිරන්තරයෙන් අතේ තියාගන්න එක වටිනවා පින්වතුනි. මොකද අපි ඔබට කියලා තියෙනවා දේශනාව යන ගමන් හරි ඔබට හොඳට හිතට වදින කරුණු තියෙනවා නම් ඒවා ගැන පොඩි කෙටි සටහනක් දාගන්න කියලා. පස්සේ gedara 4-5 දෙනා එකතු වෙලා නම් මේ දේශනාව අහන්නේ. ගොඩාක් වටින දෙයක් තියෙනවා. ඔබටත් පුළුවන් දහම් දාණය තවදුරටත් කරගෙන යන දේශනාව අවසානයේ පවා ඔබ ලියාගත දහම් කරුණු අනික් අයත් එක්ක බෙදා ගන්න. සමහරවිට ඔබ ලියාගත කරුණ තව කිසි කෙනෙක්ට හිතට වැදුනේ නැතුව ඇති. ඒ නිසා ඔබ අවස්ථාවක් කරගන්න පුළුවන් ඒ දහම් කරුණ එයාට දෙන්න. ඔබ දුන්නහම ඔබට මොකද වෙන්නේ? අනිවාර්යෙන්ම ඔබට ලැබේවි. එතකොට ඔබට තේරෙයි මමත් හොඳට දේශනාව අහන් හිටියා කියලා හිතන් හිටියට මටත් අහුවෙච්ච නැති කරුණු ඒකේ තිබ්බ නැේද කියලා. ඉතින් ඔන්න ඔය ආකාරයට gedara තුර ඔබට පුළුවන් පින්වතුනි දහම බෙදා හදා ගන්න හොඳ පරිසරයක් හදා ගන්න. ඉතින් අන්න ඔය විදිහට කටයුතු කරගත්තොත් ඔබට ඔබ සීල දනාට බොහෝ හිතසුව පිණිස ඔය කරුණු කාරණා පවතිවි. ඉතින් ඒකයි නිරන්තරයෙන් ඒක ගැන සිහිපත් කරන්. කවුරුත් හිතන්න එපා මේ ඇඟිල්ලෙන් එන හැමදාම එකම දේ කියනව නේද කියලා. ඒ කියන්නේ පින්වතුනි එකක් අලුතෙන්ම බනහන කෙනෙක් අද සම්බන්ධ වෙනවා වෙන්න පුළුවන්. අපි දන්නේ නැනේක. සහ දෙවෙනි කාරණාව සමහරක් දේවල් නිරන්තරයෙන් කිය මතක් කරනකොට තමයි පින්වතුනි ඒක ඔළුවේ හොඳට හිටින්නේ. කාලයක් එක දිගට එක දෙයක් කරාම තමයි ඒක පුරුද්දක් වෙන්නේ. ඉතින් පුරුද්දක් වෙනකන් අපේ ළඟින් ගුරුවරයෙක් ඉඳගෙන අපිට ඒක මතක් කරන එක ගොඩක් වටිනවා. ඒක අපේ පුණ්‍ය ශක්තියේ අපි කරගත්ත පින්වල විපාක විදිහට අපි කල්පනා කරලා බලනවනම් ගොඩක් ඒක වටිනවා. හොඳයි. එහෙමනම් පින්වතුනි අපි අද දවසේ දේශනාව ආරම්භ කරන්න මේ ආකාරයෙන් කටයුතු සිදු කරගමු. එහෙමනම් පළමු කොටම ඒ උත්තරීතර තථාගත භාග්‍යතුන් වහන්සේ වන්දනා කරගෙන තිසරණේ සහිත පංච ශික්ෂාපද සමාදන් වෙලා දේවතා ආරාධනාව සිදු කරලා ඒ වගේම සසර පුරාවට තමන්ගේ අතින් සිදු වෙච්ච අපවාද උපවාද යම් තාක් තියෙනවා නම් ඒ සියල්ලක්ම කමා කරගෙන සසර පුරාවට මේ වර්ෂයේ පුරාවට මාසේ පුරාවට සතියේ පුරාවට දවස පුරාවට කරගත්ත සියලුම පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තියින් මේ මොහොතේ ඔබ කරා ඇදී යවිදින් මේ ධම් සභා මණ්ඩපය තුලදී දහම් අවබෝධය සාක්ෂාත් වෙන්නට අදිෂ්ඨාන තියලා අපි වැඩ කටයුතු ආරම්භ කරමු. හොඳයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හොඳයි. සියලු දෙනාම මා කියවෙන් පසු කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි. තတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි. තတိယံපි ධම්මං සරණං ගච්ඡාමි. තတိယံපි සංඝං සරණං ගච්ඡාමි. සරණාගමනං සම්පුන්නං. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කත්වා අපමාදේන සම්පාදේත. එහෙමනම් පින්විතනේ සිල් දනාම මොහොතකට සිහිපත් කරගන්න. මේ අනන්ත සංසාරයත් ඉස්සේ ඔබත් එක්ක එකට ජීවත් වෙච්ච එකට එකතු වෙලා කටයුතු කරපු සංසාරයත් ඉස්සේ ඔබට මව්දෙමව්පියන් වුණු සහෝදර සහෝදරි ඥාති හිත මිත්‍රාදී වුණු යම් පිරිසක් ඇත්නම් ඒ සිල් දනාම මේ මොහොතේ සිහිපත් කරගෙන තමන්ට උදව්පදව් කරපු අපුප්කාර කරපු වැලිකඩක ධර්මකින් වතුර බිඳුවක ධර්මකින් හෝ තමන්ගේ ජීවිතයේ යහපතක් ආශිර්වාදයක් එකතු කරපු යම් තා පිරිසක් ඉන්නවා නම් පින්වතුනි මේ දසදහසක් ලෝක ධාතුවේ ජීවත් වෙන වැඩ වාසය කරන මේ දෙවි දේවතාවුන් වහන්සේලාටත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය ආරක්ෂා කරන සක්‍රදේන්තුප ප්‍රධාන සදෙව් ලෝක වාසී මේ දේව මහරජ දරුවන් ඇතුළු එයාගේ පරිවාර පිරිසටත් ඒ වගේම තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයේ පිළිසරණ පතාගෙන පිහිට පතාගෙන මේ අනාදිමත් සංසාරක ඉඳන් ආපු යම් පිරිසක් ඉන්නවා නම් මේ සසරෙන් ගොඩ වෙන්න කියලා එකම හෝ අදහසක් බලාපොරොත්තුවක් අදිෂ්ඨානයක් හිතේ තියාගත්ත ආන් ඒ සියලුම දෙනා කෙරෙහි අප්‍රමාණ මෙත්තා සාගත චේතනාව යුක්තව සියලුම ප්‍රාණ භූතයන් කෙරෙහි හිතානුකම්පිතව කටයුතු කරමි කියන අදිෂ්ඨානයෙන් යුක්තව ඒ සියලු දෙනාට මේ ස්ථානයේ ඉන්න කියලා ආරාධනා කරගමු. ඇවිදින් මේ සිදු කරන මහා පුණ්‍ය කර්මය දැක බලාගෙන සිත් පහදවාගෙන යම් පිරිසක් අභාග්‍යගාමීව ඉන්නවා නම් ඒන් අත මිදලා සුගතිගාමී වන්නටත් සුගතිගාමීලා ඉන්න යම් තා පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාට මේ සද්ධර්මයේ කනවැකිලා චතුරාර්ය සත්‍ය අවබෝධය ලැබිලා දහසක් නම් ප්‍රතිමන්විත සෝතාපන්න ඵලයේ සාක්ෂාත් කරගන්න හැකි වේවා කියන අදිෂ්ඨාන යුක්ත අපි ඒ සියලු දෙනාට මෙම ස්ථානට එන්නට කියලා දැන් ආරාධනා කරමු. සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා හොඳයි පින්වතුනි එහෙමනම් ඒ වගේම සීල දනාම මේ අනන්ත සංසාරය පුරාවට තමන් ආපු ගමන තුල අසත්පුරුෂයන්ගේ ඉගැන්වුම් බහට ලක් වෙලා ඒ අසත්පුරුෂයන්ගේ ඇසුරටපත් වෙලා සත්පුරුෂයන් වහන්සේලාට ත්‍රිවිධ රත්නයේට ආර්ය උත්තමයන් වහන්සේලාට තමන්ගේ අතින් අපවාද උපාද යම් තාක් සිදු වෙලා තියෙනවා නම් මේ සියල්ලක්ම කමා කර ගැනීම සඳහා මේ ආකාරයට මොහොතක් අපි සීල දනාම සිහිපත් කරගමු. අනන්ත සංසාර පටන් මේ මොහොත දක්වා මං එන ගමන තුළ මගේ සිත කය වචන යන තිදොරින් අති උත්තරීතර වූ බුද්ධ රත්නයේ ධම්ම රත්නයේ සංඝ රත්නයේට සම්මා සම්බුදු පියාණන් වහන්සේලාට පසේ බුදු පියාණන් වහන්සේලාට අරහත් බුදු පියාණන් වහන්සේලාට අනාගාමී සකෘදාගාමී සෝතාපන්න මගපලලාභී උත්තරීතර ආරයන් වහන්සේලාට ශ්‍රී සම්බුද්ධ ශාසනයට දන හෝ නොදන වරදක් අපවාදයක් උපවාදයක් අපහාසයක් උපහාසයක් හිරිහැරය කරදරය ප්‍රමාද දෝෂයක් තරමකින් හෝ සිදුවී ඇතනම් ඒ උත්තරීතර ආරයන් වහන්සේලා මාහට දස දහසක් වර කෝටි ලක්ෂයකුත් වර කමාකර වැඩවධාරණ සේක්වා කියලා සීල දෙනා මාරිපවාදන කමා කරගන්න ඒ වගේ මාරුපාද කමා කරගන්න මොහොතේ ඔබ සීල දෙනා මේක මදිෂ්ඨානයක් හිතර ගන්න පින්විතනේ තමන්ගේ අතින් මින් මත්තට කෙදිනකවත් ඒ උත්තරීතර ආරයන් වහන්සේලාට අපවාද උපවාද වෙන්නට ඉඩ තියන්නේ නැහැ කියලා. අවසාන වශයෙන් සියලු දෙනාම අද දවස ඇතුළත ඔබ කරගත් යම් පුණ්‍ය කර්මයක් ඇතනම් මොහොතකට ඒක සිහිපත් කරගෙන ඒ පුණ්‍ය ශක්තිය අනුභවයෙන් ඒ වගේම සසර පුරාවට කරගත් යම් තා පුණ්‍ය ගංගාව කුසල ගංගාව ඇතනම් ඒ සියල්ලක් මේ අනුභවයෙන් මේ ධම්සපා මණ්ඩපය තුළදී දහසක් නයින් ප්‍රතිමණ්ඩිත උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටන්නට මට හේතු වාසනා සැකසෙත්වා. ඒ උත්තරීතර සෝතාපන්න ඵලයේ පිහිටෙන යම් පිරිසක් කියනවා නම් ඉතිරි මාර්ගඵලයන් උපසම්පදා කරගෙන අජරාමර සංඛ්‍යාත නිර්වාණ ධාතුව සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වෙත්වා කියලා සියලු දෙනාම අදිෂ්ඨාන කරලා මේ දේශනාව ශ්‍රවණය කරන්ට දැන් සියලු දෙනාම සූදානම්. පොරොන්දු ප්‍රකාරව අපි අදත් ඔබට තියෙන දහම් ප්‍රශ්න කීපයක් කතා කරගෙන යමු. කාලයතිස් එකතු වෙච්ච ප්‍රශ්න වගේකුත් තියෙනවා. නමුත් ඔබට ගිය සතියේ තේරුම් ගන්න නැති වෙනතුනි. ඔබ අහන ප්‍රශ්නය සමහර ලාවට පොඩි ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. වචන 10ක 15ක ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් ඒ ප්‍රශ්නයට ඔබට එලව මෙලව සාර්ථක කරගන්න අවශ්‍ය කරන පිළිතුරක් ලබා දෙන්නට නම් කෙටි වචන සංඛ්‍යාවකින් නැත්නම් අඩු වචන සංඛ්‍යාවකින් ප්‍රශ්නය ඇහුවට අඩු වචන සංඛ්‍යාවකින් ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්න බැරි බව ඔබට පැහැදිලි වෙන්න ඇති. අන් ඒ නිසායි සාධාරණ උත්තරයක් දෙන්න, ඔබට සෑහීමකට පත් වෙන්න පුළුවන් උත්තරයක් දෙන්න. ඒ වගේම සමහරට ඔබ ප්‍රශ්නය අහන්නේ ඒක අරමුණකින්, නමුත් වගකීමක් ගන්න පිරිසක් හැටියට පින්වතුනි, මොකද ඔබ අපෙන් ඉල්ලීමක් කරලා තිනවා. ඒ තමයි ඔබව නිවනට අරන් යන්න අවශ්‍ය කරන පරිසරය ඔබට හදලා දෙන්න කියලා, ඔබව නිවන් මගට හැඩගස්වලා දෙන්න කියලා, නිවනට යන පාර ඔබට එලිපෙහෙලි කරලා දෙන්න කියලා. එතකොට පින්වතුනි ඔබ ප්‍රශ්නේ අහන්නේ ඒක අරමුණකින් වෙන්න පුළුවන්. නමුත් අපි ඒට උත්තර දෙන්න ඕනේ ඔබ ඒ ප්‍රශ්නෙට උත්තරේ ලබා ගත්තට පස්සේ මාත්‍රයක් හරි ඔබේ හිත මේ කුණු සසරේ තවදුරටත් නම් ඉඳලා පළක් නැහැ. කොච්චර කරත් ඔච්චර තමයි. කොච්චර කරලවත් මටවත් මගේ වටේ ඉන්න පිරිසවත් කවදාකවත් සතුටින් තියන්න පුළුවන් කියලා කියන එක හීනයක්. ආන් ඒ නිසා අද අදම පුළු පුළුවන් තරමින් මම මහන්සිලා මගේ නිවන සාක්ෂාත් කරගන්න ඕනේ. මගේ වටේ ඉන්න ලෝක සත්ත්වයාටත් පුළුවන් පමණින් නිවනට යොමු කරගන්න මම උත්සාහ ගන්න ඕනේ කියන කාරණාව ඔබේ ඔළුවට වැටෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙනවට වඩා හොඳයි නොදී ඉන්න එක. ලෝකේ හොඳයි කියලා ඔබේ හිතේ අදහසක් තියෙනවා නම් පින්වතුනි, ඔබ ඉදිරිපත් කරන ප්‍රශ්නෙට ලැබෙන උත්තරය අනුව ඔබට මාත්‍රයක්වත් ඒ අදහසේ වෙනසක් සිද්ධ වෙන්නේ නැත්නම්, එහෙනම් හුදෙක් නිවන් ආબોධයේ පිණිස නෙමෙයි ඒ ප්‍රශ්නෙට උත්තර දීලා තියෙන්නේ. ආන් ඒකයි අපි සමහර ලාවට ඉදිරිපත් කරන ප්‍රශ්න ටිකක් කල්ල්ලන්නේ. මොකද සමහර ලාවට පින්වතුනි මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ප්‍රවිෂ්ඨයක් ගන්න කලින් ඔබට දහම් කරුණු විශාල ප්‍රමාණයක් කලින් පැහැදිලි කරලා දෙන්න ඕනේ. ඒ නිසා ඔබ ඒව ගැන මාත්‍රයක්වත් අමනාපයක් හිතේ තියාගන්න එපා. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් අපි දැන් ප්‍රශ්න ඉදිරිපත් කළා කොච්චර කල්ද, දැන් මාස 6ක් වෙනවා මම ප්‍රශ්නය වල තාම නෑ උත්තරයක් ආවේ. ඔබ එහෙම හිතන්න හොඳ නෑ පින්වතුනි, හේතු කීපයක් නිසා. එකක් තමයි ගොඩක් දුරට අපිට පේන්නේ අපිව විතරයි. දැන් ඔබ වාහනේ කැඩිලා ගරාජ් එකට වාහනේ අරන් ගියාම ඔබට ලොකෝ ඔබේ වාහනේ නේද? ତොර ගරාජ් එකේ ඉන්න බාස්කෙන් ගිහලා ඇහුවාම වාහනේ ඔන්න ගෙනාවා මේක පොඩක් බලන්න පුළුවන්ද? කීයටද මට වාහනේ ගන්න පුළුවන්? ඔබ බලාපොරොත්තු වෙන්නේ තව පැයකින් ඇවිල්ලා වාහනේ අරන් යන්න සර් කියලා කියයි කියලා. නැවත ඒ මහත්තයා උත්තරයක් දෙනවා. තියලා යන්න අපි බල්ල කෝල්ලයක් දෙන්නම් සාමාන්‍යයෙන් ලබන සතිය වගේ ආවනම් හරි කියලා. ඔබ උඩුබිම් බලනවා ඒ මොකක්ද ඒ කියපු උත්තරේ කියලා. මං හිතේ මේ තා පැයකින් මට වාහනය අරන් යන්න පුළුවන් වෙයි කියලා. එහෙම හිතෙන්නේ පින්වතුනි ඔබට තියෙන ලොකුම ප්‍රශ්නේ ඔබේ වාහනේ. ඔබට කලින් ආපු මහත්තයා එයාට තියෙන ලොකුම ප්‍රශ්නේ මොකද්ද? ඔබේ වාහනේද? ද නැත්නම් එයාගේ වාහනේ ගේන්න කලින් තිබ්බ වාහනේද? නෑ. මේ හැමෝටම ලොකුම ප්‍රශ්නේ එයාගේ වාහනේ. තම තමන්ගේ වාහන තමයි තම තමන්ගේ ප්‍රශ්නේ. නමුත් අර ගරාජ් එකේ ඉන්න මිනිස්සු අර පින්වතුනි එයා ගොඩක් දුරට බලන්න ඕනේ. ඒ හැමෝගෙම අවශ්‍යතාවය දිහා බලලා වැඩිමනත් අවශ්‍යතාවය තියෙන කාටද? ආන් ඒ කෙනාට තමයි පිහිට වෙන්න උත්සාහ කරන්න ඕනේ. මේ ගොඩක් දුරට අපිටත් කරන්න වෙන්නේ ඔන්න ඔය වගේ දෙයක් පින්වතුනි. ඒ වගේම තමයි සමහරවල්ලාට සමහර දේශනාවල් අපි ප්‍රශ්න එකක්වත් ගන්නෙ නැහැ. හැබැයි අපිට පේනවත් දන්නේ නැහැ ප්‍රශ්න පත්‍රයක් අරන් ඇවිල්ලා මේ මේසෙ උඩ තියලා තියෙන. අපේ පිරිසක් ඉන්නවා පින්වතුනි මේ ප්‍රශ්න සූදානම් කරලා තියෙන සතියක් ගන්න. සමහරක් වෙලාවට දේශනාව ආරම්භ කරාට පස්සේ ඒ දේශනාවේ නැගෙන්නේ වෙනම පැත්තක්. ඔබ දන්නවනේ ඇවිල්ලා මාතෘකාවකට බණ කියන නෙමෙයි. ඉතින් ඔබව අරමුණු කරන ඒක මේ විශේෂ සමාධියක් එහෙම නෙමෙයි. අපි අදිෂ්ඨානයක් ගන්නවා පින්වතුනි ඔබට අවශ්‍ය දේ මේ දේශනාවේ දේශනාවෙත්වා කියලා. කොටින්ම මම කලිනුත් මේ කාරණාව ඔබට කියලා තිනවා ඔබේ පුණ්‍ය ශක්තියට බාර කරනවා. එහෙනම් ඔබ යම්තාක් පින් කරගෙන තිනවනම් ආන් ඒ පුණ්‍ය ශක්තියට බාර දෙනවා මේ වෙලාවේ ඔබට අවශ්‍ය දේ මේ දේශනාවේ කියවෙත්වා කියලා. ඒකයි ගොඩක් වෙලාවට පින්වතුනි මේ කරන දේශනාව මම පවා ආපහු හරයක් අහන්නේ. මොකද ඒකට හේතුව පෙර අසා නොතිබුණු දහම් කරුණු අහන්න ලැබෙනවා. ඒ දේවල් එහෙම වෙන්නේ කොහොමද කියන එක සමහරට කෙනෙක්ට මැජික් වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ කොහොමද? ඔබ වහන්සේනේ දේශනාව කරන්නේ. ඔබ වහන්සේ කොහොමද? ඔබ වහන්සේ නොදන්න දෙයක් කියන්නේ. ඒ මමයි දේශනාව කරන්න කියලා පේනකොට පින්වතුනි ඔබට හිතෙන දෙයක්. නමුත් ඔබ මේ කරුණු කාරණා හරියාකාරව එකින් එක තේරුම් කරගෙන යද්දී ඔබට තේරෙයි පින්වතුනි මේ හැම දෙයක්ම පිටිපස්සේ ක්‍රියාත්මක වන බලවේගයක් තියෙනවා. ආන් ඒ බලවේගයට කියනවා කර්ම ශක්තිය කියලා. ඒ කර්මයන්ගෙන් ජනිත වෙන විපාක ශක්තිය කියලා. ඕන ඕවායින් තමයි පින්වතුනි මේ ලෝකේ සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ. මෙතන ඇවිල්ලා මට ඕන දේ මට කරන්න බෑ. මගේ ඕනකමට පින්වතුනි මේ ලෝකේ සත පහකවත් වටිනාකමක් දීලා නැහැ. එහෙම වුණා නම් ඔබ හිතනවාද මම මෙච්චර කාලයක් සසර ඒවි කියලා? මගේ උමනාවට නම් වැඩ සිද්ධ වෙන්නේ. මගේ උමනාවට නම් වැඩ සිද්ධ වෙන්නේ පිංගුදුන ඔබ හිතනවාද අපිට මෙච්චර ඔබට බන කියන්න සිද්ධ වෙවි කියලා? එහෙනම් පිංගුතුනි මට ඕනේ ඔබ සියලු දෙනාම එක බන පදයකින් නිවන් දක්වන්න. අර එක්තරා වික්ෂුන් වහන්සේ නමක් හිටියේ පිංගුතුනි ගල්පව්වෙන් බිමට පැන්නා. මේ නිවන නම් කරගන්න බැරි වෙයි කියලා. වැඩක් නැහැ ජීවත් වෙලා. මෙච්චර කාලයක් උත්සාහ කරා නිවන් දකින්න හම්බුනේ නැහැ. තථාගතයන් වහන්සේ ඔබ දැක්කා. උන්වහන්සේ එතනට වැඩලා. උන්වහන්සේ බණ කියනවා. ඒ දේශනාව පිංගුතුනි ආරම්භ කළා. ඒ දේශනාව අවසන් වෙන්නේ ඒ වික්ෂුන් වහන්සේ ඒ ගල්පව්වෙන් බිමට වැටිලා. උන්වහන්සේගේ මරණයත් එක්ක. බොහොම කෙටි කාලයක් තුල උන්වහන්සේ පෘථග්ජන භාවයෙන් මිදිලා සෝතාපන්න සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයක් සාක්ෂාත් කරගෙන ඇත්තට මැරෙනව නෙමෙයි උන්වහන්සේ නිර්වාණ පානවා. එහෙනම් මගේ ඕන කමට නම් මේ ලෝකේ දේවල් සිද්ධ වෙන්නේ ඔබ හැමෝම නිවන් දකින්න ඕන ඔහොම. තප්පර ගාණක් සමහරට ඒ බණ ඒ දේශනාව කරන්නේ නැති. සමහර තප්පර 5ක් වෙන්නේ නැති. තප්පර 10ක් වෙන්නේ නැති. ටිකක් උසකින් නම් පැන්නේ. එහෙම නැතුව පින්වතුනි හිතලා බලන්නකෝ සති ගානක් තිස්සේ මහන්සි වෙලා සම්මා සමාධි වැඩසටහන් ආදී වශයෙන් විවිධාකාර වැඩසටහන් සූදානම් කරගෙන ඔබට මෙහෙ එන්න කියලා ධර්මවලොත් ගෙදර තියලා වැඩ කරන තැන්වලින් නිවාඩුත් අරගෙන බෑග් මලු පැක් කරගෙන තමන්ගේ වැඩ රාජකාරිය අනෙක් අයට බෙදලා දීලා ඒ ඔක්කොමත් කරගෙන මෙහෙට ඇවිල්ලා ඔබ මෙච්චර දුක් විඳගෙන නිවන් දකින්න අපිට ඕනකමක් නැහැ පින්වතුනි. කොහොමත් මට නම් ඕන කමක් නැහැ. මෙච්චර දුක් විඳගෙන නිවන් දකින්න. දුක් විඳගෙන නිවන් දකින්න කියන එක හරියට තේරුම් ගන්න. වහා දහම අවබෝධ කරගෙන නිවනට යන්න පුළුවන් නම් හරි පහසුයි. මේ ජීවත් වෙන සිද්ධ වෙලා තියෙන එකක් පින්වතුනි, ඇත්තට මේක පැත්තකින් බැලුවාම දුකක්ම නෙමෙයි. දන් වළඳන එක දුකක් නෙමේද? බට්ටික අනා ගන්න ඕනේ. වෙහෙස කරයි. කරට දා ගන්න ඕනේ. වෙහෙස කරයි. හපන්න ඕනේ. වෙහෙස කරයි. ඊදාසේ බත්වල වැලි කැටයක් එහෙම තිබ්බොත් දත්තස්සේ ඒවා අහු වෙනව, හිර වෙනව, සමහරවල් දත් කෑලි වලට කැඩලා යනවා. වෙහෙස කරයි, පීඩාකාරී. හිතරිදුන් නැතුණත් පින්තුනේ ගතරි දෙනවනේ. ඊදාසේ ස්මෝල් යන්න පුළුවන්. හිර වෙන්න පුළුවන්. කොහොම හරි යන්තම් ඔක බඩ ඇතුළට දාගත්ත කියමුකෝ. දැන් ඔක දිරවන්න ඕනේ. ඊළඟට බත් මත. එතනින් එහාට සමහරක් වෙලාවට භාවනාවක් කරගෙන ටිකක් අපහසු වෙන්න පුළුවන්. නිදි මතට බරයි. දේශනාවක් ශ්‍රවණය කරන්න අපහසු වෙන්න පුළුවන්. නිදි මතට බරයි. බත් මත. ඕක බඩ ඇතුලේ ජීර්ණය කරන්න ඕනේ. ඒකවත් එහෙම පය හයක්ද කොහෙද? ඊට පස්සේ ගත ටිකයි පිටකල යවන්නත් ඕනේ. සමහල්ලාට ඒවා වල ප්‍රශ්න තියෙනවා. ඔබ දන්නවනේ ඔබේ ජීවිතයේ අත්දැකීම් තියෙනවනේ පින්වතුනි. සමහල්ලාට හරි විදිහට යන්නේ නැහැ. හිර වෙනවා. ඕන නැති වෙලාවට යනවා අනික් වෙලාවල. ඕන වෙලාවට යන්නේ නැහැ, ඕන නැති වෙලාවට යනවා. ඔය දෙකෙන් ප්‍රශ්නනේ. ඒක හැම තැනකම තියෙන්නේ පින්වතුනි. අපිට විඳින්න සිද්ධ වෙලා තියෙන දුක. ඉතින් මගේ වමනාවට නම් පින්විතනේ දේවල් සිද්ධ වෙන්නේ මම මෙච්චර කාලයක් සංසාරේ ඉන්නේ නැහැ. පිරිනිවන් පාන. මේද බොහෝ කාලයක රුඩදී. මර සසරේ හම්බෙච්ච පළවෙනි බුදුහාමුදුරන් වහන්සේගෙන් බණපදයක් අහගෙන, හෝ ආරයන් වහන්සේගෙන් බණපදයක් අහගෙන පින්විතනේ වැඩේ කරගන්න නම් තමයි මට ඕන විදිහට දේවල් සිද්ධ වුණා නම් ඒක සිද්ධ වෙන්නේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. හේතු සැකසෙනකොට තමයි ඵල උදා වෙන්නේ. ඉතින් ඒ නිසා ආන් ඒ වගේ සමහල්ලාට අපි අපේ දේශනාව කරන වඩිනකොට දෙඟුතුනේ ඒ එතන පරිසරය අනුව තමයි දේශනාව වැදෙන්නේ. ඉතින් සමහල්ලාට මේ කොච්චර මේ ප්‍රශ්න මෙතන තියලා වෙලා තිබ්බත් ඒ ප්‍රශ්න එතනට නැගෙන්නේ නැහැ. එහෙම කරන්න කිව්වොත් දේශනාව හරි કૃතිමයි. ඔබටම හරි නීරස වෙයි එතකොට. ආන් ඉන්නේ සහ අර ඔබේ පුණ්‍ය ශක්තියට පටහැනිව ක්‍රියාත්මක වෙන්න උත්සාහ ගන්න ස්වභාවයක් තමයි ඒකේ තියෙන්නේ. ඒතර ගොඩක් දුරට පින්දින අවශ්‍ය කාරණා නෙමෙයි කියවෙන්නේ. ත්‍යාං ඒකයි සමහල්ලාට අපි ওই විදිහට කටයුතු කරන්නේ. නමුත් අපිට මම පොරොන්දුවක් වුණා ඔබ ඒවල තියෙන ප්‍රශ්න වලට අපි පුළුවන් තරම් උත්තර දෙන්න උත්සාහ ගමු කියලා. ඒ නිසායි පොරොන්දු ප්‍රකාරව අපි මේ ඉදිරි දේශනාවල උත්සාහ ගමු ඒ ප්‍රශ්නට උත්තර දෙන්න. සසරේ අනාත වෙලා තියෙන ස්වභාවය පින්විතනේ හැම වෙලාවෙම තේරුම් ගන්න. ඇත්තටම මේ සමහර ප්‍රශ්න කියවහම අපිට තේරෙන දේ තමයි මේ මිනිස්සු මොන තරම් අනාත වෙලාද කියලා සංසාරේ. ජීවිත තුල. හැබැයි අනාත වෙලා හිටියර පින්විතනේ ඒවයින් අනාතත්වයෙන් මිදෙන්න තාම හරියට අවබෝධයක් නැහැ. අඩුතරමේ පින්වතුන් මේ ප්‍රශ්න අහන පින්වතුන්ට පොටක් පෑදීගෙන එන පාටයි. ඒකනේ ප්‍රශ්නයක් අහන්න අදහසක් පහළ වෙලා තියෙන්නේ. සමහර කෙනෙක් ඉන්න පුළුවන් තරුණ මහත්තයෙක් අද පළවෙනිවතාවට මේ දේශනාව අහන්න. ජීවිතේ පුරාවට එයා ඇබ්බැහි වෙලා තිබ්බ මොකක් හෝ දෙයක් තිබ්බා. ආන්ගේ ඇබ්බැහි වෙලා තිබ්බ කාරණාව කඩා ගන්න බැරි කම නිසා පින්වතුනේ අප්‍රමාණව දුක් විඳිනවා. සමහරට ගෙදර අයට කියා ගන්න බෑ. තමන්ගේ අම්මට තාත්තට කියා ගන්න බෑ. ඔබ ගව නැද්ද එහෙම ප්‍රශ්න? අම්මට තාත්තට කියන්න බැරි ප්‍රශ්න. තමන්ගේ බිරිඳට තමන්ගේ ස්වාමි පුරුෂයාට කියා ගන්න බැරි ප්‍රශ්න. තමන්ගේ ගුරුවරුන්ට කියා ගන්න බැරි ප්‍රශ්න. ලෝකේ ඒ ප්‍රශ්නේ පින්වතුනි ඔබට මතක් වෙලා එනකොට ඔබ තනි ඔබ සම්පූර්ණයෙන් මේ ලෝකේ තනි වෙනවා කියන දැනෙන ප්‍රශ්න නැද්ද ඔබ ගාව? මේ ලෝකේ තව බිලියන 8ක් මිනිස්සු ඉන්නවලු. හැබැයි ওই බිලියන 8ම හිටියත් 8ක් නෙමෙයි බිලියන 800ක් හිටියත් ඔබ තනි වෙන ප්‍රශ්න නැද්ද ඔබ ගාව? මොකද මේ ප්‍රශ්නේ කාටවත් කියන්න බෑ. මේ ප්‍රශ්නට උත්තරයක් ඇත්තෙත් නැහැ. තනියෙන් තමන්න ප්‍රශ්නේ උත්තරේ හොයාගන්නත් බෑ. ආන්ගෙලාට දැන් ඕනේ මේ මහ පුදුම අනාතත්වය. පුදුම අසරණකම. අපිට ඕනේ පින්වදිනේ පුළුවන් තරම් ඔබව ආන්නේ කියන අසරණ භාවයෙන් නිදහස් කරලා දෙන්න. ඒකයි මම කියන්නේ. මට ඕනේ කරන්න පින්වදිනේ ඔබ එවන හැම ප්‍රශ්නයකටම උත්තර දෙන එක නෙමෙයි. ඔබ තේරුම් ගන්න මම ඇයි එහෙම කියන්නේ කියලා. මම ප්‍රශ්න වලට උත්තර දෙන මැෂින් එකක් නෙමෙයි පින්වතුනි. මම කියන්නේ මම Google නෙමෙයි. ඔබට ඕන ප්‍රශ්නයක් අහන්න ඒකට උත්තර දෙන්න. එහෙම එකක් නෙමෙයි අපි මේ කරන්නේ. අපිට ඕනේ කරන්නේ පින්වතුනි මේ සසරේ අනාථ වෙලා ඉන්න සත්වයෝ. තව එක්කෙනෙක් හරි. අපි මේ ලෝකෙන් යන්න කලින් ගොඩදාලා යන්න. ඒ කියන්නේ පින්වතුනි එයාට තමන්ගේ ප්‍රශ්න තනියෙන් විසඳ ගන්න පුළුවන් ක්‍රමයේ අඳුනලා දීලා යන්න. මට ඕනේ ඔබට හැමදාම මාළු අල්ලලා දෙන්න නෙමෙයි. ඔබට තනියෙන් මාළු අල්ල ගන්න ක්‍රමය කියලා දෙන්න. මොකද නැත්නම් පින්වතුනි ඔබට අපි වගේ පිරිසක් හැමදාමත් හොය හොය මේ සසරේ එන්න සිද්ධ වෙනවා. අපි වගේ කියලා කිව්වේ යම් දහමක් තේරුම් අරගෙන ඒ දහම කියලා දීලා ඔබට පාර පෙන්වන පිරිසක්. අපිට ඕනේ පින්වතුනි ඔබට තනියෙන් මේ පාරේ යන්න පුළුවන්කම හදලා දෙන්න. ආන් ඒ නිසායි ඔබ අහන ප්‍රශ්න අපි තෝරලා බේරලා ගන්නෙ. සහ ඒ හැම ප්‍රශ්නයක් තුළම පින්වතුනි එවැනි ප්‍රශ්න ආයෙත් ඔබට නොඑන්න පුළුවන් තරම් ඔබට පාර කියලා දෙන්න උත්සාහ ගන්න. මොකද හිතලා බලන්න ඔබ එකම ප්‍රශ්නේ දෙපාරක් මගෙන් අහන්න සිද්ධ වෙනවා නම් එකක් ඔබ සාර්ථක ශිෂ්‍යයෙක් නෙමෙයි. දෙක මම සාර්ථක ගුරුවරයෙක් නෙමෙයි. එක්කෝ ඒ දෙකෙන් එකක් හරි නැත්නම් ওই දෙකම හරි. කල්පනා කරලා බලන්න එහෙම නෙමෙයිද කියලා. එක වගේ ප්‍රශ්න දෙකක් ඔබට මගෙන් අහන්න සිද්ධ වෙනවා නම් මට තේරෙන හැටි නම් පින්නේ මම සාර්ථක ගුරුවරයෙක් නෙමෙයි එතකොට. ඔබයිල මගෙන් අහනෝ අපේ හාඳුනුනේ දෙකයි දෙකයි කීයද? මම මේ ප්‍රශ්නෙට උත්තර දෙනවා. ඔබ හෙට ඇවිල්ලා අහනෝ එතකොට අපේ හාඳුනුනේ හතරයි හතරයි කීයද? දැන් මට කියන්න මං සාර්ථක ගුරුවරයෙක්ද? මං ගුරුවරයෙක් නෙමෙයි මං කැල්කියුලේටරයක්. ඒ කියන්නේ මැෂින් එකක්. උත්තර දෙන මැෂින් එකක්. අපේ ගුරුවරු පින්වදන අපිට ඉන්නේ ගුරුවරුනේ. අපේ ගුරුවරු අපි හැම වෙලාවෙම අපි ප්‍රශ්නයක් අරන් යනකොට ඒ ප්‍රශ්න විතරක් නෙමෙයි ඒ ප්‍රශ්න වගේ ප්‍රශ්න සියල්ලක්ම විසඳ ගන්න පුළුවන් ක්‍රමයේ උන්වහන්සේලා අපිට කියලා දෙනවා. මොකටද? ආයතනින් එහාට අපිට උන්වහන්සේලාගේ පස්සෙන් වැටිලා ඒ වගේ ප්‍රශ්න විසඳ ගන්න උන්වහන්සේලාට උන්වහන්සේලා හොය හොයා යන්න ඕනේ නැති කරවන්න. ඒ කියන්නේ පින්තුනේ ඒ වගේ ප්‍රශ්න ඉදිරියේ අපි එතනින් එහාට ස්වාධීනයි. උන්වහන්සේලා උත්සාහ කරන්න පුළුවන් තරම් පින්දින අපිට නිදහසේ අපේ ගමන යා ගන්න අවශ්‍ය පරිසරය හදලා දෙන්න. ආන් ඒ වගේ තමයි පින්දින අපිත් උත්කරන්න උත්සාහ කරන්නේ. එනිසා ඔබ ප්‍රශ්නයක් ගෙනෙද්දී ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න නෙමෙයි මගේ බලාපොරොත්තුව තියෙන්නේ. ඒ වගේ ප්‍රශ්න ආයේ ඔබ තුල මතු නොවෙන්න අවශ්‍ය කරන දේක් ඔබට කියන්නයි මගේ උත්සාහය තියෙන්නේ. දැන් සමහරවල්ලාට ඔබ ඇවිල්ලා අහයි දිව්‍ය ලෝකේ විස්තර ජාතුන් මහා රාජකයේ ලොකුයිද? ඊටවත් තාවතින්සේ ලොකුයිද? කොච්චර ලොකුයිද? ඔබ ඔන්නම් ප්‍රශ්නයක් අහයි. උත්තරය දුන්න කියමු සමහරව භායි ත්‍රිපිටකේ කොහෙද තියෙන්නේ? දැන් මට කියන්න පින්කතනේ. ওই ප්‍රශ්න මම උත්තරේ දුන්නා කියලා. ජාතුන් මහා රාජකයේද ලොකු? තාවතින්සේද ලොකු කියලා? ඊළඟ දවස ඔබයිලා අහනෝ නේද පින්කතනේ? තාවතින්සේද ලොකු? යාමේද ලොකු කියලා? ඒ කියන්නේ ඇත්තටම කිව්වොත් පින්වතුනි ඔබ අහන්න ඕනේ ප්‍රශ්නෙට උත්තරේ මන් දීලා නැහැ. ඔය තියෙන ලෝකේ ලොකුම එක හොයන තරඟේ නෙවෙයි තියෙන්නේ. ලෝකේ ලොකුම එක හොයලා වැඩක් නැහැ නේ පින්වතුනි. Tamanට තියෙන ලොකුම ප්‍රශ්නේ හොයාගන්න එකනේ කරන්න ඕනේ. එහෙනම් ඔබ ඇහුවා මගෙන් සාමීනි චාතුර්මහරජිකේ ලොකුයිද නැත්නම් තාවතින්සේ ලොකුයිද කියලා. ඇත්තටම මම ওই ප්‍රශ්නට උත්තරේ දෙන්න ඕනේ. ওই දෙකෙන් ලොකු එක මොකද්ද කියලාද ඔබට මම කියලා දෙන්න ඕනේ. නැත්නම් පින්විතනේ ඔය ප්‍රශ්නේ ඔබ ඇහුවේ ඇයි? ආන් ඒ වගේ ප්‍රශ්නයක් ඔබට අහන්න සිද්ධ වුණේ ඇයි? ඒ වගේ ප්‍රශ්නයක් ඇසීම තුළින් ඔබ ලබා ගන්න උත්තරෙන් ඔබේ ජීවිතය සාර්ථක කරගන්න ඇත්තම දෙයක් ලැබුණද? ඒ වගේ ප්‍රශ්න ඇහුවා කියලා ඔබට ඇති ප්‍රයෝජනයක් තියෙනවද? ඕන් ওই ටික ඔබට පෙන්වලා දීලා. ආපෞසරයක් ওই වගේ ප්‍රශ්නයක් ඔබේ හිතේ හට නොගන්න. මොකද්ද ඔබ කරගන්න ඕනේ කියන කාරණාව නෙමෙයි මම පෙන්වලා දෙන්න ඕනේ. මම තේරුම් අරන් ඉන්නවා නම් ওই ප්‍රශ්නෙට උත්තරයක් ගත්ත කියලා ඉති පළක් නැහැ කියලා. ඒකයි පින්ගට. අපි වැඩ කරන්නේ හැම වෙලාවෙම හරිම වග කියන්නේ. මතකද පොඩි කාලේ අම්මගෙන් ගිහිල්ලා ඇහුවා, අම්මේ මල්ලි ආවේ කොහෙන්ද කියලා. ඔබට මතකද අම්මා ඒකට දුන්න උත්තරේ? ඔබට ওই ප්‍රශ්නේ අහන්න සිද්ධ වෙනවා කියලා කියන්නේ ඔබ ওই ප්‍රශ්නෙට උත්තරේ ලබන්න තාම සූදානම් නැහැ කියන එක නේද? මතක කරලා බලන්න. සමහරවිට වයස අවුරුදු 5 දී, 6 දී, 7 දී ඔබ ගිහලා ඇහුවේ අම්මේ මල්ලි ආවේ කොහෙන්? පුතේ කඩෙන්නේ මල්ලි වගෙන කොයි කඩෙන්? එතකොට අපි මං ආවේ කොහෙන්ද? පුතාවත් කඩෙන් ගෙනයි. කොයි කඩෙන්ද? වෙනම ගෙනා එක කඩෙන්ද? අපි යන්නේ ඒ කඩේට. ඒ කඩේ මාමද අම්මට මාව දුන්නේ. දැක්කද? ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න යනකොට පින්වතුනි පඹ ගාලක පැටලෙනවා. මල්ලි ආවේ කොහෙන්ද කියන ප්‍රශ්නෙට. දැන් එතනින් එහාට දෙන එක උත්තරයකින්වත් පින්විතින අර දරුවට පළක් තියනවාද? ඒ දරුවා ජීවිතේ ගැන යමක් ඉගෙන ගන්නවාද? ඒ දරුවට ඒ ප්‍රශ්නෙට උත්තරේ හම්බුණා කියලා පින්විතින ඒ දරුවගේ ජීවිතේට ආලෝකයක් එනවද? ලැබෙනවද? නෑ. ඒ ප්‍රශ්නෙට උත්තරයක් ගත්තට පස්සේ පින්විතින තවත් ප්‍රශ්න වැලක එල්ලිලා තමයි ඒ දරුවා එතනින් එහාට යන්න සිද්ධ වෙන්නේ. සමහරවිට ඔබත් එක්ක අමනාප වෙනවා. මගේ ප්‍රශ්නෙට අම්මා උත්තර දෙන්නෙත් නැහැ. ඕන් ඔහොම කියලා. ඒ නිසා සමහර ප්‍රශ්න තියෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තර දෙනවට වඩා හොඳයි. තව ටික කාලයක් ඔහොම යන්. තව ටික කාලයක් කොහොම යම්? එතකොට යම් දවසක් ඒවි ඔය ප්‍රශ්නෙට උත්තරේ ඔබ තනියම හොයාගන්න. ආන් එදාට ඇවිල්ලා අහන්න ඕනේ නැහැ මේ ප්‍රශ්නේ. මල්ලි ආවේ කොහෙන්ද කියලා දැනගත් දවසට ඔබ ආයේ අම්මගෙන් ගිහිල්ලා අහන්නේ නැහැ මල්ලි ආවේ කොහෙන්ද කියලා. ඔය ප්‍රශ්නේ අහන්නේ ඒ ප්‍රශ්නේ අහන්න ඔබ තාම සුදුසුකම් ලැබලා නැති නිසා. ඔබ තාම සූදානම් නැහැ මේ ප්‍රශ්නේ අහන්න. ආන් ඒකයි. එහෙනම් පින් මේ වගේම සමහර ප්‍රශ්න තියෙනවා. මේ නේ වතර. ඒ ප්‍රශ්නේ අහන්න ඔබ තාම සූදානම් නැහැ. මේ ඔබට දොසක් කියනෝ නෙමෙයි. පින්නේ සමහර ප්‍රශ්න තියෙනවා අහන්න මම තාම සූදානම් නැහැ. මං ගුරු හාමුදුරන් වහන්සේ ගාවට ඒ ප්‍රශ්න අරගෙන යද්දී උන්වහන්සේ කියනවා ඔහොම යන්කෝ. තව යන් ඉස්සරහට. එතකොට ඔබ අහන්නට මේ ප්‍රශ්නෙට උත්තරේ හම්බේ. මං එලයි පස්සෙන් පන්නන්නේ නැහැ. හා මම පැවිදි කරගත්තේ අහන ප්‍රශ්න ඔක්කොටම උත්තර දෙනවනි කියලා. මම යනවා ප්‍රශ්නෙට උත්තර දුන්නේ නැත්තම්. මං යනවා වෙන පන්සලකට. ඊළ මං වෙන ගුරුවරයෙක් හොයාගන්නවා. මං එහෙම කරන්නේ නැහැ ඒක. මොකද මට මගේ ගුරුවරයා විශ්වාසයි. මගේ ගුරුවරයා කියලා කියන්නේ මගේ පණ. මගේ ගුරුවරයා තමයි දන්නේ. සාරිපුත්තන් වහන්සේත් ওই කතාවම තමයි කිව්වේ. මයි ගුරුවරය තමයි දන්නේ කියලා. එහෙනම් උන්වහන්සේගේ පරපුරෙන් පැවතගෙන ඉන අපි අදත් පින්වතුනි අපි තරයේම විශ්වාස කරන කාරණාවක් තියෙනවා. අපි නෙමෙයි දන්නේ. අපි ගුරුවරයයි දන්නේ. ඕන් ඔය අදහස හිස් මුදුනේ දරන් ඉන්න තාක්කල් පින්වතුනි මට විශ්වාසයි මට වරදින්නේ නැහැ කියලා. යම් දවසක මට අදහසක් පහළ වුණොත් නෑ නෑ මගේ ගුරුවරයා නෙමෙයි දන්නේ මමයි දන්නේ කියලා. ආන් එදාට මට හොඳටම විශ්වාසයි. එදායින් එහාට එතනින් එහාට මම යන්නේ නිවනට නෙමෙයි කියලා. එහෙනම් ඔබත් කල්පනා කරලා බලන්න. මතකනේ එදා පොය දවසේ වෙසක් පොය දවසේ ගුරු හඳුරන් වහන්සේගේ අනුශාසනාවක ඔබ සිරිදනට අහන්න ලැබුණා. ඔබට මතකද පිළිඳින හොඳට බහන් හිටියනම් මතක ඇති ගුරු හඳුරන් වහන්සේ මේ කාරණාවක් කිව්වා. උන්වහන්සේ කිව්වා ඔබ හොඳට පින් කරන්න. මතකද බලන්න. උන්වහන්සේ කිව්වා ඔබ හොඳට පින් කරන්න. එතකොට ඒ පුණ්‍ය ශක්තිය ඔබව ඔබේ ගුරුවරයා ගාවට අරන් යාවි. සමහර කෙනෙක්ගේ ගුරුවරයා ඔබට මේ ආරාමෙන් ලැබිලා ඇති. සමහර කෙනෙක්ට පින්වතුනි තමන්ගේ නිවනට අවශ්‍ය ගුරුවරයා හම්බෙන්නේ මේ ආරාමෙන් නෙවෙයි වෙන්න පුළුවන්. ආන් ඒ තව පින් කරන්න ඕනේ. ඔබ තාමත් මේ දේශනා නම් අහන්නේ. එදා දේශකතුමා එංගලන්තේ ඉඳන් කරන්න පටන් ගත්ත දේශනා ඉඳන් ඔබ තාමත් පින්වතුනි මේ වැඩසටහන තුල නම් ඉන්නේ. ඔබට තාම හිතෙනවා නම් මට හරියන දේශනාවක් තාම නම් ඇහුන්නේ නැහැ. මට හරියන බණ ටික තාම නම් ඇහෙන්නේ නැහැ. මේ මොනවාද මේ කියන්නේ? හැමදාම එකම ටිකක් නෙමේ කියන්නේ. අම්මට වඳින්නලු. තාත්තට වඳින්නලු. නෝනට ගහන්න එපාලු. වංචා කරන්න එපාලු. ඔෆිස් එකේ ඉඳිකට්ටක් තරම් දෙයක්වත්, කඩදාසියක් තරම් දෙයක්වත් අරන් එන්න එපාලු. වැඩිහිටියන්ට ගරු කරන්නලු. ස්වාමින්වහන්සේලාගේ දොස් කියන්න යන්න එපාලු. ස්වාමින්වහන්සේලාගේ නෙමේ කාගේවත් දොස් පරොස් නගන්න යන්න එපාලු. තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන කටයුතු කරගෙන යන්නලු. ටයිම් ටේබල් හදාගන්නලු. පුළුවන් නම් දවසකට විනාඩි 10ක් 15ක් තමන් ගැතින් වෙච්ච වැරදි කල්පනා කර කර ඒවට උත්තර හොයාගන්නලු. පී අකුරක් වගේ වෙන්නලු. ත්‍රිපිටකයේ තියෙන ඔක්කොම දහම් කරුණු හොයන්නේ නැතුව එක දහම් කරුණක් අරගෙන තමන්ගේ තියෙන කෙලෙස් මල්ල සුද්ධ කරගන්න උත්සාහ කරගන්නලු. මේ මොනවාද මේ කියන්නේ? ඕව නෙමෙයි අපිට ඕනේ. ත්‍රිපිටකයේ තව කොච්චරනම් දහම් කරුණු තියෙනවද? සුවසූ දහසක් ධර්මස්කන්ධයෙන් ඔබ වහන්සේලා අපිට කියලා දෙන්නේ බොහොම බින්දු මාත්‍රයක්නේ. ඇයි අපිට මෙහෙම කරන්නේ? මොනතරම් අසාධාරණයක්ද මේ? ඔය ඔක්කොම ඕනේ නැත්තම් බුදුහාමුදුරුවෝ ඔක්කොම දේශනා කරන්නේ නැහනේ. ඕන් ඔහොම හිතෙනවා නම් පින්විතනේ ඔබට මම මතක් කරලා දෙන්නේ එදා ගුරුහාමුදුරන් වහන්සේ කියපු කාරණාව. උන්වහන්සේ කිව්වේ තව පින් කරන්න. තව පින් කරනකොට ඔබව හීන් සැරේ පින්විතනේ ඔබේ නිවන් දකින ගුරුවරයා ඉන්න තැනට ආන්ගේ පුණ්‍ය ශක්තිය ඔබව අරගෙන යාවි. එහෙනම් අපේ විශ්වාසය නම් ගුරුවරයා මෙහෙ ඉන්නේ කියලා ඒ පින් කරන්න. අපිට හිතෙනව නම් ගුරුවරයා මෙහෙ නෙමෙයි ඉන්නේ කියලා ඒ පින් කරන්න. කොහොම ගියත් පින් කරන්න. පුණ්‍ය ශක්තිය විශ්වාස කරලා පින් තුනේ කටයුතු කරගන්න. මේ වල ආයත් කියන්නේ දොස් කියනෝ නෙමෙයි. අපි වගකීමෙන් කටයුතු කරන්න පින් තුනේ. උන්වහන්සේ බොහොම වැදගත් කාරණාවක් කිව්වා. මොලේ කියන කරුණ පින් තුනේ මගේ හදවතේ මගේ කන් දෙකේ රැව් පිළි රැව් දෙනවා. උන්වහන්සේ සාමාන්‍ය දෙහිම දෙයක් නිකන් කියන්නේ නැහැ. උන්වහන්සේ කියන දේවල් දවසක් සතියක් මාසයක් හිතන්න වටින කාරණු නිරන්තරයෙන් අපිට අහන්න ලැබෙන්නේ. උන්වහන්සේ කිව්වේ පින්වතුනි මම කියන දේ කරන්න කියලා. මේ බණ ටික ඇහුවා කියලා ඔබට නිවන් දකින්න බෑ. මං කියන දේ අහන් හිටියා කියලා ඔබට නිවන් දකින්න බෑ. මං කියන දේ කරොත් ඔබට නිවන් දකින්න පුළුවන් කියලා. එනිසා උන්වහන්සේ කිව්වා මං කියන දේ කරන්න කියලා. ඒකයි කියන්නේ පින්වතුනි මේ දහම මේ නිවන හරිම ප්‍රායෝගික දෙයක් කියලා. ආන් ඒකයි සමහරවල් මේ ප්‍රශ්න එද්දී. ඒ ප්‍රශ්නවල තියෙන ප්‍රායෝගික ස්වභාවය අඩු පැත්තට නම් තියෙන්නේ. අපිට කියන්න බෑ ඒක ප්‍රශ්නයක්වත් මේ ප්‍රායෝගික නැති ප්‍රශ්නයක් කියලා. නමුත් ප්‍රායෝගික භාවෙන් අඩු පැත්තට නම් තියෙන්නේ පින්වතුනි සමහරවිට අපි මේ ප්‍රශ්න පොඩ්ඩක් පැත්තකින් තියෙනවා. මොකද සමහරවිට පින්වතුනි මේ ප්‍රශ්න වලට උත්තර තියෙන්නේ ඔබේ ළඟමයි. මේ ප්‍රශ්න උත්තර අපි ගාව නෙමෙයි තියෙන්නේ. සමහරවිට ඔබට මේ ප්‍රශ්නෙට විසඳුමක් හොයාගෙන කරන්න තියෙන්නේ පින්වතුනි තමන්ගෙන් යමෙක්ට වැරදක් වුණා නම් තමන් ඒක නාට කෝල් එකක් දීලා සමා වෙන්න කියන්න. ඒක මම දකින්න දෙයක් තියෙනවා පින් අපේ සමහර මිනිස්සු ගාව. මේ ඔබ ගාව නෙමෙයි. මම දැකලා තියෙන මේ සමාජයේ තියෙන ප්‍රශ්නය. මිනිස්සු හොඳ දේවල් කරන්න හරි කම්මැලි. මොකද හොඳ දේවල් කරන්න අමාරුයිනේ. හරකෙක බෙල්ල කපලා දාන්න හරි ලේසියි. නමුත් වහු පැටියෙක් වදන්න ඌ පොඩි කාලේ ඉඳන් ලොකු වෙනකන් ඌව බලාගන්න ඌට කන්න බොන්න දෙන්න ඌව නාවන්න හොදන්න කරන්න ඌව රැක බලාගන්න හරි අමාරුයි. හැබැයි හරකා මරන්න හරි ලේසි. එක පිහිපාරයි යෝන් එක කඩුපාරයි යෝන්. හොඳ දේවල් කරන්න හරි අමාරුයි නැද්ද? තමන් ගැතින් කාට හරි වැරදක් වුණොත් බලන්න සමාවිල්ලන්න කොච්චර අමාරුද කියලා. ඒව හරි අමාරු වැඩ. දකින හැම කෙනාටම තෙරුවන් සරණයි කියලා කියන එක හරි අමාරු වැඩක්. අනික් අයගේ ಗುಣ හාරහාර ಗುಣ හොයන එක හරි අමාරු වැඩක්. හැබැයි නුගුණ දකින හරි ලේසි. ඒකට හේතුව සසර පුරාට පින්වදින් අපි පුරුදු කරලා තියෙන්නේ ಗುಣ දකින්නක නෙමෙයි. නුගුණ දකින්න. මොකද අපි ගාව තිබ්බ ගති මොනවාද? සසර පුරාවට වැඩි හරියක්. සසර පුරාවට වැඩි හරියක් අපි හිටියේ බ්‍රහ්ම ලෝකවලද? ඒ කියන්නේ මෙත්තාව, කරුණාව, මුදිතාව, උපේක්ෂාවද පින්වතුන් අපේ හිත්වල පුළුවන් තරම් අපි ප්‍රගුණ කරලා තිබ්බ ගුණ. කොහෙද? වැඩි හරියක් පින්වතුනි මේ හිත් පුරුදු වෙලා තිබ්බේ වසල ගතියට. දස අකුසලයට. මේ අපි කියන කතාවක් නෙමෙයි මේ තථාගතයන් වහන්සේ දේශනා කරන කාරණාව. සංසාරය ආපු ගමනේ පින්වතුනි වැඩි හරියක් හිටියේ සතර පායට වැටලා. ඒ සතර පායට යන්න නම් පින්වතුනි ඔබ හිතනවාද අපි සතර පායට ගියේ අනික් අයගේ ගුණ දැකලා කියලා? ගුණ දැක්කොත් සතර පායට වැටෙන්නේ නැහැ පින්වතුනි. ගුණ මකන්න ගියම තමයි සතර පායට වැටෙන්නේ. ගුණමකෝ සතර පායට වැටෙන්නේ. ගුණවන්තයන්ගේ ගුණ අහක දාලා ඒ ගුණවන්තයින්ට ගරහන්න ගිහිල්ලා ඒ ගුණවලට කෙලසන්න ගිහිල්ලා ගුණවන්තයන් කිව්වහම මහරහතන් වහන්සේලම් වෙන්න ඕනේ නැහැ, බුදුවරු පසේ බුදුරජාණන් වහන්සේලම් වෙන්න ඕනේ නැහැ පින්තුනි. ඔබට ආදරය කරන ඔබේ බිරිඳ ඔබ හැමදාම මහන්සිලා ගෙදර එනකොට පින්තුනි ඔබට බත් ටිකක් උයලා දීලා ඔබට වතුර ටිකක් ලිපේ තියලා උණු වතුර ටිකක් ලං කරලා දෙන ඔබ මහන්සිලා ගෙදර ඇවිල්ලා පින්වතුනි කකුල් දෙක ටී පවුඩර් දාගත්තට පස්සේ ඇවිල්ලා ඔබේ සපත් දෙක ගලවලා මේස් දෙක ගලවලා ආදරෙන් ඔබ ගාවට ඇවිල්ලා අද දවස කොහොමද කියලා අහන ඔබේ බිරිඳට ඔබ ආදරෙන් කතා කරන්නේ නැත්නම් ඒ මනුස්සයාගේ හිත රිදවනවා නම් ඒ මනුස්සයාගේ දෙමාපියෝ ගැන ඔබ හොයලා බලන්නේ නැත්නම් ඒ අර තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් වගකීම් ඔබේ අතින් සිද්ධ වෙන්නේ නැත්නම් පින්වතුනි ඔබ ගුණමකුවෙක්. තමන්ට අවංකවම ආදරය කරන තමන්ගේ සීල ඕනෑපාකම් ඉෂ්ට සිද්ධ කරලා දෙන තමන්ගේ පතිවත රැකගෙන ඉන්න තමන් නිසා ඔබට මාත්‍රයකවත් අපකීර්තියක් සිදු නොවෙන්න මොනතරම් ආසාවල් ඕනෑපාකම් තිබ්බත් ඒවා ඔක්කොම පාලනය කරගෙන හැංගීම් බර වෙන්න යන්නේ නැතුව තමන්ට කොච්චර අවස්ථාවල් තිබ්බත් ඔබ උපයාස අපයා දෙන දේවල් බොහෝම අරපිරිමැස්මින් පාවිච්චි කරන ආන් ඒ වගේ බිරිඳකට පින්වතුනේ ඔබ යතින් හිතරිද වෙන දේවල් කියවෙනවන හිතරිද වෙන දේවල් ඔබ අතින් වෙනවන එයාට අවඩ පිණිස ඔබට දේවල් හිතෙනවන එපමණකින්ම පින්වතුනේ ඔබ ගුණමකුකමක් ඔය කරන්නේ. මොකද ඔබ ගුණේ දකින්නේ ආන් ඒවට විපාක පින්වතුනි. සතරපායේ ගිහිල්ලා තමයි භුක්ති විඳින්නේ. වැඩි කාලයක් පින්වතුනි මේ සංසාරේ අපි ಗುಣ දැක දැක ආපු ගමනක් නෙමෙයි මේ ආවේ. අනික ඒකේ නුගුණමයි දැක්කේ. ඔබට අතමාරුවක් දුන්න යාළුවා දැන් මතක නැහැ ඇයි අවුරුදු 10කට කලින් පින්තුරව අමාරුවෙන් ජීවත් වෙච්ච කාලේ තමයි අතමාරුව දුන්නේ සමහරට ඒ කාලේ පින්තුනේ යාගේ ජීවිතේ සාර්ථක වෙලා තිබ්බේ නැහැ එච්චර එයාත් පටන් ගත්ත ගමන්මයි නමුත් ඔබට අලුතෙන් ව්‍යාපාරයක් ආරම්භ කරන්න පින්තුනේ කීයක් හරි දුන්නා දැන් අවුරුදු 10ක් විතර වෙනවා ඔබ දැන් ගොඩක් දියුණුවයි සමහරට එයාගේ ව්‍යාපාර දැන් කඩාකප්පල් වෙලා බිඳ වැටිලා අද ඔබට මතක නැහැ යාළුවා. අද ඔබට හිතෙන්නේ අලුත් අවුරුද්දට ගිහිල්ලා බලලෙන්න කියලා. කෝල් එකක් දීලා හරි පොඩ්ඩක් කතා කරන්න කියලා. ඒ මනුස්සයා අමාරු වැටලා නම් ඉන්නේ යාට පොඩ්ඩක් උදව් කරන්න කියලා. ඒගොල්ලන්ගේ එයාගේ දරුවංග දැන් ඉස්කෝලේ යවා ගන්න බෑ, පන්ති යවා ගන්න බෑ. එයා අතේ සල්ලි නෑ අද. එයාගේ අම්මා අසනීපෙලා ඉන්නේ. ඔබට හිතෙන්නේ නැහැ. Tamanට වෙච්ච ණය ගෙවන්න. නැත්නම් තමන් වෙච්ච ණය ගෙවන්න. තමන්ට කරපු උදව්වට ප්‍රතිඋපකාරයක් කරන්න හිතෙන්නේ නැත්නම් පින්වතුනි මොකද්ද මම ඔබට කියන්න ඕන නම්? ඒකයි. සමාජයේ වැඩි හරියක් ඉන්නේ පින්වතුනි ඕන ඔයගේ මිනිස්සු. ඔබ මම මේ ඔබ කියලා කිව්වට ඔබ ගැන නෙමෙයි මේ කියන්නේ. දේශනාවේ පහසුවටයි ඔබ කියන වචනේ පාවිච්චි කරන්නේ. තේරෙනවනේ? කවුරුත් මෙහෙම මේ තමන්ට කිව්වා කියලා හිතන්නේ මේපා. කොහොමත් පින්දුනේ කාටවත් අපි නිඳා කරන්නේ නැහැ. කාටවත් අපි ගරහන්නේ නැහැ. ඒක අපේ පුරුද්ද නෙමෙයිනේ. හැබැයි අපි ගරහනවා මොනටද? දස අකුසලයට. අපි ගරහනවා ගුණ මකුගමට. අපි ගරහනවා වසල ගති වලට. කෙනෙක්ට ගරහන්නේ නැහැ. ඒවට නම් අපි ගරහනවා. මදි නොකියන්න ගරහනවා. දිනපතා ගරහනෝ කොච්චර ගරහනවද කිව්වොත් පින්වතුනි අපි ඉන්න තැනකවත් ඉන්න කැමති නෑ ඒ නිසා තමයි වැරදිලාවත් පින්වතුනි අපේ හිතකවත් රාගයක් ద్వේෂයක් මෝහයක් ආවොත් අපි ඉන්න කැමති නෑ එතන ඒ නිසා අපි පුළුවන් තරම් ඉක්මනට ඒගොල්ලන් අයින් කරලා දානවා අපි අසුරු කරන්න කැමති නැති නිසා එදේ මං කියන්න උත්සාහ ගත්තේ පින්විතන ඕන් ඔය වගේ ගති තමයි වැඩි හරියක් අපි පුරුදු කරේ. ඒ වගේ පින්විතනි ගොඩක් දුරට මේ හිත්වලට සුගතිය නැත්තම් සුදු ගතිය පිහිටනවා කියලා කියන්නේ ලේසි පහසු කාරණාවක් නෙමෙයි. ඒ නිසා පින්වදින වැඩි හරියක්මත් අපි උත්සාහ ගන්න ඕනේ. අපේ හිතවල ආන් ඒ කියන සුදු ගති ඇති කරගන්න. ඒකයි ඔබ හිතන නරකය පින්වදිනේ. ඇයි මේ ස්වාමීන් වහන්සේලා හුදෙක්ම නිවන් අවබෝධයේ පිණසයි කියලා කිව්වට ඒ දේශනාවල අහලා බැලුවොත් එහෙම 80ක් 90කට යහපැති තියෙන්නේ. මේ ලෝකේ හොඳ මිනිස්සු වෙන හැටි ගැනනේ. සමහර නිවන ගැන තියෙන ඔක්කොම දේශනා ගත්තොත් පින්වදිනේ පැය ගන්න එකතු කරලා ගත්තොත් 10ක් 15ක් 20ක්. ඊතුරු 80ම තියෙන්නේ මේ මිනිස්සුන්ට හොඳ වෙන්න කියන. හොඳ මිනිස්සු වගේ ජීවත් වෙන්න කියන. ඉතින් අපි ওই ටික දන්නවනේ. අපි දන්නේ නැත්තේ ආයතන විභංග කරන්නේ කොහොමද කියලානේ. ඒ ටික කියලා දෙන්නකෝ. අන්නෝම හිතෙන්න පුළුවන් පින්වදිනේ සමහර මිනිස්සුන්ට. සමහර අහිංසක මිනිසුන්ට මතකද එදා ඔබට යම් කාරණාවක් අපි දේශනාවේ මතක් කරලා දුන්නා භාවනා වැඩසටහන අහනේදී සදාගතයන් වහන්සේ කියලා කියන්නේ පින්තුනේ 20 අසංකේය කල්ප ලක්ෂයකට එක දවසක් විතරක් අනිච්ච දුක්ඛ අනත් වඩපු උත්තමෙක් උන්වහන්සේ හොඳට මතක තියාගන්න මේ කාරණාව. 20 අසංකේය කල්ප ලක්ෂයක් තිස්සේ වින්නතනේ උන්වහන්සේ අනිච්ච දුක්ඛ අනන්ත වැඩුවේ එක දවසයි. උන්වහන්සේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩුවේ එක දවසයි. එදා ඒ වෙසක් දවසේ බෝමණයට වාඩි වෙච්ච දවසේ ඒ බෝධිසත්වයන් වහන්සේ අදිෂ්ඨානයක් ගත්ත පින්වතුනි, මම බුදු වෙලා මිසක් මෙතනින් නැගිටින්නේ නැහැ කියලා. උන්වහන්සේ ඒ වෙනකොට මාර්ගඵලලාභියද? මාර්ගඵලලාභියෙක් නෙවෙයි නම් පින්වතුනි, උන්වහන්සේ ඒ වෙනකොට අනිත්‍ය දුක්ඛනත් අවබෝධ කරගෙනද? ආර්ය අෂ්ටාංග මාර්ගය වඩනවද? නෑ. ඒ වාඩි වුණා තමයි පින්වතුනි උන්වහන්සේ නැගිට්ටේ. එතනින් භාවනාවෙන් උන්වහන්සේ අවදි වුණේ. මේ ලෝකයේ තියෙන සියලු සත්‍ය අවබෝධ කරගෙන. එහෙනම් ආන්ගේ දවසේ තමයි පින්වතුනි, උත්තරීතර වෙසක් දවසේ, ඒ උතුම් වෙසක් දවසේ තමයි පින්වතුනි උන්වහන්සේ පළවෙනි වතාවට මේ ලෝකේ අනිච්ච දුක්ඛ අනාත්ත කියන දහම් කරුණු මනුස්ස හිතක් තුල පහළ වුණේ. ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක පිළිදෙන මනුස්ස හිතක් තුල දිව්වේ පළවෙනි දවසේ. එහෙනම් 28 සංඛේ කල්ප ලක්ෂයක් තිස්සේ උන්වහන්සේ මොකද්ද කරේ? ඔය ත්‍රිපිටකයේ ලියවිලා තියෙන එක දෙයක්වත් පින්වතුනි උන්වහන්සේ 28 සංඛේ කල්ප ලක්ෂයක් තිස්සේ කරපු දේවල් නෙමෙයි. මම මේ කියන්නේ නිවනට යොමු වෙච්ච කරුණු ගැන. ශුද්ධ වූ නිවන ත්‍රිපිටකයේ තියෙන ජාතක කතා ඒව හරි. ඉතින් ඔබ සියලු දෙනා බෝධිසත්වයන් වහන්සේව අඳුනන්නේ ජාතක කතා තුලින් නෙමෙයිද? ඔබ සමාන තථාගතයන් වහන්සේව අඳුනනවා පින්වතුනි උන්වහන්සේ කරපු දේශනා තුලින්. ගිරිමානන්ද සූත්‍රයෙන් ඔබ දකින්නේ බෝධිසත්වයන් වහන්සේව නෙමෙයි, ඔබ දකින්නේ පින්වතුනි තථාගතයන් වහන්සේව. හැබැයි ගිරිමානන්ද සූත්‍රයේ උන්වහන්සේ දේශනා කරන අනිච්ච සංඥාව, අනත් සංඥාව, සබ්බ ලෝකේ අනබිරත සංඥාව, ආනාපාන සතිය, ඔය සියල්ලක්ම පින්වතුනි උන්වහන්සේට වැටහුනේ උන්වහන්සේගේ බුද්ධත්වයත් එක්ක. 20 අසංඛයේ කල්ප ලක්ෂයකට පින්වතුනි උන්වහන්සේට ඒක කරුණක්වත් වැටහුන්නේ නැහැ. නමුත් ඒ 20 අසංඛයේ කල්ප ලක්ෂය තුරාවට පින්වතුනි උන්වහන්සේ සිදු කළේ ඕම් ඔය කියන දහම් ටික උන්වහන්සේට වැටහෙන්න අවශ්‍ය කරන පරිසරය හදාගත් එක. ඒ පරිසරය උන්වහන්සේ හැදුවේ පින්වතුනි ත්‍රිපිටකය කියවලා නෙමෙයි. ලෝකෝත්තර දහම විස්තර විග්‍රහ කරගෙන නෙමෙයි. ඒ කාලයේ උන්වහන්සේ ගත කරේ පින්වතුනි අනික් අයට යහපත කරගෙන. තමන්ගේ දෙමාපියන්ට දෙවියන්ට වගේ සලකලා, තමන්ගේ සහෝදරයොන්ට තමන්ගේ පණ දෙවිනි කරගෙන උදව් උපකාර කළා, තමන්ගේ යහළුවන්ට තමන්ගේ පිරිසට දිවි හිමියෙන් අපකැපෙලා කටයුතු කරලා. ඒකම ඔබෙන් එදා ප්‍රශ්නයක් ඇහුවේ බුදු පියාණන් වහන්සේ කියලා. මම ඔබට කියද්දි පින්වතුනි ඔය වචන දෙක ඔබට ඇහෙද්දි ඔබට එකපාරටම හිතෙන්නේ උන්වහන්සේට වැටහිලා තියෙන දහම් කඳ කොච්චරක්ද කියලාද? එහෙම නැත්නම් පින්වතුනි උන්වහන්සේගෙන් ගලන අනන්ත ප්‍රමාණ මෙත්තා, කරුණා, මුදිතා ගුණ ගැනද? තථාගතයන් වහන්සේ කියලා කියද්දි පින්වතුනි ඔබට හිතෙන්නේ උන්වහන්සේ කොච්චර ධර්මයේ දන්නවද ඇද්ද කියලාද? නැත්තම් ඔබට හිතෙන්නේ උන්වහන්සේ මොන තරම්නම් කරුණාවන්තයි කියලාද? මේ අනන්ත සාගරයේ තරම් උන්වහන්සේගේ මෙත්තා ගුණය, අනන්ත ආකාශයේ තරම් උන්වහන්සේගේ කරුණා ගුණය, මේ මහ පොළොව වගේ උන්වහන්සේගේ මුදිතා ගුණය ඕනෝවා නෙමෙයිද ඔබට හිතෙන්නේ? එදින ඕවා තමයි උන්වහන්සේ 20 අසංකේ කල්ප ලක්ෂය තිස්සේ වැඩුවේ. උන්වහන්සේගේ බෝධිසත්ව මාර්ගය තමයි පින්වතුනි උන්වහන්සේට බුද්ධත්වය ළඟා කර දුන්නේ. ඒකයි මේ ඔබට මම කියන්න උත්සාහ කරන්නේ පින්වතුනි, ඇයි අපි වැඩි හරියක්මත් ඔබව බෝධිසත්ව මාර්ගය අරන් යන්න උත්සාහ ගන්නෙ? ඒ කියන්නේ මේ ඔබලා සීල දෙනවා බුදු කරවන්න හදනවා එහෙම නෙමෙයි. මේ තේරුම් ගන්න මම කියන කාරණාව. අපි රෝනේ පින්වතුනි ඔබ සීල දෙනවා පුළුවන් තරම් ඉක්මනට අරිහත් ඵලය සාක්ෂාත් කරගෙන පිරිලා නිවිලා යන්න. ඔබ අතර සමහරට ඉන්න පුළුවන් පින්වතුනි පසේ බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න පාරමිතා පුරන පිරිසක්. ඔබ අතරම ඉන්නව වෙන්න පුළුවන් පින්වතුනි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න පාරමිතා පුරන පිරිසක්. ඒව හරි. ඉතින් ඔබ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් වෙන්න නම් පාරමිතා පුරන්නේ අපිට ඔබට ධර්මයෙන් උදව් කරන්න බෑනේ. මොකද අපි කියන බණක් ඔබට වැටහෙන විදිහක් නෑනේ. හේතුව ඔබ යම් දවසක තනියෙන් ওই ටික අවබෝධ කරගන්න ඕනේ. ඔබ පසේ බුද්ධත්වයට නම් ප්‍රාර්ථනා කරන්නේ අදිෂ්ඨාන කරලා තියෙන පින්තුනේ. එහෙනම් අපි කියන දේ කිසිම දහම් මාත්‍රයක් ඔබට වැටහෙන විදිහක් නෑ. ඒ ඔක්කොම පින්තුනේ ඔබ තනියෙන් අවබෝධ කරගන්න ඕනේ. අරිහත් වෙන්න නම් ඔබේ බලාපොරොත්තුව. ආන් ඒකට පින්තුනේ අපිට පුළුවන් ඔබට දහමින් උදව් කරන්න. එහෙනම් අපේ අවශ්‍යතාවයේ තියෙන පින්තුනේ ඔබ පුළුවන් තරම් ඉක්මනට මේ ඝෝරතර සසරෙන් එතෙර කරලා දාන්න. මොකද අපිට විශ්වාසයි පින්තුනේ තථාගතයන් වහන්සේගේ දහම අද අපි ගාව ජීවමානව තියෙනවා කියලා. ඒ නිසා අපිට හිතෙන්නම පින්තුනේ මේ දහම නැවත වැළලීලා යන්න කලින් තව අවුරුදු 2500ක් අපිට ඉතුරුලා තියෙනවා පින්තුනේ මේ වැඩේ කරගන්න. ඒ නිසා මගේ පෞද්ගලික ප්‍රාර්ථනාව බලාපොරොත්තුව ඔබ අතර බුදුවරු දකින්න නෙමෙයි. මොකද ඔබ අතර කෙනෙක් බුදු වෙනවා කියලා කියන්නේ පින්තුනේ ඔබ ආන්ගේ පුද්ගලයාට. තව සෑහෙන කලක් මේ සසරි දුක් විඳින සිද්ධ වෙනවා. ඒකෙන් කියන්නේ ඔබට ඒ අදිෂ්ඨානයේ ලොකු බොහොම තදින් හිතට වැදිලා තියෙනවා නම් එපා කියලා නෙමෙයි. එහෙම කියන්නේ මට අයිතියක් නැහැ මං එහෙම කිව්වා කියලාත් ඔබ වෙනස් වෙන්නේ නැහැ. නමුත් මට ඕන වෙලා තියෙන පින්තුනේ පුළුවන් තරම් ඉක්මනට ඔබව සසරෙන් ගොඩ දාන්න. හැබැයි අපිත් ගොඩ යන ගම. ආන් ඒ උදසයි පින්තුනේ අපේ මේ වෑයම. ඉතින් අපි හොඳ ආකාරයෙන්ම දන්නවා පින්තුනේ ඔබට ඒ අරිහත් ඵලය සාක්ෂාත් කරගන්න නම් බෝධිසත්වයන් වහන්සේගේ කරුණා ගුණය 10%ක්වත් ඔබ තුල පිහිටන්න ඕනේ. බෝධිසත්වයන් වහන්සේගේ මහා මෙත්තා ගුණයෙන් 5%ක්වත් ඔබ තුල පිහිටන්න ඕනේ. බෝධිසත්වයන් වහන්සේ කියලා කියන්නේ පින්තුනේ අනිච්ච දුක්ඛ අනාත්ම වඩපු කෙනෙක් නෙමෙයි. එක දවසයි කරේ මුළු සසරටම. එතුවක් කාලයක් කරේ පින්තුනේ දෙමව්පියන්ට සලකපු එක, තමන්ගේ ඥාතියන්ට සංග්‍රහ කරපු එක, තමන්ගේ ගුරුවරුන්ට දෙවියන්ට වගේ සලකපු එක, තමන්ගේ පවුලේ පිරිස ගැන, අසල්වැසියන් ගැන, දුප්පත් මිනිස්සු ගැන, යාචකීන් ගැන හොයලා බලපු එක, තිරිසන් සතාට සීපාවට පවා පින්තුනේ කරන්න පුළුවන් උදව් පදව් කරපු එක, රැකවරණයක් පිහිටා හදලා දුන්න එක, මදි නොකියන දන් දුන්න එක, පුළුවන් තරමින් තමන්ගේ සීලය ආරක්ෂා කරපෙක, තමන්ගේ දිවි හිමියෙන් තමන් සමාදන් වෙලා ඉන්න සීලය ආරක්ෂා කරපෙක, තමන්ගෙන් වදින හුලම් පොදකින්වත් කාටවත් කරදරයක් කිරිහෙරයක් නොවෙන්න ජීවත් වෙන අදිෂ්ඨාන කරපු විදිය ඕන් වුණා තමයි අපි දකින්නේ. ඉතින් උන්වහන්සේ කියපු පාරේ තමයි අපි යන්න මේ උත්සාහ ගන්නෙ. මතක තියාගන්න පින්තුනේ බුද්ධත්වය කියලා කියන්නේ හේතුන්ගේ ඵලයක්. ඔබ හිතන නරකයි ඒ හේතු ටික ඔක්කොම සැකසුනේ එක දවසක අනිච්ච දුක්ඛ අනාත්ම වඩන්න පටන් ගත්තාම කියලා. අනිච්ච දුක්ඛ අනාත්ම උන්වහන්සේට වැටහෙන විදිහක් නැහැ පින්තුනේ. 20 අසංකේය කල්පලක්ෂය තිස්සේ උන්වහන්සේ බෝධිසම්භාවර ධර්ම පිරුවේ නැත්තම්. ඒ කියන්නේ ඔක්කොටමත් කලින් පින්තුනේ උන්වහන්සේ කිරි සුදු මිනිස්සේ බරපත් වෙලා හිටියේ. ඒ බෝධිසත්වයන් වහන්සේ එදා බෝමරයට වාඩි වෙලා උන්වහන්සේට සුදු මනුස්සයෙක් හොයාගන්න බෑ පින්තුනේ මේ 31 ලෝක ධාතුවේ කොහෙවත්. එදා උන්වහන්සේ මම බුදු වෙලා මිසක් මෙතනින් නැගිටින්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරපු දවසේ. ඒ තරම් සුදු මනුස්සයෙක් හොයාගන්න නැහැ කොහෙවත්. අපිට ඕනේ පින්තුනේ ඔබ සුදු කරන්. ඒකයි මේ දේශනාවල වැඩි හරියක් ඔබට කියන්නේ ආන් මේ දේවල් ගැන. එන් කාටද හිතෙනව නම් මේ වල බණ කියන්නේ නැහනේ, දහම් කරුම් කියන්නේ නැහනේ, එකම ටික ന്യാය කියන්නේ කියලා පොඩ්ඩක් ආපෝසරයක් හිතලා බලන්න. ගොඩාක් කරුණු කියන එක ඔබට අවශ්‍ය නැත්නම් එකම කරුණක් ඔස්සේ ඔබ උනන්දු කරමින් ඔබ දිරිගන්වමින් ඔබේ තියෙන අඩුපාඩු හොයාගන්න හැටි කියලා දීලා ආන්ගේ මාර්ගය දිගේ ඉස්සරහට යන්න මොනවා හෝ බාධක තියෙනවා නම් ඒවා අයින් කරලා දීලා ඔබ කරගත් අකුසල් තියෙනවා නම් මේ සසරේ කරගත අපවාද උපවාද තියෙනවා නම් ඒවා දුර වෙලා යන්න ඔබට බුදුගුණ සජ්ජහනාව කරන්න කියලා මතක් කරලා දීලා ඒකට අවශ්‍ය කරන ඉඩකඩ හදලා දීලා තමන්ගේ ඥාතීන්ට 91 කල්පයක් පුරාවට ඔබ අතින් අවඩා සාධාරණකම් සිද්ධ වුණා නම් ඒ ඇයට ඒ සිද්ධ වෙච්ච අවඩා සාධාරණකම් වලට වන්දියක් ගෙවන්න ඥාති පිදවින්නක් දීලා දොළොස් පිරිකර පූජාවක් තියලා තමන්ගේ සසර ගනුදෙනු පියව ගන්න අවශ්‍ය කරන පරිසරය හදලා දීලා ඉතින් ওই දේවල් නෙමෙයි ඔබ අපින් බලාපොරොත්තු වෙන්නේ ඒකයි මම කියන්නේ ඔබ සංඝයා වහන්සේලා ඇසුරු කරන්න ඕනේ ත්‍රිපිටකයේ තියෙන එක කියව ගන්න නෙමෙයි ඒක ඔබට ත්‍රිපිටකයේ තියෙනවා සංඝයා වහන්සේලා ඔබ ඇසුරු කරන්න ඕනේ මේ අපේ අපිට හිතෙන විදිහට අපි සංඝයා වහන්සේලා ඇසුරු කරන්නේ උන්වහන්සේලා ප්‍රායෝගිකව මේ ගමන යන හැටි අහලා දැනගන්න මොකද නිවන කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම ප්‍රායෝගික වැඩපිළිවෙලක්. ආන් ඒ නිසා එදා ගුරු හඳුනන වහන්සේ දේශනාය මතක් කරේ. ඔබර නිවන් දකින්න ඕන නම් මං කියන දේ අහන් හිටියට මදි. මං කියන දේ කරන්න කියලා. හොඳට බලන් උන්වහන්සේගේ දේශනා අරගෙන පින්වතුනි උන්වහන්සේ ගොඩක් දුරට ඔබට කියලා ඇති. කරන්න දේවල්. උකුස්සෙක් වගේ ඉන්න කියලා උන්වහන්සේ දේශනා කරලා ඇති. සිංහෙක් වගේ ඉන්න කියලා දේශනා කරලා ඇති. මීමැස්සෙක් වගේ ඉන්න කියලා දේශනා කරලා ඇති. තමන්ගේ බිරිඳට ආදරෙන් සලකන්න කියලා දේශනා කරලා ඇති. තමන්ගේ දෙමාපියන්ට සලකන්න කියලා දේශනා කරලා ඇති. තමන්ගේ දෙමාපියන්ව තාමතර බර දෙන්න යන්නේ නැතුව. ඒ දෙමාපියන්ට තමන්ගේ ඒ දෙමාපියන්ගේ මුණුබුරුන්ගේ බර දෙන්න යන්නේ නැතුව, පටවන්න යන්නේ නැතුව. පුළුවන් තරම් ඒව නිදහස් කරලා ඒව නිවන් මාර්ගයට යොමු කරන්, එයාට පිනක් දහමක් කරගන්න අවශ්‍ය කරන පරිසරය හදලා දෙන්න කියලා උන්වහන්සේ දේශනා කරලා ඇති. තමන්ගේ ගුරුවරුන්ට ගිහිල්ලා තමන්ගේ කෘතගුණතාවය පළ කරන්න කියලා ඒ ගුරුවරුන්ව පුදන්න කියලා ඔබට දේශනා කළා ඇති. සමා වෙන්න කියලා කියන උන්වහන්සේ දේශනා කළා ඇති. ඕන් ওই දේවල් ඔබ කරනවා නම් පින්වතුනි ඔබ දන්නේ නැතුව නිවනට යාවි. ඒකයි. ඉතින් අර වැඩේ කියන්නේ ගොඩාක් දුරට පිංගුන අද අපේ ජීවත් වෙන සමාජයේ මිනිස්සු ලොකු වටිනාකමක් දීලා තියෙන්නේ දැනුමට. ඒක නේද ගොඩක් තැන්වල ඉහළම පෙළේ ඉන්නේ ගොඩක් දන්න අය. අධ්‍යායකයන්ගේ යුගය මේ. අධ්‍යායකයන්ට අද තැනක් නැහැ සමාජයේ. සබ්‍රහ්මචාරින් වහන්සේට අද තැනක් නැහැ සමාජයේ. ගොඩක් දන්න අයට තමයි තැන තියෙන්නේ. සමහරලාට තමන් දන්න දේ තමන්ව ක්‍රියාවට නගන්නේ නැති මිනිසුන්ට තැනක් තියෙනවා බෙන්දින මේ සමාජයේ. මොකද ඒගොල්ලෝ දන්නෝ. දන්න නිසා තැනක් තියෙනවා. පූජකෙක් ඉන්නව වෙන්න පුළුවන් මොනාගමක හෝ දේශනා කරන්න දහම හැබැයි බින්දු මාත්‍රයක්වත් තමන්ගේ ජීවිතේ යොදා ගන්නෑ ආන් එය අද මේ සමාජයේ ශ්‍රේෂ්ඨව බවටපත් වෙලා ශ්‍රේෂ්ඨව හෙවත් හැමෝම එකතු වෙන්නේ එක්රැස් වෙන්නේ එකතු වෙන්නේ වඳින්නේ පුදන්නේ ඒ පිරිසට නමුත් වැඩිය දහම දන්නේ නැහැ. හරි රස්සජී මහරහතන් වහන්සේ වගේ ලොකු දෙයක් දන්නේ නැහැ. තමාට බණපද හතරයි දන්නේ. ඇහුවොත් කියන්නේ අනේ මං මෙච්චරයි දන්නේ. වැඩිතුර විස්තර දැනගන්න ඕන නම් ගිහිල්ලා මගේ ගුරුවරයාගෙන් අහන්න. මං දන්නේ මෙච්චරයි. හැබැයි උන්වහන්සේලා දන්න ටික පින්වතුනි ප්‍රගුණ කරලා තියෙනවා. සම්පූර්ණයෙන්ම ආන් ඒ වගේ පිරිසට පින්තුනේ ඒ වගේ උත්තරමෙන් වහන්සලා ලද තැනක් නැහැ. හිතලා බලන්නකෝ අද සමාජයේ අපි හිතමු පින්තුනේ ස්වාමීන් වහන්සේලා දෙනමක් බණ කියනවා කියලා. නැත්නම් අපි ගමුකෝ ගිහි මහත්තයෙක් සහ භික්ෂුන් වහන්සේ නමක් බණ කියනවා. ඒ ස්වාමීන් වහන්සේ තමයි අස්සජී මහරහතන් වහන්සේ. අනිත් පැත්තේ ඉන්නවා ගිහි මහත්තයෙක්. හොඳට දහමක් හොඳට දන්න මහත්තයෙක්. මුළු ත්‍රිපිටකයේම පාඩම්. අද කාලේ මිනිසුන්ගේ ස්වභාවය මං කියන්නේ. කෙනෙක් ගිහිල්ලා අහන ප්‍රශ්නයක් අස්සජී මහරහතන් වහන්සේගෙන් අහනවා. ස්වාමීනි මෙන්න මෙහෙම මං ප්‍රශ්නයක් තියෙනවා. ටික ගැඹුරු ප්‍රශ්නයක්. ඔබ වහන්සේ මොකක්ද ඒ ගැන දරන අදහස? උන්වහන්සේ දේශනා කරනවා මම මේ අලුතෙන් පැවිදි වුණේ. එනිසා මං හරියට ඕක ගැන නම් දන්නේ නැහැ. මං දන්නේ හේතුම් පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජති. ඔය ටික වගේ තමයි මං දන්නේ. ඒක මට කියලා දුන්නෙත් මගේ ශාස්ත්‍රඥ වහන්සේ. ඒ නිසා එතනින් එහාට යමක් දැනගන්න ඕන නම් උන්වහන්සේගෙන් අහා දැනගත්තොත් වටිනවා. අර ගිහි මහත්තයාගෙන් අහලා බලමු. ඒ ප්‍රශ්නේ. එතුමා පැය 24ක දේශනාවක් කරනවා. ඒ ප්‍රශ්නෙට උත්තර දීලා ත්‍රිපිටකයෙන් විතරක් නෙමෙයි අටුවා ටීකා ටිප්පණී වලින් උදා කරුණු අරගෙන උදාහරණ උපහැරණ දාලා බොහොම රසවත් විදිහට තව ප්‍රෙසන්ටේෂන් එකකුත් දාලා ස්ලයිඩ් ෂෝත් පෙන්නලා වීඩියෝ තරම් පෙන්නලා ඒ අහපු ප්‍රශ්නට උත්තර දෙනවා. මට කියන්න බැරි මිනිස්සු පැහැදෙන්නේ කවුරු ගැනද? අද කාලේ ඉන්න මිනිස්සු පැහැදින්නේ කවුරු ගැනද? සමහරක් වෙලාවට අර මහත්තයාට තාම මාත්‍රයකවත් දහම අවබෝධලා නැහැ. ඔය දහම දේශනා කරපු කටින්ම තමයි ගෙදර ගිහිල්ලා තමන්ගේ බිරිඳ උයපු බත් ටිකේ ලුණු වැඩි නම් තිත්ත කුණු හරපෙන් බයින්. හැබැයි දහම නම් දන්න කප්පරකට. අද කාලේ ඉන්න මිනිස්සු පහදින්නේ කවුරු ගැනද? අප දන්නවනේ ඒකට උත්තරේ. හේතුව අද කාලේ පින්තුනේ දන්න දෙයට තමයි තැනක් තියෙන්නේ. අද කාලේ මිනිස්සුන්ගේ ගුණයට තැනක් නැහැ. මනුස්සකමට තැනක් නැහැ. නෝනට ගහන්න එපා, අම්මට බනින්න එපා, තාත්තට වඳින්න කියලා දෙන දේවල් වලට තැනක් නැහැ. ඒක ස්වභාවය. අපි ඒක ගැන අය මුකුත් අමුතුවෙන් හිතන්න දෙයක් නැහැ. ඒ තමයි හැටි සමාජය. තව ඉස්සරහට පින්නද නෝක තව දරුණු වෙනවා. තව ඉස්සරහට ගිහිල්ලා පින්නද මේ ස්වාමින් වහන්සේට මචං කියන සමාජයක් ඉස්සරහට එන්නේ. ස්වාමින් වහන්සේලාට දන් දෙන්නේ මොකද කියලා තහයි මිනිස්සු ඉස්සරහට. ඇයි ඉතින් උන්වහන්සේලා දන්නේ ටික ඔක්කොම අපිට තියෙනවනේ ඉන්ටර්නෙට් එකෙන් හොයාගන්න පුළුවන්. ත්‍රිපිටක.com කියලා ගියා නම් පින්වතුනි මේකේ තියෙන ඔක්කොම. උන්වහන්සේ දන්න දහම ටික ඔක්කොම මේකෙත් තියෙනවා. ඒ මාදිවල ඒක සර්ච් කරන්න පුළුවන්. හාඳුනුගම සර්ච් කරන්න බෑ. හාඳුනුගෙන් ඇහුවාම ප්‍රශ්නයක් උන්වහන්සේ යන්නේ කොහෙද මල්ලේපොල් උත්තර දෙන්නේ. උන්වහන්සේ ඇහුවා මෙන්න මෙහෙම දහම් කරුණක් තියෙනවා ඒක විස්තර විග්‍රහ කරලා දෙන්න කියලා උන්වහන්සේ කියනවා අම්මට බයින්නපාලු. අම්මගේ තාත්තයි ගුණේ දකින්නලු. නෝනට තලන්නපාලු. වැඩිහිටින්න සල්කන්නලු. දැන් යන්නේ කොහෙද මල්ලේපොල්? හැබැයි ඉන්ටර්නෙට් එකට ගියහනම් ත්‍රිපිටක.com ගියහනම් සර්ච් කරන්න විතරයි තියෙන්නේ. ඒ ප්‍රශ්නෙට නියම උත්තරේ වැරදිලා ප්‍රශ්නේ හොත අහනවා did you mean කියලා අහනවා. එහෙම තනවා. කළ ගාන්ට අහන ප්‍රශ්නේ උත්තරේ දෙනවා. බලන්න. ඔහොම ඉස්සරහට යනකොට පින්වතුනි මිනිසුන්ට හිතෙන්නේ නැති වේවිද? මේ ඇත්තටම අපි ඇයි මොකටද හාමුදුරන්ට දන් දෙන්නේ? උන්වහන්සේලාෙන් ගන්න දෙන්නේ කොහොම අපිට ගන්න පුළුවන් ඉන්ටර්නෙට් එකෙන්? අන්නොම හිතෙන යුගයක් ඉස්සරහට එයි පින්වතුනි. ඔබ කියන්නේ නැහැ කියලාද? අද බලන්න ලෝකෙන ගුරුවරුන්ට තියෙන තැන. ඉස්සර පින්වතුනි ශිෂ්‍යයෙක් යන්නේ තමන්ගේ දිසාපාමොක් ගාවට. දහසක් බැඳි පියල්ලක් අරගෙන. ඒ කිව්වේ තමන් ගිහිල්ලා 16ක් වගේ පින්වතුනි තමන් ගුරුවරයා ගාව ඉන්නේ. මොකද ඒ ගුරුවරයා දන්න දේවල් පින්වතුනි පොත්පත් වලින් බලලා ඉගෙන ගන්න ක්‍රමයක් තිබෙන්නේ නැහැ ඒ කාලේ. ඒ නිසායි ගුරුවරයා ගඟ ඉඳගෙන. ගුරුවරයාට කලින් අවදි වෙලා. මෙදුල හැම තැන අමදලා. ගුරුවරයාට පෑම් පහසු වෙන්න අවශ්‍ය කරන වතුර ටික රත් කරලා දීලා. වළඳන්න අවශ්‍ය කරන නැත්නම් බොන්න අවශ්‍ය කරන වතුර එකක් රත් කරලා දීලා. ඒ ගුරුවරයාගේ ඇඳුම් පැළඳුම් ටික හොදලා කරලා දීලා. ඒ ගුරුවරයා ඉන්න ආසනේ සූදානම් කරලා දීලා. ඔය ඔක්කොම ටික කරලා දීලා. 16ක් වගේ පිරිනි තමන්ගේ ගුරුවරයාගාව වැටලා ඉඳලා තමයි එදා මිනිස්සු තමන්ගේ ගුරුවරයාගෙන් ශිල්ප ශාස්ත්‍රය ඉගෙන ගත්තේ. එදා ගුරුවරයෙක් කියලා කියන්නේ පිරිනි මේ සමාජයේ රජුරුවන්ට විතරයි දෙවෙනි. තමන්ගේ අම්මා තාත්තා ළඟින්ම හිටපු පිරිසක්. ඒ තරමට මිනිස්සු ඉස්සර ගරු කරා ගුරුවරුන්ට. නමුත් අද බලන්න මම ඔබෙන් ප්‍රශ්නයක් අහන්න. ඔබ ඉස්කෝලේ යන කාලේ තාමත් ඉස්කෝලේ යන පිරිසක් නම් ඔබට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න තවත් ලේසියි. ඉස්සර මිනිස්සු පින්වතුනි ගුරුවරයාට කතා කරේ ගුරු දේවෝත්තමයන් වහන්සේ කියලා. අද ගුරුවරුන්ට නමුත් කියනවා නේද? ප්‍රින්සිපල් සර් කියලා කතා කරන්නේ කීයෙන් කී දෙනාද? ඒ වුණට දාලා තියෙනව නේද පින්වතුනි නකුරු දෙක නමක්. අද ගුරුවරුන්ට දාලා තියෙනව නේද පින්වතුනි නම්. හිනාවට විහිළුවට එදා ප්‍රින්සිපල් සර් කියවර අද කියන්නේ පිනා කියලා නේද? කොමා සුගනන සර්ට මොකද කියන්නේ? කොමා. නැද්ද? මේ මට හිතෙන දේවල් මම මේ කියන්නේ. එහෙම දේවල් සමාජයේ වෙන්නේ නැද්ද අද? ඒකයි පින්නේ අපේ සංස්කෘතියට ගැළපෙන්න තමයි මේ හැම දෙයක්ම හැදිලාවිලා තියෙන අපිට. අපේ දහම, අපේ ශාසනය, අපේ සංස්කෘතිය, අපේ හෙළසිරිත ඔය හැම එකක්ම පින්නේ එකට එකට බැඳිලා තියෙන දේවල්. ඔයින් එකක් හරි පින්නේ කඩා වැටෙන්න පටන් ගත්තොත් අනෙක් ඔක්කොම කඩා වැටෙනවා. අද අපිට පේනවා පින්වතුනි බටහිර සංස්කෘතියෙන් අරන් ආපු දේවල්, ඉම්පෝට් කරපු දේවල්, අර ගෙදර තියෙන පෙට්ටියක් තියෙන TV එක කියලා, ඕන් ওই පෙට්ටියෙන් එනවනේ. පිට රටවල තියෙන ඔක්කොම ටික, කුණු කන්දල් ටික. ඒ ටික ඔක්කොම ආවට පස්සේ, ඊට පස්සේ අතේ තියෙන ෆෝන් එක, ගෙදර තියෙන කම්පියුටරේ, ඒක ගහලා තියෙන ඉන්ටර්නෙට් එක. අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නැති, ඒ සංස්කෘතියට ගැළපෙන්නේ නැති, අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නැති දේවල් අපි ගාවට ඇවිල්ලා පින්වතුනේ අද ළමයි ගුරුවරුන්ට කතා කරන්නේ සමහර තමන්ගේ යාළුවන්ටත් වඩා පල්ලෙහා විදියට පල්ලෙහා මට්ටමේ තමන්ගේ හොඳම යාළුවාට ගරු කරනවා ඊට වඩා. පිටින් මගේ කන් දෙකට මම ඇහිලා මට ඇහිලා තියෙනවා අද කාලේ ළමයි ගුරුවරුන්ට කතා කරන ඌමූ කියලා. හරියයිද මේ සමාජයට? හේතු ඒ සර් දන්න ඔක්කොම ටික මොකෙන් බලා ගන්න පුළුවන්? .com කෙලිම .com එකට ගැහුවා නම් ඒ සර් දන්න ඔක්කොම ටික එකේ තියෙනවා. ඉතින් අපි මොකටද සර්ට් කරු කරන්නේ? පොත්පත් තියෙනවනේ ඕන තරම්. බුක් ෂොප් එකකට ගියා නම් පොත් ගේන්න පුළුවන් ගෝණියක් විතර. සමහර ගුරුවරයන් දන්නෙත් නැහැ ඒකේ තියෙන දේවල් තරම්. අද විශ්වකෝෂයක් ගෙදර වරන් එන්න පුළුවන් පින්න ඔබේ ෆෝන් එකේ දාලා තියන් පුළුවන් විශ්වකෝෂය. ඉස්සර ගුරුවරුන් තමයි පින්න ඇවිදින විශ්වකෝෂ කියලා මිනිස්සු පිළිගත්තේ. නමුත් අද විශ්වකෝෂය තියෙන අතේ ෆෝන් එකේ. ඒ නිසා ගුරුවරුන්ට අද තැනක් නැහැ. මොකද මිනිස්සුන්ට දැනුම තමයි ලොකු උනේ. මිනිස්සු හිතාගත්ත පින්න ගුරුවරයා කියලා කියන්නේ ගොඩක් දන්න කෙනා. එදා දිසාපාමොක් ඇඳුරුතුමා ගාවට ගියාට පස්සේ පින්තුනේ ඇඳුරුතුමා ඔක්කොටම කලින් තමන් දන්න ටික කියලා දුන්නේ නැහැ තමන්ගේ ගුරුවරුන්ට. දුදු මිනිස් පොත කියවුවා නේද ඔබ? ඒකින් අර ළමයා ගිහිල්ලා තමන්ගේ ගුරුවරයාව හම්බෙලා ඒ ගුරුවරයාගෙන් ශිල්ප ශාස්ත්‍ර ඉගෙන ගන්න යනවා, වෙදකම ඉගෙන ගන්න. ඒ ගෑනු දරුවාට පින්තුණි අර වෙදකම කියලා දෙන්න කලින් කොච්චරනම් දේවල් ඒ ගුරුතුමා කියලා දෙනවා. ඒ ගුරුතුමා කියලා දෙනවා පින්තුණි ඒ දරුවාට මේ සමාජයේ ජීවත් වෙන හැටි, දෙමාපියන්ට සලකන හැටි, ගුරුවරුන්ට ගරු කරන හැටි, තමගේ ශාස්ත්‍රඥ වහන්සේ ගැන, අම්මට තාත්තට සලකන හැටි, සහෝදර සහෝදරයන්ට එය ගැන හොයලා බලන හැටි, කෘතගුණය, පින් කරන එකේ තියෙන වැදගත්කම ඕන් ඔයගේ දේවල් කියලා දෙනවා. නමුත් අද ඒක දෙයක්වත් මිනිසුන් වැඩක් නැහැ. මොකද අද පින්තුනේ සමාජයේ මනින්නේ ඔබ කොච්චර දන්නවද කියලා. මොන ඉස්කෝලේද පින්තුනේ කවදද පේපර් එකක් දුන්නේ ඔබ කොච්චර ගුණවන්තයෙක්ද කියලා හොයලා බලන්න. සමහරවල් පින්තුනේ එකේ දෙකේ පන්තියෙන් පහ වුණාට පස්සේ හිතලා බලන්න ඔබ නිකන් අටේ පන්ති ඉද්දී 9 10 පන්ති වලට යද්දී ඔබේ ගුරුවරයෙක් ඔබෙන් ඇහුවනම් ආ ළමයි අත උස්සන්න බලන්න අම්මට වැඳලාපු කට්ටිය අම්මට වැඳලාපු ළමයි අත උස්සන්න බලන්න කියලා පින්දිනේ සුදු කලසෙනුක් ගහන් ඉන්නකොට 10 පන්ති ඔබට කටින් විතරක් නෙමෙයි නේද hina වෙන්නේ hina යන්නේ ඒ වෙලාවට මේ විලු කරනවද කොහෙද මේ වෙලාවදීනේ සමාජයක් දෙන්නේ මොනවද මේ කියලාද අනේ යන්න හලෝ යන්න මිස් ඔන්න ඔහමයි කියන්නේ දෙන්නද මිස් වෙනවා අපිට බන කියන්නේ මේ පොතේ තියෙන ටික කියලා දෙන්නකෝ ඔන්න ඔහම සමාජයක් අද බිහි වෙලා තියෙන්නේ වැඩිහිටියන්ට ගරු කරන්නේ නැති ගුරුවරුන්ට ගරු කරන්නේ නැති දෙමාපියෝ ගැන මාතලක්වත් අකන්නේ නැති සමාජයක් තුල පින්වතුනේ ඒකයි මම කියන්නේ ගමයි පන්සලයි වැවයි දාගබයි කියලා කියන්නේ පින්තුනේ මේ අපේ මේ ඔය අංග හතරම පින්තුනේ හරිම වැදගත්. ගම කියලා කිව්වෙ පින්තුනේ මිනිස්සු අතර තිබ්බ ලෙන්ගතුකම. දයාව කරුණාව වගේ දේවල්. මනුස්සකම. අනෙකකාගේ දුකේද විපතේද තමන්ගේ හිත උණු වෙනකම. ඒ කාලේ මිනිස්සු තට්ටු නිවාසවල ජීවත් වුණේ නැහැ පින්තුනි. අද කාලේ උඩ ඉහළ මහල ඉන්න මිනිස්සයෙක් ගෙදර එයාට මොකද්ද වෙන්නේ කියලා කවුරුත් දන්නේ නැහැ. සමහරවල්ලාට පින්තුනි මේ මිනිස්සය මැල්ලා කුණු ගඳ ගහද්දි තමයි දන්නේ. ඒ ගෙදර මිනිහක් මැල්ලා ඉන්නවා කියලා. එදා සමාජෙ එහෙම තිබ්බේ නැහැ. Tamanda තියෙන දේවල් බෙදා හදාගෙන වත් පිටියෙන් හම්බෙන දෙයක් එහා ගෙදර අයත් එක දීලා ඒ ගෙදරින් හම්බෙච්ච දෙයක් මෙහා ගෙදර අය අරගෙන භුක්ති විඳගෙන ආන් එහෙම ජීවිත සමාජයක් අපි ගාව තිබ්බේ පින්තුනේ. ඒ වගේ මිනිස්සු ගාව ඕනරට ඕන අයපාකම් තිබ්බේ නැහැ. මිනිස්සු මුදල් පසපස අඹා ගියේ නැහැ පින්තුනේ. මොකද එහෙම සංස්කෘතියක් අපි ගාව තිබ්බේ නැහැ. අපේ සංස්කෘතියට අපේ නියම සංස්කෘතියට තමයි පිටින්නේ හෙළ සංස්කෘතියට තමයි පිටින්නේ තථාගතයන් වහන්සේගේ ධර්ම ගෝචර වෙන්නේ. ඒකයි නිශ්‍රය උපනිශ්‍රය කියලා දෙකක් තියෙනවා කියලා බොහොම හොඳාකාරයෙන්ම දන්න ඕනේ. සම්බුද්ධ දේශනාව කියලා කියන්නේ පිටින්නේ නිශ්‍රය නම් මේ සීහෙළ ගති පැවතුම් සීහෙළ සිරිත් විරිත් අපේ ලෙන්ගතුකම අපේකම ඕක තමයි පිටින්නේ උපනිශ්‍රය. ඒ සියල්ලක්ම ඛාදනය වෙන්න පටන් ගත්තට පස්සේ අසත්පුරුෂයන්ගේ මතිපදාන්තර වලට වැටිලා අපේ සංස්කෘතියට ගැළපෙන්නේ නැති දේවල් මිනිසු ගන්න පටන් ගත්තට පස්සේ ගුණයට වඩා පින්දුනේ දැනුමට තැන දෙන්න පටන් ගත්තට පස්සේ මේ සමාජයේ ඔය ඔක්කොම නැති වෙන පටන් ගත්තා. එදෙනින් එහාට පින්දුනේ මිනිස්සුන්ටත් බුදුදහම කියලා කියන්නේ තවත් සබ්ජෙක්ට් එකක්. ඉස්කෝලේ පාඨමාලාවක් දාලා උගන්වන. උගන්වන්න එපා කියන නෙමෙයි. හොඳයි. ඔහොමවත් මිනිස්සුන්ට දහම ලං කරන එක හොඳයි. හැබැයි අපේ ඉස්සර සීහෙලෙවුන්ට පින්දුනේ බුදුදහම කියලා කිව්වේ ඕලෙවල් පාස් වෙන ලීපු සබ්ජෙක්ට් එකක් එහෙම නෙමෙයි. ජීවිතේ පාස් වෙන්න තිබ්බ විෂයක්. ජීවිතේට දහමක්. මනුස්සකගේ ජීවිතේ හැඩගස්වන්න, ජීවිතේ වෙනස් කරවන්න, ජීවිතේ පෝෂණය කරන්න තිබ්බ දෙයක්. ඒකයි මම කියන්නේ මේ හැම පැත්තකින්ම බැලුවොත් හීන් සැරේ අපිට පේන්නේවත් නැතුව අපි දන්නේවත් නැතුව පින්වතුනි ඔබ දන්නේම නැතුව මේ දහම දැනුම කියන තැනට තැන දීලා කටයුතු කරන්න ගියොත් අනාගතේ වෙන්න තියෙන විනාශය මෙච්චරයි කියලා කියන්න බෑ. අන් ඒකයි අපි දන්න හැම දෙයක්ම ඔබට කියලා දෙන්නේ නැත්තේ. මොකද අපි දන්න හැම දෙයක්ම ඔබට කියලා දෙන එක නෙමෙයි පින්දුන අපේ වගකීම. අපි කරන දේවල් ඔබ ලබා කරවීම. තථාගතයන් වහන්සේ දන්න දේ ඔක්කොම අපිට කියලා දුන්නද? උන්වහන්සේ දන්න දේ ඔක්කොම ඔබට එකපාරක කියන්න ගියොත් පින්දුන ඔබේ ඔළුව පුපුරලා මැරෙයි. හැබැයි උන්වහන්සේ කරපු දේවල් වලින් පුළුවන් තරම් දේවල් ඔබට කරන්න කිව්වා. ඉතින් අද ගුරුහාඳුරත ඔබට කියන්නේ ඒක. මං කියන දේ අහන් හිටියට මදි. මං කියන දේ ලොකම ඔබ දරාගත්තේ නැති උනට කමක් නැහැ. හැබැයි මං කරන්න කියන දේ ඔබ කරන්න. මොකද ඔය කිරීම තුළ තමයි පින්තුනේ. ඔක ක්‍රියාවට නැගීම තුළ තමයි පින්තුනේ අපේ සංස්කෘතිය හැදිලා තිබෙන්නේ. ආන් ඒකයි කියන්නේ. එදා අපි ගාව තිබ්බ මහා ශ්‍රේෂ්ඨ ගතිගුණ, ඒ සුදු ගතිගුණ අපි අතරින් කෙමෙන් පින්තුනේ දුරස් වෙන්න පටන් ගත්තට පස්සේ අද මිනිස්සු තිරිසන් ගානට වැටලා තියෙනවා. මේ බුද්ධ학ම ගැන ප්‍රොෆෙසර්ස්ලා ඇති. ගෙදර නෝන කෙනෙක් ඉද්දි අල්ලපු ගමෙත් නෝන කෙනෙක් ඉන්න. බුදුදහම සම්බන්ධ ප්‍රොෆෙසර්ස්ලා ඇති පිංගුනේ රටවටේම ළමයි ඉන්න. බුදුදහම ගැන ප්‍රොෆෙසර්ස්ලා ඇති පිංගුතුනේ ගෙදර යන ගමන් ඔෆිස් එකේ තියෙන CR පොත් ටිකක් පෑන් ටිකක් පැන්සල් ටිකක් තමන්ගේ මල්ලට දාගෙන ගෙදර අරන් යනවා. හැබැයි ගොඩක් දන්නවා. ඔබට තේරෙනව නේද ඕක නෙමෙයි අවශ්‍ය කියලා? හැබැයි ඔබේ ජීවිතයේ ගොඩ දාන්න අපි මේ උත්සාහ ගන්නෙ. ඔබට අපි දන්න හැම දෙයක්ම කියලා දෙන්නවත් මැරෙන්න කලින් බුද්ධහම සම්බන්ධ සියලු දේවල් ඉගෙන ගන්නවත් නෙමෙයි මේ උත්සාහ ගන්නවද. ඔබ තුල අරිහතුන් වහන්සේ බිහි කරන්න අපිට ඕනේ. මතක තියාගන්න අරිහතුන් වහන්සේ කියලා කියන්නේ මේ දහම සම්බන්ධයෙන් සියල්ලක්ම සියලු ආකාරයෙන් දන්න උත්මයකට නෙමෙයි. අරිහතුන් වහන්සේ කියලා කියන පිළිමින් මහා සුන්දර මිනිසෙක්. වචනෙන් කියන්න බැරි තරම් සුන්දර මිනිසෙක්. දන්න දහම සමහර බණපද 4යි. සිව්පදයේ උන්වහන්සේ අහගත්තේ එච්චරයි උන්වහන්සේ දන්නේ. හැබැයි කවුරු රැවෙල ඇඟේ හැප්පුණොත් වෙන කෙනෙක් රැවෙල ඇඟේ හැප්පුණත් උන්වහන්සේ තමයි සමා වෙන්න කියන්නේ. සුන්දර මනුස්සයෙක් පින්වතුනි. ගොඩක් දන්න කෙනාට නෙමෙයි ආයේ උන්වහන්සේ කියලා කියන්නේ. අපේ ආරාමේ ස්වාමීන් වහන්සේලා පිරිසක් එකතු වෙලා තරුණ ස්වාමීන් වහන්සේලා ඉන්නේ ඔබ දන්නව. උන්වහන්සේට ඕන වුණා අපින් විශේෂ වැඩසටහනක් කරන්න. හරි සුදු මිනිස්සු පොත එහෙම පොඩ්ඩක් පරිශීලනය කළා. ඉතින් උන්වහන්සේලා හොඳට ඒවා අත්හදා ඒවා කියවලා බලනවා. ඒවල තියෙන දේවල් වලින් තමන්ගේ ජීවිතවලට ගන්න තියෙන දේවල් උන්වහන්සේලා කියවලා බලනවා ගන්න. මොකද ඔය හැම කාරණාවක්ම තියෙනවා පින්වතුනි පැවිදි ජීවිතයට ගන්න පුළුවන් කොටසකුත්. ඒක ඇති පින්වතුනි බිරිඳක් ස්වාමි පුරුෂයාට සලකන හැටි. උන්වහන්සේලා බිරිඳක් නැහැ. ස්වාමි පුරුෂයෙකුත් නැහැ. නමුත් බිරිඳ ස්වාමි පුරුෂයාට සලකන හැටිින් පින්වතුනි උන්වහන්සේ බලනවා කල්පනා කළා. බිරිඳ ගෙදරින්න ස්වාමි පුරුෂයාට පුරූප වතුර කෝප්පයක් ගිහිල්ලා දෙනවා අතට. එයාගේ ආදි සීහලේ බිරිඳවරු ගාපු තිබ්බ ශ්‍රේෂ්ඨ ගුණය. උන්වහන්සේලා කල්පනා කරලා බලනවා. ඉතින් අපිට දෙන්න ස්වාමි පුරුෂයෙක් නැති වුණාට මට බැරිද? මගේ ගුරුවරයා මොකක් හෝ අවශ්‍යතාවයකට එළියට පහළට වැඩලා ආපහු වඩිනකොට මට පුළුවන් නේද පෑන් එකක් ගිහලා උන්වහන්සේට පූජා කරන්න? ඔය හැම ගුණයකම පින්වතුනි පැවිදි ජීවිතයට ගන්න පුළුවන් විදිහක් තියෙනවා. ආන් ඒව උන්වහන්සේලා අධ්‍යයනය කරනවා. ඉතින් එහෙම කණ්ඩායමක් ඉන්නවා. කළා උන්වහන්සේ අනික් ස්වාමීන් වහන්සේලාටත් ඒව බදලා දෙනවා කියලා දෙනවා. ඉතින් මම උන්වහන්සේලා ගැහුව දවසක් ඔබ වහන්සේලාගේ පරමාර්ථය මොකද්ද මේක කරන එකෙන් කියලා. උන්වහන්සේලා මට කියනවා අපේ හඳුනේ මට අපිට ඕනේ කූල් මිනිස්සු වගේ ජීවත් වෙන්න කියලා. තරුණ ස්වාමීන් වහන්සේලා ඉතින් උන්වහන්සේලාට ඒ වෙලාවේ ඒ තමන්ට ආපු හැඟීම ප්‍රකාශ කරපු විදිය. බොහොම කූල් එකේ ජීවත් වෙන්න. මං කියප හැන්නේ බොහොම හොඳයි. හැබැයි මම වාස්තු ප්‍රයෝජනාවක් කරනවා. ඔබ වහන්සලා කූල්ද නැද්ද කියන එක නෙමෙයි අතර මම බලන්නේ. ඔය කරන වැඩසටහනේ. ඔබ වහන්සේ නිසා ඔබ වහන්සේ වටේ ඉන්න අනෙක් හැමෝටම කූල් එකේ ජීවත් වෙන්න පුළුවන් කරනවා. එතකොට ඔබ වහන්සේට දන්නේම නැතුව කූල් එක හම්බෙයි. ආයි මහන්සි වෙන්න ඕනේ නැතුව. ඒ නිසා ඔබ වහන්සේලා වැඩසටහනේ අරමුණු කරගන්න ඒක. තමන්ගේ වටේ ඉන්න ඇට තමන් නිසා කූල් එකේ ඉන්න පුළුවන් කරවන්න. ඒ කියන්නේ ඒ ඇට කවදාකවත් හිතට බයක් සැකයක් එන්නේ නැහැ. කොහොමද හඳුනුනට එහෙම බයක් සැකයක් නැහැ තව ස්වාමීන් වහන්සේලා නමක් ගැන. නමුත් උන්වහන්සේලා කරන්න හදන දේ හරි ශ්‍රේෂ්ඨයිනේ පින්වතුනි. යම් දවසක උන්වහන්සේලා ඒවා දේශනාවට නගයි. ආරාමයට යන එන්න පින්වතුන් කියලා දේවි. මෙන්න මෙහෙමයි ජීවත් වෙන්න ඕනේ කියලා. කූල් එකේ. කූල් එකේ ජීවත් වෙනවා කියලා කියන්නේ තමන් කූල් එකේ ඉන්න එක නෙමෙයි. තමන් නිසා තමන් වටේ ඉන්න කූල් එකේ ජීවත් වෙනවා. වෛර පහක් බය පහක් ජීවිත දුරු කරපු මිනිස්සෙක් වෛර බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒ කෙනාගේ ඇසුර ඉද්දි පින්වතුනි කිසිම බයක් නැහැ හිතට. මට ගහයිද? මට බනේද? මගේ හිත රිදවයිද? මං සතු දෙයක් ගනේද? පැහැර ගනේද? මට අපහාස කරයිද? මට නිඳා කරයිද? මාව පීඩාවට පත් කරයිද? මාව දුරාචාරය යොදව ගනීද? වැරදි දේවල් වලට මාව නැඹුරු කර ගනීද? අනෙහෙම බයක් හිතේ තියාගන්න ඕනේ නැහැ. මට වඩා අසාධාරණයක් කරයිද? එහෙම බයක් හිතේ තියාගන්න ඕනේ නැහැ. ඕන් ඔහොම ජීවත් වෙන්න පුළුවන් නම් පින්වතුනි අන්න ඔබට කියන්න පුළුවන් අපි කූල් එකේ ජීවත් වෙන මිනිස්සු කියලා. ඒක අපිට ඕනේ පින්වතුනි ඔබත් අන්න ඒ වගේ වෙන්න. කූල් මිනිස්සු වෙන්න. කූල් වෙන්නේ අඳින විදිහ නෙමෙයි. කැප් එක අනිත් පැත්තට දැම්ම කියලා ඔබ කූල් නෑ. ආද සමාජයේ කූල් කියලා කියන්නේ කොහොමද? කැප් එක අනිත් පැත්තට දාන්න ඕනේ. දැන් කූල්. කූල් ගයි. කාලෙද මඳින්න ඕනේ ඉන්න පල්ලැහැන්. එතන දැන් කූල්. එහෙම ක්‍රමයකට ඇති. නමුත් අපි කූල් මයින් එකෙන් නෙමෙයි. ඔබ සරම් පොටක් ගහන්න හිටිය කමක් නැහැ. ඔබ නිසා ඔබ වටේ ඉන්න අයට වෛරයක් නැතුව බයක් නැතුව ජීවත් වෙන්න පුළුවන් නම් පින්වතුනි. අන්න ඔබ කූල් මනුස්සෙක්. ඔබ නිසා කාගවත් හිතට බයක් එන්නේ නැත්නම් සැකයක් එන්නේ නැත්නම් ඔබ නිසා අනවශ්‍ය පීඩාවක් හිතෙන්නේ නැත්නම් පින්වතුනි අන්න ඔබ කූල් මනුස්සෙක්. අපිට ඔන්න ඔබ කූල් මිනිසු කරන්නේ. මොකද පින්වතුනි ආන් ඒ වගේ හිතක් හැදිලා එනකොට තමයි තථාගතයන් වහන්සේගේ දහම බලන් ඉඳද්දි මේ හිතට හොඳට කාවා දෙන්නේ. ඒ නිසාමයි අපි කරන දේශනාවල පින්වතුනි වැඩිමනත්ම අපට දේශනා කරන්නේ සුදු ගති. හොඳ වෙන හැටි. සුදු මනුස්සයෙක් වෙන හැටි. උඩසාක්කුවේ දාන් යන්න පුළුවන් ජාතිය මනුස්සයෙක් වෙන හැටි. වාය ආපු දවසක ඇවිල්ලා අපි අනගාරික මහතුරුන්ගෙන් මහල බලන්න. මොනවාද අපි ඒගොල්ලන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ කියලා. පිරිපත පාඩම් කරගන්න ඕනේ. ධම්මපදේ පාඩම් කරගන්න ඕනේ. හැබැයි ඊටත් එහා ගිහිල්ලා මේ ආරාමයට යන්නේ කවුරු හරි දායකයෙක් හෝ දායිකාවක්. ඒ අනගාරික මහතුරුන් බයින පටන් ගත්තොත් අභූත චෝදනාවක් කළා හරි. ඒ මහතුරුන් පුළුවන් එන්නුනේ අද්දක එකතු කළා. අනේ මහත්මයාට සමා වෙන්න. මගේ අතින් ඔබතුමාට වැරදක් සිදු වෙලා තියෙන පාටයි. මර දහස් වාරයක් සමා වෙන්න. හොඳටම දන්නවා. මේ බොරු චෝදනාවක් මේ කරන්න කියලා. ඒත් මේ මහත්තුරුන්ට පුළුවන් වෙන්න ඕනේ එහෙම කියන්න. තමන්ගේ තැන තව කෙනෙක්ට දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ නිසා අනගාරික මහත්තුරුන්ට පුටුවක් නැති වෙන්න පුළුවන්. ඒ පුටුව අවශ්‍ය වෙච්ච ආරාමයට ආපු කවුරු හරි ඉන්නවනම් ඒ මහත්තයට පුළුවන් වෙනවා නැගිටලා වහා මේ පුටුව දෙන්න. තමන් වළඳ වළඳ ඉන්න බත්පත දෙන්න පුළුවන් වෙන්න ඕනේ. ගිලම්පසක් මදි වෙලා ආපු මහත්තයෙක්ට නොවන කෙනෙක්ට ඒ අනගාරික මහත්තයා මුළු දවස තිස්සේම ආපු ගීපු දායකයන්ගේ ඕන අයපාකම් හොයලා බලලා එළි ඉඳගෙන ගිනි කට්ටේ අවකාශයේ ඊට පස්සේ කියලා වැසිකිළියත් හොදලා ඇවිල්ලා දැන් මේ යන්තම් වාඩි වුණා විතරයි පින්දින මුළු දවසක් තිස්සේ කකුල් දෙකෙන් හිටගෙන හිටියේ බණ පදයක්වත් අහගන්න හම්බුන්නේ නැහැ දේශනාව පුරාවට දැන් මේ යන්තම් ගිලම්පසක් වළඳන්න කියලා ලෑස්ති වුණේ ඒ වෙලාවේ පේනවා පින්තුනේ එක මහත්තයෙක් ඉන්නවා එයා අන්තිමට ගියේ එයාගේ ගිලම්පස එකක් නැහැ තේ එකක් බොන්න නැහැ මේ මහත්තයාට පුළුවන් වෙනෝනේ ගිහිල්ලා තමන්ගේ ආසනේ ඒ මහත්තයාට පූජා කළා. තමන්ගේ ගිලම්පස එක ඒ මහත්තයාට පූජා කළා. ඔබතුමාට මගෙන් තව මුකුත් වෙන්න ඕනද කියලා අහලා කඩිතු කරා. ඒකට ත්‍රිපිටකයේ සූත්‍ර කීයක්වත් දැනන් හිටියත් ඇති පළන්නේ නැහැ. ඒකට ඕනේ පින්වතුනි සුදු හදවතක්. අපි දරන විදිහට පින්වතුනි අරිහතුන් වහන්සේලා කියලා කියන්නේ සුන්දර මිනිස්සු. උන්වහන්සේ අරිහත් වුණාට පස්සේ නෙමෙයි පින්වතුනි උන්වහන්සේ සුන්දර වුණේ. ආන් ඒක ඔබ තේරුම් ගන්න ඕනේ විශේෂම වැදගත්ම කාරණා. සුන්දර හිතක් තුල තමයි පින්වතුනි අරිහත්වයේ කියන බීජය පැලුණේ. ඒකයි පින්වතුනි. අනේක තේරුම් ගන්න. ඔබ මේ ආරාමයට පැවිදි වෙන්න આવොත් අනගාരിക වෙන්න බලාපොරොත්තු වෙන්න આવොත් යම් දවසක අපි හිතමු අපවසරයක් අපි අනගාരികාවක් බඳව ගන්නවා කියලා. ඔබට අනගාരികාව වෙන්න ඕනේ. ඒ වරසරාණ සම්බන්ධයෙන් ඔබට ඕන ඕමනාවක් ඇති වුණොත් පින්වතුනි. ඔබට පුළුවන්කම තියෙන්න ඕනේ. ඔබේ හත්මුතු පරම්පරාව ගැන කීකේ කවුරුර ඔබට අපහාස කරනවා. ඔබ කිසිම වැදගත්කමක් නැති ගැහණියක් කියලා ඔබට කවුරුර නිඳා කරනවා. ජාතිය ජම්මෙන් නැති මිනිස්සෙක් කියලා පින් ඔබට නිඳා කරනවා. අනිවාර්යෙන් මොනවා හරි පෞල් ජීවිතේ ප්‍රශ්න ඇති කරගන්න නැති. එක එක තැන්වල ගිහිල්ලා නම කැත කරගන්න නැති. මුළු පවුරටම අපකීර්තියක් වෙන්නේ නැති. ඒ නිසා නේද? මහත්තයා ඔයා වතහැරලා දැම්මේ. යන්න දැනන් නැති නිසා නේද මෙහෙට ආවේ? සමහර බින්දින ඔන්නෝම කතා කියයි. එහෙම කියද්දි ඔබ අපේ ගාව අනගාරිකාවක් වෙන්න හිතන් ඉන්නවා නම් පින් ඔබට පුළුවන් වෙන්න ඕනේ. මගේ අතින් ඔබතුමීගේ හිතරි දෙන්න මොනවා හරි කියවලා තියෙන බව තමයි මට තේරෙන්නේ. අනේ මට සමා වෙන්න. සමහර බින්දින හිත ඇතුලෙන් රිදිලා හොඳටම. ඇස් දෙකේ කඳුළුත් පිරিলা. ඒක ප්‍රශ්නයක් නෑ. ඒක මං කියන්නේ කූල් කියලා කියන්නේ බින්දින තමන් කූල් නෙමෙයි. තමන් නිසා අනික් අය කූල් එකේ ඉන්න පුළුවන් වෙන්න ඕනේ. හොඳටම හිත රිදිලා. මොකද හොඳටම දන්නවා මේ කියන කතාව ඔක්කොම වැරදි. කවදාකවත් එහෙම දෙයක් වෙලා නැහැ. තමන්ගේ පතිවත රැකගෙන බොහොම ගරුසරු ඇතුව ජීවත් වෙච්ච පිරිසක්. තමන්ගේ දෙමාපියන්ට කවදාකවත් කිසිම ආකාරයක අපහාසයක් නින්දාවක් නොලැබෙන්න බොහොම ශ්‍රේෂ්ඨ විදිහට ජීවත් වුණේ. විවාහ වෙලා හිටියනම් තමන්ගේ ස්වාමි පුරුෂයාට මාත්‍රයකින්වත් අවඩක් අසාධාරණයක් නොකරගෙන ජීවත් වෙච්ච මිනිස්සෙක්. නමුත් දෙනෝ දහහක් ඉදිරියේ අපහාස කරනවා. නිඳා කරනවා. දන්නේ නැද්ද මං ඔයාගේ පැටිකිරිය? අවුන් ඔහොම කියන්නේ. අපි ආරංචි කරලා බැලුවා. ඒ ගමේ මිනිස්සු හොඳ හොඳ කතා කිව්වේ ඔයා ගැන. නැමෙ නෝනට හොඳටම හිතරිදිලා. ඇස් දෙකෙන් කඳුළු කැට බේරි බේරි වැටෙනවා. සිහි නැතුව ඇදගෙන වැටෙන තරම් පින්තුණි. හිතට ඇවිල්ලා තියෙන පීඩාව. මොකද තාම මග වැඩිලා නැහැ ඒ තරම්. හැබැයි ඔය කිසිම දෙයක් ඉදිරියේ මාත්‍රයක්වත් වචනයක්වත් අනිත් පැත්තට කියන්න බෑ. එතුමීගේ රෝල් එක තමයි එතන. අර ගිනි අරන් තියෙන හිත නිවන්න කනදන් දෙන එක. මොකද මෙයාට වඩා පීඩාවට පත් වෙච්ච කෙනෙක් තමයි ඉස්සරහ ඉන්නේ. සසර ගනුදෙනුවක් මේ පිය වෙන්නේ. සින්චි මානවිකාව කියලා කිව්වේ සසර ගනුදෙනුවක් පින්වතුනි. නොදුන් දෙයක් කවදාකවත් ලැබෙන්නේ නැහැ. දුන් දෙයක්මයි ලැබෙන්නේ. එහෙනම් මේ ඉන්නේ සසර ගනුදෙනුවක්. සසර ගනුදෙනු ඉදිරියේ කම්පා වෙන්න බෑ. එයා බොහෝ උපේක්ෂාවෙන් ලබා ගන්න ඕනේ, බාර ගන්න ඕනේ. එන හිත කලබල වෙලා තිබ්බත් ඒ කලබලේ නිසා ඉස්සරහින් ඉන්න මිනිස්සුන්ට ගිනි දෙන්න බෑ. ඔයා කොහොමද එහෙම කියන්නේ කියලාවත් අහන්න බෑ. එහෙම අවසරයක් නැහැ. ඇයිවා මට එහෙම අපහස කරන්නේ? ඒ මහන් අවසරයක් නැහැ. මගේ අතින් ඔබතුමගේ හිතරි දුන්නා මට සමාවෙන්න. ඇවිල්ලා පොඩ වාඩි වුණා නම් පොඩ හිත කලබල වෙලා වගේ නේද? එහෙම වාඩි කරලා පිංගුදින ගිහිල්ලා වතුර එකක් ගෙනත් දෙන්න ඕනේ. පීරිසයක් උඩ තියාගෙන. ඒක ට්‍රේ එකක් උඩ තියාගෙන. ඔබතුමීර මහන්සිත් ඇතිනේ. මෙන්න මේ වතුර එක බීලා හිටියන. ආන් එහෙම කියන්න පුළුවන්කම තියෙන්න ඕනේ. හැබැයි ඇස්වල කඳුළු. දැනෙන නිකන් පපුව දෙකට ඉරලා වගේ. එයා අහපු වචන දෙකට. කමක් නැහැ. අනිත් පැත්තට ගිනි දෙන්න බෑ. ගිනි ගන්න විතරයි පුළුවන්. ගිනි දෙන්න බෑ. අන්න එහෙම කූල් මිනිස්සු තමයි පිටින් අපිට ඕනේ. ඒක නැතුලෙන් ගිනි අරන්. හැබැයි එළියට ගිනි දෙන්නේ නැහැ. වතුර කියලා කියන්නේ එහෙම જાතියක් නේ. වතුර ටක් ගාලා ගිනි ගන්නවා. නැද්ද? වතුර ගිනි ගන්න. වතුර තමයි ගිනි ගන්නෙ. ගිනි අරගෙන ඒ ගිනි අරන් තිබ්බ දේ නිවල දානවා. එහෙම තමයි වතුර ගිනි නිවන්නේ. ඊට පස්සේ තමයි ගුරුවරයා ගාවට ඇවිල්ලා අඬන්නේ තියෙන්නේ. දවසක් යනකම් කමන්නේ. අනේ බලන්නකෝ ස්වාමිනී, මේ මනුස්සයා මට කියපු දේවල් මං කවදාවත් එහෙම දේවල් කරලා නැහනේ. එක්කමන්නේ. ඇසල කඳුළු වේල නිකන් ඇඬුවක් කමන්නේ. හැබැයි ගිනි දෙන්න බෑ. ඒක මං කියන්නේ නේ සූදානම් දෝ කරන්න. ඔබ ලෑස්තිද? ඔබට පුළුවන් මෙහෙම කරන්න. ඔය ටික කරන්න පුළුවන් වෙන ත්‍රිපිටකයේ මොන සූත්‍රද ඔබ ඉගෙන ගන්න ඕන? අභිධර්මයේ කොයි කොටසද? තේරුම් ගත්තොත් ඔබට ඔය ටික කරන්න පුළුවන් වෙන. දෙහෙම නැත්තම් පින්දුනි යකෙක් වගේ ඉවසීමේ ගුණයක් තියෙන මනුස්සයෙක් නම් ඉදෝ කරන්න පුළුවන්. කාගෙන ඉන්න පුළුවන් මනුස්සෙක්? දිෂ්ඨානේ පුදුම අදිෂ්ඨාන ශක්තියක් නේ පින්දුනි තියෙන්නේ. නෑ නෑ මන්නම් ගිනි දෙන්නේ නෑ. මම මේ මට කියන්න හිතෙන වචනේ මං කියන්නේ නෑ. මට අනිත් පැත්තට කියන්න හිතෙන හැබැයි මං කියන්නේ නෑ. මං කියන්නේ නෑ. මං ඉවසනවා. මං තව ඉවසනවා. මං තව ඉවසනවා. මේ මනුස්සයා පීඩාවට පත් වෙලා මේ ඉන්නේ. මම මේලා එයා කින්ද ගහන් ඉන්න ඕනේ. එයාගේ හිතේ තියෙන ගිනි නිවන්න ඕනේ මං. මං එයාගෙන් ගිනි ගන්න ඕනේ. මං එයාට ගිනි දෙන්නේ නැහැ. ඕනෝම කියන්න පුළුවන් මනුස්සයෙක් වෙන්න ඕනේ. එහෙනම් අන්න එහෙම පිළිසක් අපි හදන්න උත්සාහ ගන්න. අපි අනගාරික මහතුර එහෙම වෙන්න ඕනේ. දේශනාවක අවසානයේ සමහර අනගාරික මහත්තයට දෙයි ගිහිල්ලා තේ ටිකක් අල්ලන්න කියලා. ඇවිල්ලා ඉන දායකයන්ට ට්‍රේ එකක් උඩ තියාගෙන තේ කෝප්ප ටිකක් අරගෙන ගිහිල්ලා අල්ලනවා. මනුස්සෙක් එකක් අරගෙන එක කවුරු හරි මහත්තයෙක් අරගෙන තේ ටික පොඩ්ඩක් කටේ තියලා බලද්දි එයාගේ පදමට නෑලු ඒක. මෙයා බොන්න පුළුවන්ද මනුස්සයෝ කියලා අනිත් පැත්තට විසි කරනවා එකට. තේ එක තේක රස්නේ. දැන් ඇඟේ හැමතැනම පිච්චිලා පිච්චෙනවා. ධනකාරික මහත්තයාට පුළුවන් වෙන්න ඕනේ. අනේ මට සමා වෙන මහත්තයෝ. මම මේ ටික අස් කරලා දාලා මම ඔබතුමාට වතුර එකක් ගෙනත් දෙන්න. ආන් එහෙම කියන්න. ඊදාස ගිහිල්ලා තමන්ගේ ෂර්ට් එක හොදලා කරලා තමන් සුද්ධ පවිත්‍ර වෙලා පිච්චිලා තියෙන තැන් වල බෙහෙත් උද්දාගෙන අර මහත්තයාට වතුර එකක් ගෙනත් දෙන්න. පීරිසයක් උඩ තියාගෙන ඒ පීරිස ට්‍රේ එකක් උඩ තියාගෙන අපේ අතින් ඔබතුමාට අපහසුතාවයක් වුණා නම් අපිට සමා වෙන්න පුළුවන් දෝ කරන්න ඔබට. හැබැයි හිත හොඳටම පිච්චිලා. ඇඟ විතරක් නෙමෙයි හිතත් පිච්චිලා හොඳටම. හරි අමාරුයින් දැන් මේ වැඩේ කරන්නේ. ඇයි බින් සසල් ගනුදෙනු කැරකිලා එද්දී සංසාරي පුරුදු කරගත ගතිය මොකද්ද? ගැහුවොත් ගහන්න. කැපුවොත් කපන්න, කෙටුවොත් කොටන්න. දැන්නො බනින්න ඕවන පුරුදු කරේ සසලේ. ඉතින් සසලේ පුරුදු කරගත දේවල් ඇදි ඇදි එනවා. අර තේ එක ඇඟට විසි කරපු එකට අනිත් පැත්තට කරන්න හිතෙන්නේ මොකද? මේ තියෙන තේ කෝප්ප ඔක්කොම ටික අනිත් පැත්තට හලන්න. ඒ මනසගේ ඔළුවට. එහෙම හිතෙනවා. වෙන්න පුළුවන්. හැබැයි කරන්නේ. ඒ දඬුවමකට බය නිසා නෙමෙයි. මං ඉවසන්න ඕනේ. මේ මනුස්සයා හොඳටම ගිනි අරන් ඉන්නේ. ඒ මනුස්සයා කොච්චර ගිනි අරන් ඉන්නවද කියනවනම් ඒ මනුස්සයාට නිවෙන්න එයාට හිතෙනවා තව මනුස්සයෙක්ව මම පුච්චන්න ඕනේ කියලා. ඒ තරමට එයා ගිනි අරන් ඉන්නේ. මමත් ඒ මට්ටමට වැටලා හරියන්නේ නැහැ. අපේ ගුරු අපිට කියලා දීලා තියෙන්නේ ගිනි නිවන වතුර වෙන්න කියලා. එහෙනම් දැන් මේ මනුස්සයාගේ ගින්න නිවන මං ගිහලා වතුර එකක් අරන් එනවා. ඔබට පුළුවන් දෝ කරන්න. අපි අපේ අනගාරික මහතුරුන් හදන්නේ ඔන්නෝම පිටු. හැබැයි තාම දහම් දේශනාව කරගන්න බෑ. තාම ධම්මපදයේ වගදාය පාඩන්නේ නැහැ. ත්‍රාම පිරිත් පොතේ බණවරය පාඩන්නේ නැහැ. ගිරිමානන්ද සූත්‍රයේ සබ්බ ලෝකේ අනබිරිත සංඥා මොකද්ද කියලා ඇහුවොත් අනේ මහත්මේ මන්න ඒක අහලා නැහැ තාම. මම පොඩ්ඩක් පොතෙන් බලලා කියලා දෙන්නම්. හැබැයි ඔබ ගිනි අරන් ඉන්න වෙලාවක ඔබ වණියනවා මිසක් ඔබේ ගිනි එතුමා ගන්නෝ මිසක් කවදාකද එතුමා ඔබට ගිනි දෙන්නේ. ආන් එහෙන් පිරිසක් අපි හදන්න. මේ ආරාමෙත් අපි හදන්නේ එහෙන් පිරිසක්. මේ දේශනාරහ ආලින්දේ ඉන්න ඔබවත් අපි උත්සාහ කරන නම් එහෙන් පිරිසක් බවට පත් කරන්න. ඔබ අනෙහෙම් පිරිසක් බවට පත් වෙන්න නම් සූදානම් පින්වතුනි. එහෙනම් සමහරට ඔබේ ගුරුවරයා ඔබට මේ ආරාමයෙන් හම්බෙන්න ඇති. මොකද ඒ වගේ මිනිස්සු දැක්කම තමයි අපිට අහන්න හිතෙන්නේ මහත්තයෝ ඔබතුමාගේ ඉඳුරන් නම් හරි ප්‍රසන්නයි. මහත්මිය ඔබතුමගේ ඉඳුරන් හරි ප්‍රසන්නයි. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ ඉඳුරන් හරි ප්‍රසන්නයි. ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කියලා. මොකද අපිට ඕනේ පිළිගන්නේ කොහොම කොහොම හරි තථාගතයන් වහන්සේ ගාවට ක්‍රෙඩිට් එක යවන්න. උන්වහන්සේ ලකුණු දාන්න. අපි හරි කැමති ඔබ අපි ගැන පැහැදෙනවා නම්. මොකද කර හේතුව? එතකොට ඒ ලකුණු ටික ඔක්කොම දාලා දෙන්න පුළුවන් බුදුහාමුදුරගේ account එකට. ඒ නිසා ඔබ පැහැදෙන විදිහට අපි කටයුතු කරන හැම වෙලාවෙම අපි උත්සාහ ගන්නවා. පැහැදුණුවන් තව තවත් පැහැදෙන්න අපැහැදිලා ඉන්න කෙනෙක් ඉන්නවා නම් ඒකේ නම පහදවන්න. මොකද අපිට ඕනේ ඔබ තථාගතයන් වහන්සේ ගැන පැහැදෙන්න. ශ්‍රී සද්ධර්ම රත්නය ගැන පැහැදෙන්න. මහා සංඝ රත්නය ගැන පැහැදෙන්න. මොකද ඒ පැහැදීම සිද්ධ වුණොත් ඔබ තුල පින්තුනේ. මොකද අපිට හැමදාම දාණය හම්බෙයිද? නෑ නෑ. ඒ පැහැදීම ඔබ තුල සිද්ධ වුණොත් පින්වතුනි ආන් එතනින් එහාට ඔබ පින් රැස් කරගන්න පටන් ගන්නවා. ආන් ඒ පුණ්‍ය ශක්තිය තුල ඔබට උපනිශ්‍රේ හැදිලා එනවා. ඊට පස්සේ ඔබ බණ අහන වෙලාවට ඔබට ඒ බණ අවබෝධ වෙනවා. ආන් ඔබ මාර්ගඵලවල පිහිටන පටන් ගන්නවා. සදාගතයන් වහන්සේ විනය දේශනා කරද්දී පින්වතුනි අපිට දේශනා කරලා තියෙන්නේ මහණෙනි මන් දේශනා කරන විනයට අනුව ඔබ වහන්සේලා හික්මෙන් මොකටද? පහදුණුවන්ගේ හිත් තව තවත් පහදවන්න. අපහදුණුවන් ඉන්නවනම් එයාගේ හිත් පහදවන්න. ඇයි? දානටි ගම්බෙන්නද? ඔබ දන්නවනේ පින්නේ භාග්‍යතුන් වහන්සේ කියලා කියන්නේ සිව්පසයට දායාද වෙන්නේ එපා කියලාම දේශනා කරපු උත්තමයෙක් කියලා. එහෙම දේශනා කරේ පින්නතුනි. ආන් ඒ වගේ පිරිස දිහා දැකලා පැහැදෙන පිරිසක් ඉන්නෝ නම් ඒ අය එතනින් එහාට තමන්ගේ නිවන් මඟට අවතීර්ණ වෙනවා. පළවෙනි අඩිය තියෙනවා. ආන් ඒකයි. ඒකයි ස්වභාවික. සමාධි ඉන්න පුළුවන් අලුතෙන් පැවිදි වෙච්ච ස්වාමීන් වහන්සේ නම. උන්වහන්සේ තාම එච්චර ලොකුවට මග වඩාගෙන නැහැ. අපිට මුන්වහන්සේ රසණීපය කියලා උන්වහන්සේ වඩම්මනෙන රෝහලකට නැත්නම් උන්වහන්සේ අපි හිතමු මොකක් හරි දීකවිල්ලක් සූදානම් කරගන්න ඕනේ රජයේ ආයතනයකින් උන්වහන්සේ වඩම්මනව එතනට එතන දාලා තියෙන රූපවාහිනිය බිත්තියේ ගහලා සින්දු යනවා ඒකේ. තාම උන්වහන්සේ ගෝකුවට මග වඩා ගන්නේ නැහැ. දැන් උන්වහන්සේට හිතෙන්නේ මොකක් කරන්නද? ඒක බලන්න. හැබැයි උන්වහන්සේ බලන්නේ නැහැ. ඇයි බලන්නේ නැත්තේ? ඔබේ පැහැදුණු හිත අපාදවන්න නැති වෙන්නේ. මොකද ඔබට හිතෙන්න පුළුවන් උන්වහන්සේ සිල්වන්ත නැහැ කියලා. උන්වහන්සේ සීලවන්ත නැහැ. බලන්නකෝ අපි වගේම උන්වහන්සේ TV බලනවා. ඔබට එහෙම හිතෙන්න පුළුවන්. ඒ හිතෙන විදිහ හරි නෑ. මොකද TV එක දිහා බලන් හිටියා කියලා ඒකෙන් මනින්න බෑ පින්දින මිනිස්සුගේ සීලවන්තකම. සීලවන්තකම කියලා කියන්නේ මොකද්ද? තමන්ගෙන් වදින හුලම් පොදකින්වත් තව කෙනෙක් හිඟ හිංසාවක් නොකරන කමටයි සීලවන්තකම කියලා කියන්නේ. ඒ කියන්නේ පින්දින තමන්ගේ හිත සිසිල් වෙලාද කියන එක. ඒ කියන්නේ අනික්යගේ ගිනි නිවන්න පුළුවන්ද කියන එක. අන්න ඒකයි සීලවන්තකම කියලා කියන්නේ. නමුත් උන්වහන්සේ බලන්නේ නැහැ. හැබැයි හිතෙනවා බලන්න. ඒත් බලන්නේ උන්වහන්සේ ඒ වෙලාවේ අදිෂ්ඨානෙන් ඉන්නවා. නෑ මම බලන්නේ නෑ. මොකද මම බැලුවොත් මේ වටේ ඉන්න මිනිස්සු අපහදීවි. එතකොට මේ මිනිස්සුන්ට හිතෙන්නේ නැති වේවි. මාව දැක්කහම මේ සිවුරු පොරවගත්ත ස්වාමීන් වහන්සේ දැක්කහම සාදුකාරයක් දෙන්න. එහෙම වුණොත් ඒ සාදුකාරයෙන් නිවන ආරම්භ කරන මිනිස්සයා අද ඒ නිවන ආරම්භ කරගන්න නැති වේවි. එහෙම වුණොත් ඒක හරි අපරාධයක්. ආන් ඒ නිසා මං කොහොම හරි ඉවසගෙන ඉන්නම්. මං බලන්නේ. හැබැයි නැවත උන්වහන්සේ ආරාමයට වැඩියට පස්සේ උන්වහන්සේ වැඩිවි තමයි ගුරුවරයා ගාවට. ගිහිල්ලා ගුරුවරයා කකුල් දෙක අල්ලගෙන බිම වැඳ වැටිලා කියයි, අනේ ස්වාමීනි මම අද පුදුම අමාරුවකට වැටුනේ. මං ඒ කාර්යාලේ වාඩිලා හිටපු වෙලාවේ TV එකක් ගහලා තිබ්බා පිටියේ. මං ගිහි කාලේ බොහොම ආසාවෙන් හිටපු සින්දු ඒ TV එකේ ප්ලේ වුණා. ඒ channel එකේ ගියා. මං ගිහි කාලේ බොහොම කැමැත්තෙන් බලපු ටෙලි නාට්‍යයක් ඒ TV එකේ පෙන්නුවා. ස්වාමීනි මට බලන්නම හිතුනේ ස්වාමීනි. මම පුදුම අමාරුවෙන් හිටියේ. ඔළුව කැරකෙන්න යද්දි මං අනිත් පැත්තට ඇද්ද ස්වාමීනි. මං හරිම අමාරුවෙන් හිටියේ බලන්න නැතුව. අනේ ස්වාමීනි මට පිහිට වෙන්න. මට නම් බෑ ආයේ ඒ වගේ ගිනි කන්න. ඔබ වහන්සේ මට උදව් කරන්න. මට උදව් කරන්න මගේ හිතේ ගිනි නිවා ගන්න. උන්වහන්සේගේ ගුරුවරයා ගාව උන්වහන්සේ බැගෑපත් වෙනවා. දැන් හරිනේ පින්වතුනි. ඒ දහම ලබන් උන්වහන්සේ සුදුසුකම් ලැබලා නැද්ද දැන්? ඇයි? දුන්නොත් ලැබෙනවා. උන්වහන්සේ ඒ ඔෆිස් එකේ වාඩිලා හිටු වෙලාව උන්වහන්සේ මොකක් දුන්නේ? තව කෙනෙකුගේ හිතේ ගින්නක් නිවන්න පින්වතුනි උන්වහන්සේ මහා අදිෂ්ඨානයකින් කටයුතු කරා. උන්වහන්සේ දුක් ගත්තා අනෙක් මිනිස්සුන්ගේ. අනෙක් මිනිස්සයා ගිනි ගත්තා. ආන් ඒ නිසා ඒ විස්තරය අහගත්තට පස්සේ පින්වතුනි උන්වහන්සේගේ ගුරුවරයාට දැන් උන්වහන්සේ ගැන අප්‍රමාණ සෙනෙහසක් ඇති වෙන්නේ හිතේ. ඔබ වහන්සේ බොහොම ශ්‍රේෂ්ඨ විදිහට කටයුතු කරලා තියෙනවා පොඩි හාමුදුරුවෝ. ඔබ වහන්සේ TV එක බලන්න ගියා නම් සමහරට ඒ වටේ ඉන්න මිනිස්සු අපහදීවි. එහෙම වුණා නම් සිවුර පොරවගත ඔබ වහන්සේ දිහා බලාගෙන ඉන්න මිනිස්සු සාදුකාරයක් දෙන්නේ නැති වේ නෑ ඉඳ තිබ්බා. නමුත් ඔබ වහන්සේ කටයුතු කරපු විදිහ නිසා ඒ මිනිස්සු පැහැදෙන්නේ නැති. ඒ වහනේ රීදුරු මහත්තයා මට කිව්වා ඔබ වහන්සේ වඩිනකොට ඒ ආසනෙන් නැගිටිනකොට ඒ වටේ හිටපු ඔක්කොම නැගිට්ටලු. ඔබ වහන්සේ දන්නේ නැහැ නේ මේ විස්තරේ මොකද ඔබ වහන්සේ බිම් බලාගෙන හිටියේ. ඊට ඔබ වහන්සේ එතනින් වඩිද්දි කීප දෙනෙක්ම බිම දන ගහලා වැඳලා තියෙනවා. ඔබ වහන්සේ දන්නේ නැහැ නේ ඔබ වහන්සේ බිම් බලාගෙන හිටියේ. නැවත ඔබ වහන්සේගේ ඒ චර්යාව නිසා ඒ හැසිරීම නිසා ඒ මිනිස්සු බොහොම පැහැදිලා අපේ හඳුරු. ඒ නිසා ඔබ හන්සර බණ කියන්න මට ඕන තරම් වෙලාව තියෙනවා. යම් පොඩි ආන්දර. යම් වැලිමලුවට. ඒකයි. ගොඩා බණ උන්වහන්සේට තේරෙලා නැහැ. හැබැයි තව කෙනෙක් ගිනි දෙන්න. ඉවසනවා. අදිෂ්ඨානෙන් ඉවසනවා. අනේකයට මං ගිනි ගන්න තියන්නේ නැහැ, මං අනේකයට ගිනි ගන්නවා. ආන්නේම ඉවසනවා. මං අහන්නේ පින්දිනවා, ඔබ ආන්නේම කරන්න සූදානම්ද කියලා බලන්න කල්පනා කරලා. ඒක මං කියන්නේ අපේ ආරාමෙන් පැවිදිනවා කියලා කියන්නේ ලේසි වැඩක් නෙමෙයි. මොකද පැවිදි වෙච්ච ගමන් කවුරු රහත් වෙන්නේ? එහෙම එකක් නැහැනේ. අපි අහලා තිනවා ඒ වගේ කතා. හිසේ කෙස් ටික බාද්දි උන්වහන්සේ රහත් වෙලා. නමුත් මෑත කාලේ අපි එහෙම දෙයක් දැකලා නැහැ. නමුත් අපේ ආරාමේ නීති රීති තියෙනවා. ස්වාමීන් වහන්සේලා ඉදිරියට වඩිනවනම් උන්වහන්සේලා වටපිට බල බල වඩින්න බෑ. උන්වහන්සේ බිම් බලාගෙන වඩින්න ඕන. හයියෙන් කතා බහ කරන්න බෑ. ටීවී එකක් දාලා තිබ්බ කියලා උන්වහන්සේ ඔළුව හරහර ටීවී දිහා බලන් ඉන්න බෑ. කොච්චර අසන? එහෙම කරන්න බෑ. අනගාරිකම හඳුනනවා දෙච්චරමයි දැන්. වෙනසක් නැහැ. මොදානකාරික මහත්තයා පැවිදි වෙන සූදානම් කැමති සූදානම් වෙනවා කියලා කියන්නේ පින්වතුනි. මේ මහත්තයාගේ වෙනස තියෙන්නේ ඇඟේ සිවුරක් නැති එක විතරයි. ඒ මට්ටමට ආවහම තමයි අපි එයා පැවිදි කරවන්නේ. මොකද ඒ වෙලාවට පින්වතුනි මේ මහත්තයාට හොයේ ස්වාමීන් වහන්සේට මතක් වෙන්න ඕනේ මගේ වටේ පිරිසක් ඉන්නවා මන් දිහා බලාගෙන. මට මේ අවස්ථාවක් හම්බෙලා තියෙන්නේ මේ සිවුරක් දරාගෙන ඉන්න මට අවස්ථාවක් හම්බෙලා තියෙන්නේ මගේ භාග්‍යතුන් වහන්සේ ගැන මේ මිනිසුන්ගේ හිතේ පැහැදීමක් ඇති කරවන්න. ආන් ඒ නිසා මම දත කාගෙන හරි මම දත් මිටි විකාගෙන හරි බලන්න පින් බලාගෙන ඉන්න ටීවී බලන්න. මොකද බැලුවොත් වටේ ඉන්න සමහර මිනිස්සු තේහෙන්න පුළුවන් උන්වහන්සේ එච්චර සිල්වන්ත නැහැ කියලා. එතකොට මේ මිනිස්සුද හිතෙන්නේ නැහැ අහන ප්‍රශ්නේ ස්වාමීනි ඔබ වහන්සේ ඉඳුරන් හරි ප්‍රසන්නයි. ඔබ වහන්සේගේ ගුරුවරයා කවුද කියලා. අපිරද සාරිපුත්‍රයන් වහන්සේ ඉන්නේ පින්වතුනේ එදා අස්වැදි මහරහතන් වහන්සේගේ ඉඳුරන්ගේ ප්‍රසන්න බව නිසා. හැබැයි උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක් උන්වහන්සේට කොහොමවත් වටපිට බලන්න ඕන කමක් නැහැ. හැබැයි පැවිදි වෙච්ච ගමන් වටපිට බලන්න ඕන කමක් නැති වෙනවා කියලා කියන්න බෑ. අනගාරික වෙච්ච ගමන් එහෙම වෙනවා කියලා කියන්න බෑ. හැබැයි අපේ ආරාමී නීති එහෙමයි. ඒකයි කිව්වේ. මම හිතන්නේ ගුරුහාමුදුරුවෝ දැන් මතක් කරන්න වැලිමහලු එකව. මෙහෙන් යන්න හරි ලේසි හැබැයි මෙහෙට එන්න හරි අමාරුයි. ආවට පස්සේ ඉන්න කීයටත් අමාරුයි. මොකද මගවඩන කෙනෙක්ට විතරයි මෙහෙ ඉන්න පුළුවන්. මගවඩන් නැති අය පින්වතුනි මගවඩන අයත් එක්ක පෑහෙන්නේ නැහැ. ඒ නිසා ඒගොල්ලෝ මගවඩන උත්සාහයක් ගන්න ඕනේ. මග වැඩෙන්නේ නැති උනට කමක් නැහැ. මගවඩන උත්සාහයක් ගන්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ දිවි හිමියෙන් උත්සාහ කරන්න ඕනේ. දෙන බතට ණය වෙන්නේ නැතුව. වලඳන ගිලම්පසකට ණය වෙන්නේ නැතුව. තමන් සැතපෙන ඇඳට ණය වෙන්නේ නැතුව. තමන් පොරොන් ජීවිතේට ණය වෙන්නේ නැතුව උත්සාහ ගන්න ඕනේ. අම්මලා තාත්තලා කී දෙනෙක් ගෑස් වලට කඳුළු දීලාද මේ දරුවෝ ඇවිල්ලා තියෙන්නේ? ණය වෙන්න ඕනේ නැහැ ඒවට. අම්මලා එපා කියද්දි සමහරක් විට තාත්තා කීපු නිසා ගියා. සමහරකට තාත්තා එපා කියද්දි අම්මා වසර දුන්න නිසා ගියා. කාලයක් ගියාට පස්සේ දෙමාපිය කැමති වෙනවා. නෝ එතක අම්මගේ තාත්තා ගෑස්වල කඳුළු බල බල ආවේ. සමහරට දෙමාපිය කොච්චර කැමති වුණත් සමහර ආශිර්වාද කරනවා ඔළුව අත ගාලා යන්න මගේ පුතේ. එළයි කියන්නේ ඇස්වල කඳුළු පුරවගෙන ආසාවට දෙනව නෙමෙයි ආදරේ නිසාමයි දෙන්නේ. මේ දරුව දැනගන්න ඕනේ. එහෙනම් අපි නිකන් ඉඳලා හරියන්නේ නැහැ. මග වඩා ගන්න ඕනේ. ආයි කවදාකද යම තාත්තා අපි නිසා අඬන්න නැති වෙන තත්ත්වයට ගේන්නේ. ඉතින් ඒකයි මේ කියන උත්සාහ ගන්න පිංගුතුනේ. අපි ගාව ලේසි නෑ. මොකද අපේ ක්‍රමේ වෙනස්. ඒක අපිට තේරෙන්න ඕනේ කාලයක් අපිට කී හිටපොයිද. අපේ ක්‍රමේ වෙනස්. වෙනස් කිව්වේ කාටවත් වෙනස් නෙමෙයි. වෙනස්. බහුතරේ දරන මතයට වෙනස්. මොකද ගොඩාක් අය හිතන් ඉන්නේ ගොඩාක් ධර්ම දැනගත්තාම හරි කියලා. අපේ ක්‍රමය ඒක නෙමෙයි. මම අපර දවසකත් කිව්වා ගුරු හාමුදුරන් වහන්සේ දේශනාව කරාම විශේෂයෙන් අපිට ස්වාමීන් වහන්සේලා අනගාරික මහතුරුන්ට ඒ දේශනාව අපිට පැය 3ක් ගියොත් පැය 2.5ක් දීලා තියෙන අවවාද. ඔබහන්සලා මෙහෙම මෙහෙම ඉන්න ඕනේ, ඔබහන්සලා වීරිය වඩා ගන්න ඕනේ, ඔබහන්සලා සෙනෙහසෙන් දරු සහෝදරයෝ වගේ කටයුතු කර ගන්න ඕනේ. එංගදනේ උන්වහන්සේ අපිට කියන්නේ අනෙක් ස්වාමීන් වහන්සලාට අම්ම කෙනෙක් තමන්ගේ දරුවෙක් දිහා බලන්නේ යම්සේද? ආන් ඒ විදිහට බලලා කටයුතු කරන්න කියලා. මේ අනගාරික මාතෘන්ට කවදාකවත් තමන්ගේ අම්මා තාත්තා නැති දුක ශෝකය දැනෙන්න දෙන්න එපා කියලා කියන්නේ. අනගාරික මාතෘන්ට දැනෙන්න ඕනේ තමන්ට දෙමාපියෝ දෙන්නේ කහිමි වුණාට දෙමාපියෝ 80ක් හම්බුණා කියලා. ගිහි කරලා තමන්ගේ සහෝදරේ කහිමි වුණාට තමන්ගේ සහෝදරයා 80ක් හම්බුණා කියලා මේ මහතුරුන්ට දැනෙන්න ඕනේ. ඒකට පින්වතුනේ මේ මහතුරුන්ට ඕනේ ත්‍රිපිටකයේ තියෙන සූත්‍ර ටික දිග හැරලා කියන එක නෙමෙයි. ඒකට ඕනේ මේ මහතුරුන්ට දැනෙන්න අපිත් එක්ක කතා බස් කරද්දී සෙනෙහවන්තකම, දයාව, කරුණාව, රකවරණය ඕන දෙයකට අපි ඉන්නවා කියලා හැඟෙන එක. සුදු ගති. අනේක කියන්නේ ඒකයි අපේ ආරම්භ ක්‍රමය. හැමෝටම උදව් කරගෙන හැමෝම දිහා රැමම රැක බලාගෙන අසනීපයක් වෙලා බලන්න අපේ ආරාමයට ඇවිල්ලා. ඔබට වාදයක් වෙයි පින්වතුනේ, ස්වාමීන් වහන්සේලා අනගාරික මහතුරුයි ඇවිල්ලා ඔබට අපුපස්ථාන කරන, ඔබට වාදයක් වෙන තරමට කරනවා ඒගොල්ලෝ. ඔය වෙලාවක ගියයි අනේ මහත්වයේ යන්නක වද නොදී. දැන් මේ චූට් එක කලින් ඇවිල්ලා ගිලම්පසක් පූජා කරලා ගියේ. ඕම් මොයි මට්ටමට. ඒකම කියන්නේ අපේ ක්‍රමයේ ටිකක් වෙනස්. ඒකෙන් කියන්නේ යන්න ලේසි එන්නමාරු. මොකද මේ ගතියට පෑහෙනා විතරයි මෙහෙට ගන්නෙ. ඒකයි ආපු ගමන් අනගාරික වෙන්න දෙන්නේ නැත්තේ. හැමෝටම අනගාරික වෙන්න බෑ මේ ආරම්. උපගායකට සූසුකම් තියෙනවා. ඔබත් එක්ක කතා කරාම අපිට තේරෙන්න ඕනේ ලස්සන හදවතක් තියෙන මිනිස්සෙක් කියලා. සුන්දර මිනිස්සෙක් කියලා. අනිකයාගේ දුකේදී කරදරේදී හිත උණු වෙන මිනිස්සෙක් වෙන්න ඕනේ ඔබ. එහෙම නැත්නම් අරුතර්මේ ඒ මට්ටමට තමන් වෙනස් කරගන්න සූදානම් මිනිස්සෙක් වෙන්න ඕනේ. නෑ නෑ මගේ ක්‍රමය තමයි මං ආවේ මං ආවේ නිවන කරගන්න. මං දන්නවා සිපිටකේ සූත්‍ර ඔක්කොම ටික දන්නවා. මං මේ සූත්‍රෙත් දන්නවා, මේ සූත්‍රෙත් දන්නවා, මේ සූත්‍රෙත් දන්නවා, මේ සූත්‍රෙත් දන්නවා. ඔබ හන්දේ කවදද මාව පැහැදිලි කරවන්නේ? ඔහොම ඇහුවොත් අපි දෙන උත්තරේ තමයි අපේ මහත්වෝ මේ මෛත්‍රී බුද්ධ ශාසනයත් පැවිදි වෙන පිරිසක් ඉන්න ඕනේ. ඒක අපේ ක්‍රමයේ ටිකක් වෙනස් වෙනවා. අපි යන්නේ මේ විදිහට. ඉතින් ඔබ අන්න ඒ ක්‍රමයට යන්න සූදානම් නම් ඔබට කවදාකවත් දැනෙන්නේ නැති වෙයි අපෙන් ඔබට පාඩුවක් සිද්ධ වෙනවා කියලා. ඔබ පූජා කරන දානේ වේලට ඔබට පාඩුවක් වුණා කියලා ඔබට කවදාකවත් හිතෙන්නේ නැති වෙයි. හැබැයි ඔබට දවසක හිතුණොත් එහෙම අයියෝ අපරාධි මං ඒ ආරම්භය දන් දුන්නේ. මෙතර ගානකුත් ගියා. අපරාධි. ඊට වඩා හොඳයි මං අහවල් තැන්ට බත් ටිකක් දුන්නා නා. මොකද එතන ගොඩක් බන කියනෝනේ. එතන මුළු සූත්‍රෙම මුළු ත්‍රිපිටකෙම අපිට කියලා දෙනවා. මෙහෙ එහෙම නෑනේ. කියන්නේ හැමදාම අම්මට වඳින්නලු. තාතර සලකන්නලු. අනේ කැඩෙහි ඉස්සා කරන්න බාලු. තමයි ගුරුවරුන්ට වැඩිහිටියන් සලකන්නලු. කාගේවත් දෙයක් කඩා වඩා ගන්න බාලු. අපරාධ දුන්න දානේ. ඉතින් අපිට දවසක එහෙම හිතෙන්න පුළුවන් අනේ හරි පාඩුවක් නැති කරගත්තේ කියලා. හැබැයි අර අපි කලින් කියපු ක්‍රමයට පින්වතුනි ඔබ යන සූදානම් ඔබට කවදාක හිතෙන්නේ ඔබ ඔබට පාඩුවක් වුණා කියලා. මතකද ඉස්සරම කාලේ මේ ආරාමයේ පින්වතුනි මම හිතන්නේ දැනටත් එහෙම ඇති. ඔබ මෙහෙර දානයක් දෙන්න සම්බන්ධ වුණාම අපි ඔබට මුලින්ම කියන්නේ ඉස්සරහ බණ ටික හලින්න කියලා. මතකද? විශේෂයෙන් ඔබ කුටියක් එහෙම හදන්න සූදානම් වුණොත් මම විශ්වාස කරනවා අපේ පුණ්‍ය බාරයට මහත්තුරු ආදී වශයෙන් තාමත් ඒ විදිහමයි කරනවා ඇත්තේ කියලා. මොකද ඒක තමයි අපේ ක්‍රමයේ පින්වතුනි. මොනවා හෝ ආරාමයට ඔබ පූජා කරගන්න ලෑස්ති වෙනවා නම් කුටියක් හදන්න හෝ වේවා, දානයක් මානයක් පූජා කරගන්න හෝ වේවා, පිරිකරක් පූජා කරගන්න හෝ වේවා, අපි ඔබට කියන දේ තමයි ඕ පොඩ්ඩකින් ඔබතුමා බණ ටික අහලා දෙන්නේ. CD කීයක් විතර ඇහුවද? දේශනා කීයක් විතර ඇහුවද? නෑ මම මේ අදමයි ආරාමයට ආවේ මට කුටියක් පූජා කරන්න ඕනේ. නෑ මහත්තයා පොඩ්ඩක් බණ ටික අහලා ඉන්නකෝ. මොකද පින්වතුනි අපි කැමති නෑ ඔබට දවසක හිතෙනවට අපරාදේ මං ඒ කුටියක් හැදුවේ. ඊට වඩා හොඳ නේ ගෙදර බලු කූඩුවක් හදාගත්තා නම්. අරුතමෙන් බල්ලා එනකොට නකුට වනනවනේ. එහෙම හිතුනොත් පින්වතුනි ඔබ ලොකු අවඩක් කරගන්නවා. ආන් ඒ නිසා තමයි එදා ඉඳන් අද වෙනකන් පින්වතුන් ඔබට කියන්නේ ඉස්සලා බණ ටික අහලින්. ඔබේ සාක්කුවේ තියෙන පර්ස් එක එලිට ගන්න කලින් බණ ටික අහලින්. එතකොට ඔබට තේරෙයි පින්වතුනි මේ දේශනා කරන ක්‍රමවේදය ඔබට හරිද කියලා. අපි මේ යන ක්‍රමය ඔබට ගැලපෙනවද කියලා. මොකද ඔබේ පැහැදීමයි අපිට ඕනේ පින්වතුනි. අපිට ඕනේ කිව්වේ account එකේ දාගන්නද? නැහැ. ඔබේ පැහැදීම අපිට ඕනේ පින්වතුනි හේතුව ඔබ පැහැදුනොත් පැහැදෙනේ භාග්‍යතුන් වහන්සේ ගැන, ශ්‍රී සද්ධර්ම රත්නය ගැන, මහා සංඝ රත්නය ගැන. ආන්ගේ පැහැදීම නිසා පින්වතුනි ඔබේ හිත පින්කෙතක් බවට පත් වෙනවා. අනුත්තර වූ පින්කෙතක් බවට පත් වෙනවා ඔබේ හිත. ආන් එතනින් එහාට පින්වතුනි ඔබ නිවන් මගට පිළිපන් කෙනෙක් බවට පත් වෙනවා. ඒකයි අපේ ක්‍රමය. එනිසා මම මේ කරුණ ටික ඔබට දේශනා කරේ විශේෂ හේතුවක් නිසා නෙමෙයි. මම නිකන් හිතුණා ඔබට සමහරට හිතෙන්න පුළුවන් ඇති කියලා. ප්‍රශ්න ඇහුවට උත්තර දෙන්නෙත් නැහැ. ගැඹුරු ප්‍රශ්න විග්‍රහ කරලා දෙන්නෙත් නැහැ. හැමදාම එකම ටික කියවන අපිට දැන් ඔව අහලා 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 නියන් දැන් ඇති වගේ අන්නෝම ඔබට හිතෙන්න පුළුවන්. එහෙම හිතුණට ප්‍රශ්නිකුත් නැහැ. නමුත් එහෙම හිතුණොත් වෙනතන හිතන විදිහේ දෝෂයක් තියෙනවනම් ආන් ඒ දෝෂය නිවැරදි කරගන්න එක වටිනවා. අපි මේ ක්‍රමයට යන්නේ පින්වතුනි මොකද අපි දන්න ක්‍රමය මේක. මට ඕනේ නෑ පින්වතුනි මං අපවත් වෙන දවසට මම මුළු ත්‍රිපිටකේම දනන් හිටියා කියලා ඔබ කවුරුත් මාව දැනගන්න ඕනට. මම ත්‍රිපිටක වේදී කියලා ඔබ මාව දනන් හිටියට මට වැඩක් නෑ. මං අපවත් වෙන දවසට ඔබට කියන්න පුළුවන් නම් උන්වහන්සේ බොහෝ දෙනෙක්ගේ හිතවල ගිනි නිව්වා. අපිට තෝර බේර ගන්න බැරුව හිටියේ මේ ජීවිතේ හැරගස්ව ගන්න හැටි. කාම ආශාවන් පස්සේ ගිහිල්ලා විවිධාකාර හැලහැප්පීම් වලට අහුවෙලා gedara සමගියේ නැති වෙලාම ගිහිල්ලා අඹ දරුවන් එක්ක අමනාප වෙලා ගෙදර අපායක් වෙලා තිබ්බේ. හැබැයි උන්වහන්සේගේ බණ ටික අපිට අහන්න හම්බුණා. ආන් ඒ තුල අපි උන්වහන්සේගේ ඇසුර ලැබුවා. අද අපේ ගෙදර දිව්‍ය ලෝකයක් වගේ. අද අපි ගෙදර හැමෝම බොහොම ආදරෙන් ඉන්නේ. බොහොම සමගින් ඉන්නේ. අද මගේ ගුරුවරු මං ගැන බොහොම ආඩම්බරයට පත් වෙලා ඉන්නේ. ඒකට හේතුව මං විභාගවලින් ගොඩාක් ලකුණු ගත්ත නිසා නෙමෙයි. මගේ ජීවිතයේ හැම සංදිස්ථානයකදීම මගේ ජීවිතයේ සාර්ථකත්වය ලබන හැම අවස්ථාවකදීම මං ඒ ගුරුවරුන්ට කියලා පින් දෙනවා. එයා මුණ ගැහිලා, එයාට කෝල්ලයක් දීලා ආන් ඒ හැම අවස්ථාවකදීම ඒ ගුරුවරු මට කියනවා, පුතේ අපිට හම්බුනාමයි මෙහෙම ගෝලෙක්. අවුරුදු ගාණක් තිස්සේ මං ළමයිට උගන්වලා තියෙනවා. හැබැයි කවදාකවත් මට හම්බුන්නේ නැහැ. තමන්ගේ ජීවිතේ හැම ජයග්‍රහණයකදීම මට කතා කළා. ඒ ජයග්‍රහණ ලැබුවේ මම නිසා කියලා මට පින් දෙන ශිෂ්‍යෙක් මට කවදාකවත් හම්බුන්නේ නැහැ. ආන් එහෙම කෙනෙක් බවට පත් වෙන්න උන්වහන්සේ අපිට දහම දෙසුවා. අද මගේ අම්මා තාත්තා කියලා දෙන්න කියලා කියන දෙන්න මොනතරම් ශ්‍රේෂ්ඨයෝද කියලා මම අද දන්නවා. එයා අපි වෙනුවෙන් කරපු දේවල් අද මම දන්නවා. එයා අපි වෙනුවෙන් කරපු කැපකිරීම කොච්චරද කියලා අපි දන්නවා. කවදාකවත් මගේ අම්මයි තාත්තයි දෙන්න මහලු මනමකට වැටෙන්නේ නැහැ. ඒක මං දිවිහිමියෙන් කියන්නේ. මම නොකා හිටියත් මගේ අම්මා මම බඩගින්නේ තියන්නේ. මට හේවණක් නොතිබුණත් මගේ තාත්තව මම මහලු මනමකට දාන්නේ. මේ ඉන්න ගෙදර මං අම්මර තාත්තට දීලා හැරි මං බහිනව එළියට. ඒ තරම් ශ්‍රේෂ්ඨ දෙන්නේ මගේ අම්මයි තාත්තයි. අද අපේ ආච්චි අම්මයි සීයයි බොහොම සතුටින් ජීවත් වෙන ඒගොල්ලෝගේ ජීවිතේ අන්තිම කාලේ. ඒ දෙන බොහොම පීඩාවට පත් වෙලා හිටියේ. කවුරුත් එයා ගැන බැලුවේ නැහැ. කවුරුත් එයා ගැන කතා කරන්න ගියේ නැහැ, වැඩි ගණන් ගත්තේ නැහැ. නමුත් උන්වහන්සේගෙන් බණපදයක් අහලා අපිට තේරුණා. ඒ ආච්චි අම්මයි සීයයි කියලා කියන්නේ මේ ලෝකේ මට ඉන්න ශ්‍රේෂ්ඨතම දෙන්න, මට ලබා දුන්න උත්තරීතර දෙන්නේ කියලා. ආන් එදා පටන් මං අපේ ආච්චි අම්මයි සීයා ගැන හොයලා බැලුවා. ළෙරේ දුකට බේත් හේත් කරලා දුන්නා. තනිකම පාළුව කවදාකවත් එයාගේ හිතට එන්න දුන්නේ නැහැ. මං සතියකට සැරයක් ගිහලා කතා බස් කරා. ආච්චිගේ ඔළුව අතගාලා ආච්චි සමීපෙන්ද කියලා ඇහුවා. එහෙම කරද්දි මං ආච්චිගේ ඇස්වල සතුටු කඳුළු දැක්කා. එදා මට තේරුණා ආච්චි මගෙන් ඉල්ලන්නේ රුපියල් 7 නෙමෙයි කියලා. සීයාගේ අතාලගෙන මගේ ඔළුව උඩින් තියාගෙන මං සීයාට කිව්වා, සීයේ සීයාට මතක නැතුව ඇති මං පොඩි කාලේ සීයා ඔන්න ඔය විදිහටම සීයාගේ අත අරගෙන මගේ ඔළුව උඩින් තියලා මට කිව්වා, පුතේ උඹට කවදාකවත් වරදින්නේ නැහැ. උඹ දවසක හොඳ මිනිස්සෙක් වෙයි. මේ ලෝකෙට සාර්ථක මිනිස්සෙක් වෙයි. ආන් එක වෙනකම් මම බලන් ඉන්නේ මගේ පුතේ කියලා. සීයට මතක ඇති සීයා එහෙම කිව්වා. අද මට ඒ තත්ත්වයට එන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ එදා සීයා මට කරපු ආශිර්වාදය නිසා. ඕන් ඔහොම කියන්න පුළුවන්කම හදාගත්ත මිනිස්සෙක්. අපි දෙයක කරගන්න පුළුවන් උනේ උන්වහන්සේ දේශනා කරපු දහම් පද නිසා. උන්වහන්සේගෙන් අහගත බණ ටික නිසා. මිනිස්සෙකුගෙන් උදව්වක් ලැබුණොත් කට පුරවලායි මනුස්සර ස්තුතිය කියන්නේ. ජීවිතේ සාර්ථක වෙච්ච හැම අවස්ථාවකදීම ඒකට උදව්පදව් කරපු හැම කෙනාම හොයලා බලලා ගිහිල්ලා එයට පින් දෙන්න. ආන් ඒ ටික අපිට අහගෙන ලැබුණු ස්වාමින්වහන්සේ නමක්. මට ඕනි පින්වතුනි ඔබට ඔන්න ඔහොම හිතෙන්. අමේක අපේ ක්‍රමය. ආන්ගේ ක්‍රමයට ඔබ යන්න කැමති නම් ඔබට කවදාකවත් හිතෙන්නේ නැති වෙයි අපිට දන් දුන්නේ අපරාධික. නමුත් ඔබ හොයන වෙනස් දෙයක් නම් ඔබ හොයන දැනුම නම් එහෙමනම් පින්වතුනි ඇත්තම ඔබට දවසක හිතයි අපරාධේ අපි උන්වහන්සේට දන් පූජ කරයි කියලා. මේක ඔබට කියන්නේ විශේෂ හේතුවක් නිසා නෙමෙයි. එහෙම කවුරුත් එහෙම කියලාවත් එහෙම ආරංචියක් ඇවිල්ලවත් මේ මොකුත් නෙමෙයි පින්වතුනි. මොකද මම පොදුවේ කියන්න ඕනේ නැහනේ. එහෙම කවුරුද කියන්නේ එහෙම අදහසක් ආව නම්. මෙහෙම කියන්නේ මනේ හිතෙනවා. මෙයා හිතුණා. සමහර කෙනෙක්ට හිතෙන්න පුළුවන් කියලා. මේ ක්‍රමවේදය හරි වෙනස් නේ කියලා. හරි වෙනස් නෙමෙයි ටිකක් වෙනස්. මොකද අපි නිවනට යන්න පිණිස අපේ ගුරුවරු අපිට නිවන කියලා දීලා තියෙන විදිහට අපිට ඕනේ පින්වතුනි මේ ලෝකෙට සුන්දර මිනිසු බිහි කරන්න. ලක්ෂ ගණනෙන් සුන්දර මිනිසු මේ ලෝකේ මේ මිහි මණ්ඩල මත පහළ වේවා. උන්වහන්සේලා ධර්මයේ ගොඩක් දණන් හිටියත් එකයි නැතත් එකයි. මොකද මේ ලෝකේ පින්වතුනි හිඟම ගොල්ලෝ තමයි සුන්දර මිනිස්සු. හරිම අඩුයි. මනුස්සය අතර අඩුම දේ තමයි මේ මනුස්සත්වම. ඉතින් ඒ නිසා ඒ විදිහට තේරුම් අරන් කටයුතු කරගමු. දැන් මම පොරොන්දුවත් ඔබට ඉටු කරන්න එපේ. නැත්තම් මම බොරු කිව්ව වෙනවා. ප්‍රශ්නේ කතා කරමු. මම ප්‍රශ්නයක් තියෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ මෙම ගැටලුව නිරන්තරයෙන් ඔබ වහන්සේ දේශනා කරන දහම් ශ්‍රවණය කරන අපි කීප දෙනෙකුටම මතු වූ පොදු ප්‍රායෝගික ගැටලුවකි. ඊට පස්සේ දිනේ දාලා තියෙනවා අහවල් දින දේශනාවේදී ඔබ වහන්සේ පවසා සිටි ආකාරයට අයිස්ක්‍රීම් එකක් කන විට අප රමණය කරන්නේ සැබවින්ම ආහාරයට ගන්නා අයිස්ක්‍රීම් එක නොව හිතේ එහෙම නැත්නම් කාම ලෝකයේ හෙවත් මනෝ ලෝකයේ හදා ගන්නා ලද අයිස්ක්‍රීම් එක බව. එම කාරණා සෛද්ධාන්තිකව පිළි සමුපාවලට අනුව අපහට තේරුණත් ප්‍රායෝගිකව ඇත්තටම අයිස්ක්‍රීම් එකක් කන විට අපේ අත්දැකීමට අනුව අපට තේරී ඇත්තේ අපි කන අයිස්ක්‍රීම් එක විපාක ලෙස රස බල බලා ආහාරයට ගන්නා බවකි. එනම් ඔබ වහන්සේ දේශනා කරන ලද කරුණ ප්‍රායෝගික අත්දැකීමට පටහැනි බවක් දැනේ. එබැවින් අප කෙරෙහි අනුකම්පාවෙන් තව තවත් ප්‍රායෝගික උදාහරණගෙන මෙම කරුණ පහදා දී අපගේ ගැටලු විසඳා දෙන සේක්වා. නිවනම නාතයි නිවනම වෙත්වා. දැන් හොඳ ප්‍රශ්නයක්. අපි කැමති මේ වගේ ප්‍රශ්න වලට. මොකද උත්සාහයක් දරලා තියෙනවා අහගත් දේ සහ තමන්ගේ ජීවිතයේ අත්දැකීම් එකට ගලප ගන්න. මොකද ඒක උඩ තමයි තියෙන්නේ ඒක අවබෝධයට යන්නේ. හැබැයි ප්‍රශ්නේ තුලම උත්තරේ තියෙනවා. සමහරවිට ඒ මහත්මයා හෝ නෝන ප්‍රශ්න දීවිලලා ඒ ප්‍රශ්නේ කියවුණා නම් ආපහු උත්තරෙත් එතුමාටම හෝ එතුමියටම හෝ හම්බෙනවා. එම කාරණා සෛද්ධාන්තිකව පිළිසමුපායගෙන පටිච්චසමුපාදයට අනුව අපහට තේරුණත් ප්‍රායෝගිකව ඇත්තටම අයිස්ක්‍රීම් එකක් කන විට අපේ අත්දැකීමට අනුව අපට තේරී ඇත්තේ අපි කන අයිස්ක්‍රීම් එක රස බල බල ආහාරයට ගන්නා බව. ඒ කියන්නේ සෛද්ධාන්තිකව යමක් තේරලා තියෙනවා. නමුත් ප්‍රායෝගිකව ගත්තාම ඒක සිද්ධාන්තයට පටහැනි බවක් තේරනවා කියලා. ඉතින් කාටද ওই ප්‍රශ්නේ නැත්තේ? සිද්ධාන්තයයි ප්‍රායෝගිකයයි දෙකම එකක් වෙන්නේ කාටද? ඒක එන්නේ පින්වතුනේ අරහතුන් වහන්සේට. අසා දැනගත දේ සහ තමන්ගේ ජීවිතයේ අත්දැකීම් දෙකම එකක් විදිහටම දැනෙන්නේ අරහතුන් වහන්සේට. එතකොට මෙතන මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරලා තියෙන්නේ එකක් අහගත්තා, ඒ අහගත් එක හරි වගේ අපිට තේරෙනවා. නමුත් ප්‍රැක්ටිකලි නැත්නම් ප්‍රායෝගිකව බලද්දි එතන තේරෙනවා පොඩි නොගැලපීමක් තියෙන බව. ඒක හරි. ඉතින් අහගත් එක වැරදි කියලා අපිට තේරෙන්නේ නැහැ. සිද්ධාන්තයේ හරි වගේ අපිට තේරෙන්නේ. නමුත් ප්‍රායෝගිකව බලුවම මේ දෙක අතර තියෙනවා පොඩි ගැප් එකක්. දෙක හරි. ඉතින් අපි මගවඩනෝ කියලා කරන්නේ මොකද්ද එතන? මගවඩනෝ කියලා කරන්නේ මොකද්ද? සෛද්ධාන්තිකව අහගෙන දැනගෙන නිවැරදි කියලා තේරුම් ගත්ත දේට ජීවිතයේ තියෙන අත්දැකීම ආන්ගේ සෛද්ධාන්තිකව අහසා දැනගත දේ බවට පත් වෙනකන් කරන වැඩ පිළිවෙලට අපි කියනවා මගවඩනෝ කියලා. සරල උදාහරණයක් ගමු. දැන් මෙතන ඉස්සරහ තියෙන මල් ටික ඔබට පේනව නේද? මේ මල් ටික ලස්සනයි. ඔබේ අත්දැකීම එක නෙමෙයි. මේ මල් ලස්සන නේද? මේ මල් අසුරලා තියෙන විදිහ ලස්සනයි. කාට හරි ලස්සනයි. ඔබට ලස්සන නැති වුණත් මොකද ඔක ලස්සන නැත්තම් බින්දුන කොහොම ගහපු මනුස්සය හැම ගහන්නේ නැන්නේ. එනයික කාට හරි ලස්සනයි. අපි හිතමුකෝ ඔබට මේක ලස්සනයි කියලා. මේක උපකල්පනය කරලා බලමු. එතකොට සෛද්ධාන්තික ඔබ දන්නෝ ලස්සන කියලා කියන එක ඇහැට පේන්න පුළුවන් එකක් නෙමෙයි කියලා. මොකද මේ ලය ආස්වාසන ස්වභාවය කියලා කියන්නේ පින්වතුනි ආස්වාදයට. එහෙනම් පෙළීමෙන් නිදහස් වෙනකොට තමයි රූපයක් ලස්සනයි කියලා හැඟෙන්නේ. පෙළීමෙන් නිදහස් වීම කියන එක සම්පූර්ණයෙන්ම පින්වතුනි චිත්ත අභ්‍යන්තරයේ සිද්ධ වෙන දෙයක්. පෙළෙන්නේ මොකක්ද? මලද? නෑ, හිත. එහෙනම් පෙළීමෙන් නිදහස් වෙන්නේ මොකක්ද? බාහිර රූපේද? නෑ, හිත. එහෙනම් මේ පෙළීමෙන් නිදහස් වෙච්ච දැනෙන අත්දැකීම, හෙවත් ඒ ආශාවද දැනෙන්නේ මොහොකටද? මලටද? නෑ, ඒකත් හිතට. එහෙනම් පෙළීමත්, පෙළීමෙන් නිදහස් වීමත්, එවිට නැගෙන ආශාවදත් ඕන් ඔය සියල්ලක්ම පින්වතුනි දැනෙන්නේ හිතට නම් මල සම්බන්ධුනේ කොතන විද ඔතනට ඔය කියන කොයි තැනකවත් පින්වතුනි මල සම්බන්ධ වුණේ නැහැ. ඒ කියන්නේ ලස්සන තිබ්බේ මලේ නෙමෙයි. නමුත් මලේ නොතිබෙන ලස්සන ඔබට පේනව නේද? දහම තුල ඔබ සෛද්ධාන්තිකව දන්නවා ඔය කාරණාව. හැබැයි ඔබ ඔය බණපදේ ටික අහගන්නකම් ආශාදේ කියලා කියන්නේ පෙළීමෙන් නිදහස් වෙනකොට දැනෙන දෙයක් පමණයි කියලා බහගන්න කම්පෙන් උතුනේ එතුවක් කාලයක් ඔබ ජීවිතය ගත කළේ ඇහෙන් දකින රූපේම ලස්සන තියෙනවා කියලා හිතාගෙන. ඒ නිසා තමයි ඔබ ඇස් දෙක ඇස් ගෙඩි දෙක හරව හරව බැලුවේ රූප දිහා. එකම රූපේ ඔබ කීපාරක් නම් බලන්නේ නැද්ද? මොකද ඔබට හිතුනේ මේ පින්වතුනි ඒ රූපේ තමයි ලස්සන තියෙන්නේ කියලා. ඒ නිසානේ රූපේ දිහා බැලුවේ. ඔබට හිතුනේ මේ පින්වතුනි මිහිරි කියන කියන්නේ ශබ්දයේ තියෙන දෙයක් කියලා. ඒ නිසා තමයි එකම සින්දුව බායය ඇහැව්වේ. ඔබට හිතුනේ මේ පින්වතුනි ප්‍රණීත කියලා කියන්නේ රසයේ තියෙන දෙයක් කියලා. ආන් ඒ නිසා තමයි ඔබ ආයේ පින්වතුනි ඒ රසය නැත්තම් ඒ කෑම જાතිය කෑවේ. ඒකේ රස බැලුවේ. ඕන් ඔය ආකාරයට ප්‍රායෝගිකව ජීවත් වෙද්දී පින්වතුනි ඔය කියන ලස්සන මිහිරි සහ ප්‍රණීත කියන දේවල් වගේ දේවල් අපට දැනෙනකොට අපට හිතුනේම මේවා මේ බාහිර ලෝකෙන් එන දේවල් කියලා. හැබැයි ඔබට එක ප්‍රශ්නයක් උනේ නැහැ බණ අහනකම්. මොකද කවුරුත් ඒක චැලෙන්ජ් කරේ නැහැ. ඒකට අභියෝගයක් කරේ නැහැ කවුරුත්. මොකද ලෝකේ හැමෝමත් ඒ ටිකම නම් කතා කරන්නේ. එනම් ප්‍රශ්නේ නැහැ. හැබැයි යම් දවසක පින්වතුනි ඔබට බණපදයක් අහන්න හම්බුණා සත්පුරුෂයන් වහන්සේ නමක් ඔබට කියලා දුන්නා. ඔය ප්‍රායෝගිකව දැනෙන දෙයයි ඇත්තරම සිද්ධ වෙන දෙයයි දෙකක් කියලා. ඔන්න දැන් පින්වතුනි සිද්ධාන්තයයි ප්‍රායෝගිකයයි පටහැනි. ඒ නිසාම තමයි ඔබට සිද්ධාන්තයේ තේරුම් කරලා දෙන්න අමාරු තුනේ. ඒකයි මේ ලෝකෙ මිනිසුන්ට නිවන දේශනා කරන්න ඔච්චර අමාරු ඒකයි. ආශාවදේ කියන එක මිනිසුන්ට දැනෙනවානේ. මේ හිතට දැනෙනවානේ ආශාවදේ. ලෝක සත්‍යයට ආශාවදේ දැනෙන නිසා නේද භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකෙන් ගැලවිලා යන්න මෙච්චර අමාරුයි කියලා. ආශාවදේ කියන එක දැනෙන තාක්කල් මේ ලෝක සත්‍යය මේ සසරෙන් ගලවන එක මේ දුකෙන් ගලවන එක හරිම අමාරුයි. ඒකයි පින්න ඔබ මේ ආශාවදේ කියලා කියන්නේ මායාවක් කියන එක අවබෝධ කරගන්න ඕනේ, අහන් ඉන්න ඕනේ, තේරුම් ගන්න ඕනේ. ආශාවදේ ඇත්තටම දැනෙන අතර ඒක හරියට නිකන් ඔබ හුස්ම ගන්න ගමන් මම කියන ඔය හුස්ම ගන්නෙ වාතේ නෙමෙයි කියලා. එතකොට හරියට හීනයක් වගේ. හීනේදී ඔබට හිතෙන්නේ නැහැ නේද මම මේ හීන බලනවා කියලා. ඉඳලා හිටලා එහෙම අවස්ථාවක් ඇති. නමුත් සාමාන්‍යයෙන් හීනයක් දකිනකොට මිනිස්සෙක් හිතන්නේ මේ ඇත්ත කියලානේ. ඒකනේ පිටින් අලිය දුවගෙන එද ඔබ බය වෙන්නේ. බුදු අම්මෝ මගේ ජීවිතේ බේරන්න කියලා. මිනිස්සෙක් ගහන්නේදී බය වෙන්නේ. ඒ හැංගීම් ඔක්කොම පිටින් මේ විදිහටම දැනෙනවා ඔබට. එතකොට හීනේදී ඔබට හිතෙන්නේ නැහැ පිටින් මේ පේන එක බොරුවක් කියලා. නමුත් හීනෙන් අවදි වුණාට පස්සේ තමයි ඔබ දන්නේ මම මෙච්චර කල් දැක්ක හීනයක් කියලා. එහෙනම් බය වෙන දෙයක් නැහැ කියලා. එහෙනම් දැන් බලන්න ප්‍රායෝගික අත්දැකීම මොකක්ද මේ වෙලාවේ? ඒ ඇත්තටම පින්වතුනේ මේ හීනෙන් මිනිස්සේ බය වෙනකොට ඒ මිනිසයාට මෙඩිකල් චෙක් එකක් කරොත් අර ස්ටෙතොස්කෝප් එක පපුවට තියලා බැලුවොත් එහෙම හෘද ස්පන්දන වේගය අතිශය වැඩි වෙලා සාමාන්‍ය මිනිස්සේ බය වෙනකොට වැඩි වෙන මට්ටමටම බය වෙලා මුළු ඇඟම දාඩිය දාලා ඉතන නෙමෙයි දඟලනවා ඇඳේ සමහරට ඇඳෙනුත් වැටෙනවා ඒ දඟලන පාට. එතකොට තමයි හැරෙන්නේ. එතකොට දැන් බලන්න නම් ප්‍රායෝගිකව බැලුවොත් ජීවිතේන එක ලෝකයක. නමුත් සයිද්ධාන්තිකව බැලුවොත් ඔය ඇත්තම වෙන දෙයක්ද? නෑ. එහෙනම් සයිද්ධාන්තයයි ප්‍රායෝගිකයයි දෙකක්. ඔබ හීනෙන් අවදි වුණාට පස්සේ තමයි දන්නේ ඇත්තටම මෙහෙම එකක් නෑ, අලියෙක් නෑ, පේන්න පැත්ත පළාතකවත් රටේවත් අලියෙක් නෑ හොයාගන්න. නමුත් හීනදී හීන ලෝකෙ මං ඉන්නකොට මම මරන්න ආවා කියලා. ඒතකොට තමයි අපිට ඔබට තේරෙන්නේ අන්න දැන් ඔබට සයිද්ධාන්තයයි ප්‍රායෝගිකයයි දෙකම එකක් වුණා. හීනෙන් අවදි වුණාට පස්සේ. හැබැයි ඔබ හීනේ ඉන්න වෙලාවේ පින්වතුනේ සයිද්ධාන්තය එකක්, නමුත් ප්‍රායෝගික තව එකක්. ආන් ඒ වගේ මේ මල්ටික ඔබට ලස්සනයි වගේ පෙනුනට මොකෝ යම් දවසක් වෙනවා පින්න ඔබේ ජීවිතේ මේ මල් වල ලස්සන නැති වගේ ඔබට ප්‍රායෝගිකව අත්දැකීමෙන්ම තේරෙනවා. ඒ කියන්නේ ඔබට හැඟීමටවත් එන්නේ නැහැ පින්වතුනි මේ මල් ලස්සනයි කියලා. එදා ඔබට මතක් කරලා බලන්න පුළුවන් අතීතය. එදා දවසක මට මල් ලස්සනයි වගේ පෙනුණා නේද කියලා. හැබැයි ඔබට ඒක මතකයෙන් කියනවා මිසක් ඒ මල් ලස්සනයි කියලා ආපු හැඟීමවත් පින්වතුනි ඔබට මතක් කරලා ගන්න බෑ. මොකද හැඟීම ඒ මොහොතේ එන එකක් නිසා. ඒ හැඟීම ඔබට ඒ වෙලාව වෙන්නේ නැහැ. මේව බාරහත් වුණාට පස්සේ. ඒකෙන ඔබේ අවබෝධය පූර්ණ වුණාට පස්සේ. යථාභූත ඥාන දර්ශනේ ලැබුණාට පස්සේ. දැනට යථාභූත ඥාන දර්ශනේ පින්වතුනේ ප්‍රායෝගිකව ලැබිලා නැහැ. ඉතින් ඒක තමයි සාමාන්‍ය ක්‍රමය. ඒ නිසා අපි මග වඩන්නේ. ඒ නිසා සෛද්ධාන්තිකව අහගත දෙයි. මේකෙන් මෙතන තියෙන සෛද්ධාන්තිකව පරිසම්පාදන අනුව අපිට තේරුණත් ඒක ප්‍රායෝගික බැලුවහම අත්දැකීමට අනුව අපිට තේරෙන වෙනස් දෙයක් කියලා. ඉතින් දැන් මේ අහලා තියෙන අයිස්ක්‍රීම් එකේ කතාවක් ගැන ඒක දේශනාවක සඳහන් වෙච්ච එකක් ගැන තමයි මේ කියන්නේ. ඉතින් එතනදී ස්වාමීන් වහන්සේ දේශනාවේ සඳහන් කරලා තියෙන්නේ අයිස්ක්‍රීම් එක කනකොට රමණේ කරන්නේ අතේ තියෙන අයිස්ක්‍රීම් එක නෙමෙයි හිතේ තියෙන අයිස්ක්‍රීම් එක කියලා. අතේ තියෙන අයිස්ක්‍රීම් විදිහට අපිට රමණේ කරන්න බෑ. රමණේ කරන්න නම් ඔය මන රවුම් ගන්න ඕනේ. ඉතලදා රමණේ වෙන්නේ. මන රවුම් ගන්නවා කියලා කියන්නේ බින්දින් අතේ තියෙන එක නෙමෙයි එතනින් හැර දැනෙන්නේ. හිතේ තියෙන එක. එළියෙන් එන නිමිත්ත. දැන් අපිට පේනවනේ මේකෙන් මේ මලේ ලස්සනක් නෑ. නමුත් ඔබට ඔය මන රවුම් ගහලා උපාදාන වෙලා තියෙන දේවල් මේ මොහොතට ඇදගෙන ඇවිල්ලා ඒ උපාදානෙ වෙච්ච එකයි පිටින් එන එකයි සංසන්දනය කරලා දැන් බලන්න කොච්චර කාර්යයද බින්දින් හිත ඇතුලේ වෙන්නේ කියලා. මේ ඇත්තටම මේ බාහිර ලෝකයේ තියෙන මල ඔබට පෙන්වුවහම ඔබේ ඇස් ඉස්සරහා තිබ්බහම පින්වතුනි නිරන්තරයෙන් පීඩාවට පත් වෙලා තියෙන හිත ඒ පීඩාවෙන් නිදහස් වෙන්න ගන්න අරගලයක් විදිහට උපාදාන වෙලා තියෙන දේවල් ඒ කියන්නේ මේ මලට ආසන්නෙන් ඇදිලා තියෙන දේවල්. ඒතර මල පෙන්වුවම අපට සත්‍වත්ව මතක් වෙන්නේ නැහැ. මල් කියවම අපිට හිතට එන එකක් තියෙන. ආන් ඒකයි මේකයි. දැන් එකට හිතේ සංසන්දනය වෙනවා. ඒ සංසන්දනයේ ප්‍රතිඵලයක් විදිහට තමයි දින ඔබ කියන්නේ මේ මල ලස්සනයි කියලා. එහෙනම් මේ මල ලස්සනයි කියලා කියද්දි පින්වතුනේ ඔබේ හිතේ ඇත්තටම තියෙන කෝකද? මේ පිටින් තියෙන එකද? ඇතුලේ තියෙන එකද? ඒකයි කාම ලෝකයේ පින්වතුනේ තනි කරම තියෙන ඕනෝක. හිත ඇතුලේ රමණේ වීමක්. දැන් ඔබට උදාහරණ දෙන්න පුළුවන් පිංගුදින මේවා. ඒකයි මම තෝරලා බෙල බලන්න ඕනේ මොකද මේ දේශනාව බොහෝ පිරිසක් අහන දේශනාවක් නේ. මේ පොඩි දරුවොත් ඉන්නවා. ඒ නිසා හැමෝටම අහන්න පුළුවන් විදිහට තමයි දේශනාව කරන්න ඕනේ. ඔබ සමාන තනියෙන් ඇවිල්ලා ඇහුවනම් මේක මහත්මෙක් නම් මේ අහලා තින් සමාට ඒ උදාහරණ සමහර ඒවා කියන්න පුළුවන්. නමුත් මේ දේශනාව සඳහන් කරන්න අමාරුයි. මම මෙහෙම කියන්නම්කෝ. ඔබ තේරුම් ගන්න බුද්ධිමත් විදිහට. සමහර කාමයට සම්බන්ධ අද්දකින් දැන් කාමයේ කියවම වැරදව ගන්න එපා. කාම જાති තියෙනවා බර ගන්න. රූපකාම, ශබ්දකාම, ගන්ධකාම, රසකාම, ස්පර්ශකාම. හරිද? එතකොට කාමයට සම්බන්ධ අද්දකින් ලබද්දි පින්වතුනේ සාමාන්‍යයෙන් සිරිතක් තියෙනවා මිනිස්සු ඇස් වහ ගන්නවා. නැද්ද? එක ඔබේ පෞද්ගලික අත්දැකීමක් හෝ ඔබ දැකපු දෙයක් හෝ එහෙම අවස්ථාවක් ගැන හිතලා බලන්න. සාමාන්‍යයෙන් ඇස් පියා ගන්නවා. කාමයට සම්බන්ධ අත්දැකීමක් ලැබද්දී. ඔබ නිකමන හිතලා බලන්නේ නැද්ද ඇයි ඒ කියලා? ඇස් අරන් ඉන්නකොට පින්වතුනි ඇස් දෙකද පේන්න තියෙන්නේ ඇත්තටම එළිය තියෙන දේ. එළිය තියෙන දේ හෝ එළිය ඉන්න කෙනා හෝ හරි? නමුත් ඇස් දෙක පියාගත්තාම දැන් හිතේ තමන්ට ඕන දෙයක් ඇදලා ගන්න පුළුවන් නේද? එහෙනම් දැන් මට කියන්න ඔය රමණය කරන්නේ එළිය තියෙන එකද නැත්නම් හිතේ තියෙන එකද කියලා. මම ඔබට හිතන කාලය දෙන්නේ මොකද මට කියන්න පුළුවන් දේවල් තියෙනවා මට දේශනාවේ සඳහන් කරන්න බැරි දේවල් තියෙනවානේ. එනිසා ඔබට කොටසක් තියෙනවා තනින් හිතන්න. ඒකයි මම මේ හිතන්න කාලය දෙන්නේ. ජීවිතයේ අත්දැකීම් වල දාලා බලන්න. රාපිතෝ මෙහෙම අයිස්ක්‍රීම් එකක්ම ගමුකෝ. හරි මං අයිස්ක්‍රීම් එකෙන් කතාව කියන්නම් ඔබ ගැලපෙන පරිදි ඒක උදාහරණ දාගන්න. හාද? ඔබ දැකලා තියෙනවද සාමාන්‍ය පිළිඳින මිනිස්සු ඔය ඇඩ් වල එහෙම දැකලා තියෙන ඕනතරම් මේවා අපි. අයිස් ක්‍රීම් එකේ රස බලද්දී ඇස් දෙකට මොකද වෙන්නේ? මිනිස්සු මොකද කරන්නේ ඇස් දෙක? ඇස් දෙක පියා ගන්නවා. ඇස් දෙක පියාගෙන පින්වතුනි අර අයිස් ක්‍රීම් එකේ රස බලනවා. ඊට පස්සේ අර සද්දෙකුත් දාලා ආදි වශයෙන් ඒක රමණය කරනවා. මේ ඇඩ්වල දැකලා තියෙන බවන තරම්. මේ සාමාන්‍ය ජීවිතේ ඇඩ්ඩයක් වෙන වෙලාවල් තියෙනවා. ඒ වලට ජීවිතේ කොහොම තමයි අත්දැකීමේ තේකයි. මේ සාමාන්‍ය ජීවිතවල අත්දැකීම් මේවා. ඒකයි මේ යමේ ඒක මිස ඇත්තටම බැලුවම මේ ලෝකේ කැත කියලා දෙයක් නැහැ. තියෙන්නේ සිද්ධ වෙන දේ. ඉතින් අපිට තියෙන එක තේරුම් ගන්න. නමුත් අර ලෝක සම්මතයේ තියෙනවනේ පින්දින කැත දේවල් කියලා જાතියක්. මේකයි ඇත්තටම දේශනාවක් අපිට ඒවා කියන්න බැරි. නමුත් යථාර්ථවාදීව බැලුවොත් එංගුතනි මේ ලෝකේ තින්නේ සත්වයන් විසින් කරන දේවල්. විවිධාශතාවයන් නිසා. ඉතින් මේ ලෝකේ ඔක්කොම දෙන්නේ පිටින් දකින්න දෙන විපාක. ඉතින් ඕනම විපාකයක් අපිට ඒකේ තියෙන යථාර්ථ ස්වභාවය කතා කරන්න පුළුවන්කම තියෙනවා. නමුත් සමාජයේ සම්මත තියෙනවා. පිටින් අපි කවදාකවත් සම්මත වලට පටහැනි වෙලා යන්න උත්සාහ ගන්නෑ. ඒක සුදුසු නෑ. සමාජයේ සාර ධර්ම, ඒ ගුණ ධර්ම වලට ඒ වයින් වෙන්නේ හානියක්. ඒ නිසා කොච්චර ඇත්ත වුණත් සමහර දේවල් තියෙනවා. ඒවා මෙහෙම පොදුවේ සඳහන් කරන්න සුදුසු නැති. ඒ නිසා අපිව සඳහන් කරන්නේ නැහැ. දැන් ඔන අයිස්ක්‍රීම් එක කන වෙලාවට පින්නතනේ ඔබ සාමාන්‍ය අත්දැකීම ඇස් දෙක පියාගෙන ඒ අයිස්ක්‍රීම් එක රමණය කරනවා. ඒකට හේතුව පින්නතනේ ඒ අයිස්ක්‍රීම් එක කන වෙලාවයි පින්නතනේ දිවට දැනෙන රස පමණක් නෙමෙයි. ඔබට ඇස් දෙකෙන් එන රූපය බාධාවක් ඒ අයිස්ක්‍රීම් එක රමණය කරන්න. ආයිත් මං කියන්නේ මං අයිස්ක්‍රීම් එක ගැන කියන්නම් ඔබ කැමතික උතන දාගන්න. ගොඩක් දුරට කාමයේ සම්බන්ධයෙන් තමයි ඔය උදාහරණ තියෙන්නේ ඔබට දෙන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔබ ගලප ගන්න. බුද්ධිමත් ඔබ ගලප ගන්න තියෙනවා. මෙතන ලොකු කොටසක් ඔබට කරන්න තියෙනවා. පොදු දේශනාවක් දරුවෝ තියෙනවා. ඒ නිසා මට කියන්න බැරි දේවල් තියෙනවා. ඒක අපි වගකීමෙන් කටයුතු කරන්න එපා. ඒකන ඔබෙන් පුංචි ද පුතා හම අම්මේ කොහෙන්ද මං ආවි කියලා ඔබගෙන් කඩේ කියලා කඩින් ගෙනවා කියලා. අන් ඒ වගේ තමයි. ඒ නිසා මටත් එහෙම තමයි ඔබට කතා කරන්න සිද්ධ වෙන්නේ. පොඩි දරුවෝ ඉන්නවා. ඒ නිසා අපි කමක් නැහැ. ඔබ බුද්ධිමත් ශ්‍රාවකය පිරිසක් විදිහට ඔබ තේරුම් ගන්න මේ කියන කාරණා. ඒතර දැන් බලන්න අයිස්ක්‍රීම් එක පින්නතන ඔබ කටේ තියලා ඒ රසය විඳින වෙලාවට ඇස් දෙක පියාගන්නේ මොකද? ඇස් දෙකට පේන්න තියෙන රූපය පින්නතනේ ඒ අත්දැකීම සම්පූර්ණ කරන්න තියෙන බාධාවක්. මොකද ඔබේ හිතේ තියෙන අයිස්ක්‍රීම් එක ඔය අතේ තියෙන එක නෙමෙයි. ඒ නිසා ඔබට 100ට 100ක් ඒ අයිස්ක්‍රීම් එකේ රසය භුක්ති විඳින අමාරුයි. අර හිතේ තියෙන එක ඇද ගන්න අමාරුයි. මොකද ඇස් දෙකෙන් රූපයක් එනවා. ඒ නිසා මොකද කරන්නේ? ඇස් දෙක පියා ගන්නවා. ඇස් දෙක පියා ගත්තට පස්සේ දැන් ඇස් දෙක අරහා කිසිම රූපයක් එන්නේ නැති නිසා දැන් ඔබට පුළුවන් ඔබ කැමති රූපයක් ඔකට දාගන්න. දැන් දිවට අයිස්ක්‍රීම් රස දැනෙද්දී ඇස් දෙකෙන් ඔකට දාගෙන තියෙන්නේ ඇත්තටම අපේ තියෙන අයිස්ක්‍රීම් එකේ රූපේ නෙමෙයි, ඔබේ හිතේ තියෙන අයිස්ක්‍රීම් එකේ රූපේ. එහෙනම් දැන් ඔය භුක්ති විඳින අපේ තියෙන එකද නැත්නම් හිතේ තියෙන එකද? ඉතින් අයිස්ක්‍රීම් එකකට රූපේ වැඩන්නේ නැහැ. ඔබ මේ රසය නෙවෙයි නේද? අයිස්ක්‍රීම් එකේ රසය විඳින වෙලාවට පෙන්නේ නැහැ. ඇස් දෙකින් ඇති ඵලය මොකද්ද? මේක ඇස් දෙක ඉස්සරහා මේ බලු බෙට්ටක් තිබ්බමකෝ. ඒක ප්‍රශ්නයක් කෙන විදිහක් නැහැ. නමුත් ප්‍රශ්නයක් වෙනවා. ඇයි ඒ? එතන ජරාවක් තිබ්බොත් පින්නතුනේ බලු බෙට්ටක් දාලා තිබ්බොත් එතන අර දිවට දැනෙන රසයයි ඇස් දෙකට පේන රූපයයි පින්නතුනේ දෙක එකට ගැලපෙන්නේ නැහැ. ඔබට අවශ්‍ය කරන කාම ලෝකයේ හිත ඇතුලේ හදාගන්න බෑ. හරි අමාරුයි ඒ වෙලාවට. මොකද නිමිත්තට අනුව තමයි උපාදානය ඇදිලා එන්නේ. ඒක කියන්නේ පරිසරය අනුව තමයි පින්නතුනේ ඒව ඇදිලා එන්නේ කියලා. එහෙනම් ඇහැ හරහා රූපයක් එනවා, දිව හරහා රූපයක් එනවා. දැන් රූප රූපකෝයි රස රූපකෝයි දෙකම එනවා. ඒ වගේම ස්පර්ශ රූපයක් එනවා. ඒ අයිස්ක්‍රීම් එකේ සීතලයි කියලා දැනගන ස්පර්ශ රූපයන්. ඔය තුන්ගොල්ලම උතන දෙන වෙලාවට පින්වතුනි අර ඇහැ රහා එන රූපය ඔබේ හිතේ උපාදාන වෙලා තියෙන අයිස්ක්‍රීම් එකත් එක්ක ගැලපෙන්නේ නැහැ. මොකද අපි හිතමු ඔබ මීට කලින් අයිස්ක්‍රීම් එකක් කෑව අවුරුද්දකට උඩදී. ඒ අයිස්ක්‍රීම් එක නබද හදලා තිබි කෝන් එකක් විදිහට ඒකේ රැලි රැලි දාලා අර චොකලට් ස්ටික්ස් එකේ ගහලා ෆ්ලේක්ස් ගහලා ඒවර තව එක එක જાතියේ හැඩ ගන්නවලා වර්ණ ගන්නවලා අන්න එහෙම හදලා තිබ්බේ. ඒකට ක්‍රීම් දාලා එහෙම තිබ්බේ. අපි එහෙම තිබ්බා කියලා. දැන් බෙන්ගුතන අර දිවෙන් ගන්න රසය සහ ඔබ අද ගෙදරදී කන අයිස්ක්‍රීම් එක නිකන් ටබ් එකකින් හැන්දකින් අර පොඩි කප් එකකට දාගත්තේ. ඩිසර්ට් කප් එකකට. දැන් ඔබේ හිතේ තියෙන අයිස්ක්‍රීම් එක ඔබට භුක්ති විඳ ගන්න බෑ පින්වතුනි. මොකද ඒකට හේතුව මේ රූපයයි අර ඔබ බොහොම රමණීය කරගෙන විඳපු රූපයයි හාත්පසින් වෙනස්. රසය ටිකක් සමානයි හැබැයි රූපය සම්පූර්ණයෙන් වෙනස්. ස්පර්ශය ගොඩක් දුරට සමානයි මොකද දෙකම සීතලයි. සාදේකම හරි මෘදුයි. ඒ නිසා ඔන්නෙ නොගැලපීම පින්වතුනි පියව ගන්න එක හොඳම ක්‍රමයක් තමයි ඇස් දෙක පියා ගන්න එක. ඒ නිසා ගොඩාක් දුරට පින්වතුනි මිනිසු කාමයේ සම්බන්ධ අත්දැකීම් ලැබනකොට තේරුණාද මං කියන්නේ? මිනිසු කාමයේ සම්බන්ධ අත්දැකීම් ලැබනකොට ඔබ හොඳට බලන්න පින්වතුනි ගොඩාක් මිනිස්සු ඇස් දෙක පියා ගන්න. හේතුව ඇස් දෙක ඉස්සරහා තියෙන රූපේ නෙමෙයි හිතේ තියෙන රූපේ. ඇත්තටම බැලුවොත් ඒ වෙලාවේ එය රමණේ කරන්නේ ඔය ඇස් දෙක ඉස්සරහා තියෙන රූපේ එහෙම නෙවෙයි. රමණේ කරන්නේ පින්වතුනි හිතේ ඉන්න දේ. හිතේ තියෙන දේ හිතේ ඉන්න දේ. එක හිතේ තියෙන දේ නැත්නම් හිතේ ඉන්න කෙනා. ඕක තමයි රමණේ වෙන්නේ. එහෙන් සදාස් වියා ගන්න. මොකද ඇස් ඇරියොත් එහෙම හිතේ ඉන්න කෙනා නෙමෙයි දැන් ඉස්සරහින්. ඒකයි වෙන්නේ. මේවා තේරුම් ගන්නකොට අපිට තේරෙන්න ඕනේ මොනතරම් විකාරයක්ද ඔය කාමය කියන්න කියලා. මොනතරම් මිනිස්සු වංචාවක්ද ඔය කරන්න කියලා දෙන්නතුරු. බලනම් හරි ලස්සනයි කියලා අතින් අල්ලගෙන ඇස් දෙක පියා ගන්නවා. මොකද ඇස් දෙක පියා ගත්තාම දැන් ඉස්සරහින් කෙනා නෙමෙයිනේ පේන්නේ. ලස්සනයි කියලා කිව්වෙත් කොහමද? සාපේක්ෂව නෙමෙයිද? ඒකනේ පින්දිනේ කාටවත් මේ ලෝකේ ෆස්ට් ලව් වෙන්නේ නැහැ කියලා ඔබ. ඒ මිනිස්සු කියනවා සමහරු. එයා මගේ ෆස්ට් ලව්. මොන බොරුද පින්නතද? මොන බොරුද? ෆස්ට් ලව් ඉන්නේ කොහෙද? ෆස්ට් ලව් ඉන්නේ හිතේ. උපාදාන වෙලා ඉන්නේ ෆස්ට් ලව්. නැත්නම් ඔබ කොහොමද කියන්නේ පින්වතුනි? ඒ ගෑන ළමයා හරි ලස්සනයි කියලා. කාට සාපේක්ෂවද ලස්සන? හිතේ ඉන්නව නේද කෙනෙක්? එතකොට ඒ කෙනා පින්වතුනි ඔබ මේ ගෑන ළමයා දකින්න කලින් එයා හිතේ හැදිලා වෙලා තිබ්බ නේද? එහෙනම් හිතේ හිටපු කෙනෙක් මීට කලින් හිතට ආව නේද? ඒ කෙනා ආවේ මේ දැන් ඉස්සරහ ඉන්න කෙනාගේ නෙමෙයි නේද? එහෙනම් ඔබ ඉස්සරහ ඉන්න කෙනාට You are my first love කියන්න කලින් පින්වතුනි first love එකක් හිතට ආව නේද? එහෙනම් එයත් එක්ක සංසන්දනය වෙලා නේද පින්වතුනි ඔබ කියන්නේ? ඔය හරි හොඳයි. ඔය හරි ලස්සනයි. ඔය හැමදාම ඔය වගේම ඉන්න ඕනේ හොඳේ. ඔයනම් වෙනස් වෙන්න එපා පොඩ්ඩක්වත්. ඇයි? මගේ හිතේ ඉන්න කෙනා වගේම ඉන්න ඕනේ. ඒ ඇත්තම පින්වතුනි මිනිස්සු කියනවට වඩා ඔයනම් හරි ලස්සනයි කියලා වඩා ගැළපෙන දේ තමයි ඔයනම් මගේ හිතේ ඉන්න කෙනා වගේමයි. ඔන්නෝ දැන් ඇත්ත කතාව. එයාට නමක් දාගත්තා නම් හරි. නේ. එතකොට හොඳට පහුල් කරන්න පුළුවන්. හිතේ ඉන්න කෙනා නමක් දාගත්තා නම් එයාගේ නම සුගුමාලි, ගෙදර ඉන්න කෙනාගේ නම සිරිමාලි, දැන් කියන්න මම සිරිමාලි, ඔයා සුගුමාලි වගේමයි. හොඳට පහුල් කරන්න පුළුවන් ඊට පස්සේ. නැවත ඇත්ත කතාව ඕක පින්දිනේ. යාර නමක් දාලා තිබෙ නැති වුණාට එහෙම කෙනෙක් ඉන්නවා හිතේ. ඒ හිතේ ඉන්න කෙනා පින්දිනේ තනිකර උපාදාන මල්ලෙන් හැදිලාවිලා තියෙනවා. ඒක එක එක විදිහට එක එක අවස්ථාවල උපාදාන වෙච්ච අපි පොඩි කාලේ ඉඳගෙන ඔබ ලැබපු අත්දැකීම ඔබ ලබා ගන්න දෘෂ්ටි හරහා. ඔබ ඉස්කෝලේ යනකොට පින්වතුනි යාළුවෙක් ඔබට ෆොටෝ එකක් පෙන්වනවා. මෙන්න මට හම්බුණා අපේ අයියා මට දුන්න ෆොටෝ එකක්. මේ නිලියක් නේ. මේ බලන්න මේ එයාගේ නළල හරි ලස්සනයි නේද? එහෙම කරනවද නේද ඉස්කෝලේ යන ළමයි? මිනිසුන්ගේ නළලවල් හරි ලස්සනයි කීකේ වෙන්න ගන්නවද නේ එක එකනට? නළල හරි ලස්සනයි කියලා. මේ බලන්න එයාගේ නළල හරි ලස්සනයි. ඒ ඊරස ඔන්න නලල යන ඔබ ඔළුව ඇතුළේ ඒක තමයි දැන් උපාදානනේ. ඇයි ඒ දෘෂ්ටියක් ආව මොකද්ද? ඒක තමයි ආශාවද? ඒක තමයි සප, ඒක තමයි සාර කියලා. ඊට පස්සේ තව යාළුවෙක් කියනවා මේ බලන්න මේ මෙයාගේ අත මේ බලන්න ලස්සනට මේ ලත තියෙන හැටි. ඒකේ පාට ගාලා, නියපුතු වවල, ලස්සන මුද්දක් දාලා, වලලුත් දාලා මේ. දැන් පින්දනේ ඕක ආශාවදයි සපයි සාරයි කියලා ඔළුවට වැටුණාට පස්සේ ඕක යනවා ලස්සනට උපාදාන මල්ල ඇතුළට. දැන් එතනින් එහාට පින්දුන ඔබට ලස්සනයි කියන එක ඔබ නිර්වචනය කරන්නේ අහවල් જાතිය නලලක් තියෙන අහවල් જાතිය අතක් තියෙන මනුස්සයෙක්ව. එහෙනම් ඔබ එතනින් එහාට කාන්තාවක් හොයනවා නම් පින්දුනේ ලස්සනයි කියලා කියන්න ඔය දෙකම ටික් වෙන්න ඕනේ ඔබේ චෙක්ලිස්ට් එකේ. ඔය වගේ අයිටම් 10ක් විතර එකතු වුණාට පස්සේ දැන් ඔබ යනවා පොරොන්දම් බලන්න. මනමාලියක් හොයන්න. එතකොට පින්දුන ඔබ කපු මහත්තයාට කියනවා මහත්තයෝ අහවල් જાතියේ නලලක් තියෙන අහවල් જાතියේ අතක් තියෙන අහවල් જાතියේ කකුලක් තියෙන අහවල් જાතියේ කොණ්ඩෙ තියෙන අහවල් જાතියේ කනක් තියෙන අහවල් જાතියේ නහයක් තියෙන අහවල් જાතියේ බෙල්ලක් තියෙන නෝන කෙනෙක් මට හොයලා ගෙනත් දෙන්න ඕනේ හොඳේ. මොකනේ තුන කමක් නැහැ කොණ්ඩෙ නම් තියෙන්නම ඕනේ. තයි ඒක තමයි හොඳටම උපාදාන වෙච්ච එක. ඊරවසේ උනදීන් කපු මහත්තයා අරන් එනවා පින්න ෆොටෝස් 10ක් විතර. දැන් ඔබ 10ම ළඟ තියාගෙන අම්මත් ළඟ වාඩි කරවගෙන ඔබ ෂෝට් ලිස්ට් කරනවා. ඒ කියන්නේ අර ඔබේ හිතේ තියෙන 10ත් එක්ක පින් අයිටම් 10 තියෙන හිතේ චෙක්ලිස්ට් එකක් වැඩිපුරම ටික් වෙන්නේ කොහකද කියලා ඔබ බලනවා. මම මේ කියන්නේ පින්දනේ කවුරු ඔබට කියනවා ඔබ හරි ලස්සනයි කියලා. එයා ඔය ඔබට ලස්සනයි කියලා කියන ඔය නම්බු නාමය දෙන්න කලින් එයා කරන ටික මම මේ කියන්නේ. එතකොට ඔබට හරි ආඩම්බරයක් හිතෙයි. දැන් ආඩම්බර හිතෙනවන්නේ කවුරැයි කිව්වොත් මම හරි ලස්සනයි කියලා. ඒක තමයි මම හරි ලස්සනයි. බාන් මම හරි ලස්සනයි. මොම කිනෝ මම හරි ලස්සනයි කියලා. මම රූප සුන්දරීනේ. හැමෝම කිනෝ මම හරි ලස්සනයි කියලා. ඔබට ඔය ලස්සනයි කියන ටයිටල් එක දෙන්න කලින් පින්වතුනේ ඒගොල්ලොන්ගේ හිතවල වෙන දේවල් ටික තමයි මම දැන් මේ කියන්නේ ඔබට. ඔය ටික අහගත්තනම් පින්දින ලෝක රූ රජින එයාට පාරව බැහැලා යන්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ. ඔය ඇත්තටම කිව්වේ එයා ලස්සනයි කියලා නෙමෙයි. එයා දිහා බලන් හිටපු මිනිස්සුන්ගේ හිතවල ඉන්න ඇත්ත එක්ක මෙයා ගැලපෙනවා කියලා. ඒ කියන්නේ ඇත්තටම පින්දුනේ ලස්සන කෙනා ඉන්නේ ඔතන නෙමෙයි. ලස්සන කෙනා ඉන්නේ කොතනද? මිනිස්සුන්ගේ හිතවල. දැන් හරිනේ ගැලපෙන්නේ නැද්ද දහමට? මට පෙන්නන මේ මලේ ලස්සන. එහෙනම් දැන් මට පෙන්නන අයිස්ක්‍රීම් එකේ ප්‍රණීත රසය. ඔය අයිස්ක්‍රීම් එක කන වෙලාවයි පින් දෙන රමණය කරන්නේ මොකද්ද? ඔය මන රවුම් ගහන්නේ කොහෙද? මන රාග වෙන්නේ මොන හරහාද? මොනටද රාග වෙන්නේ? මොනටද රවුම් ගහන්නේ? මොනටද රමණය වෙන්නේ? අර උපාදාන මල්ලේ තියෙනවා එකින් එක ගැදදදදද මේ අතේ තියෙන එකත් එක ගලපනවා. ඉතින් ඒක ගැලපිලා පින්වතුනේ පොසිටිව් වුණා. දැන් හරි ආස්වාද. ඇයි? පීඩාව ගෙනත් දුන්නේ මොනවාද? උපාදාන වෙලා තියෙන කොටස. ඒකයි කිව්වේ පංච උපාදාන ස්කන්ධේ තමයි දුක කියලා. ඒක තමයි ඕන වෙලා තියෙන හරිය. උපාදාන වෙලා තියෙන පංචස්කන්ධයට දැන් මේ බාහිරෙන් එන පංචස්කන්ධේ සංසන්දනය වෙනවා. ඕනෙ සංසන්දනය තුල පිඟුදුන උත්තරයක් එනවා එළියට. එක්ක හරි නැත්නම් වැරදි නැත්නම් තාම කියා ගන්න බෑ. එක්ක රාග නැත්නම් ද්වේෂ නැත්නම් මෝහ. ඉවි හැම වෙලාවෙම කැමති මොකක් වෙන්නද? මෝහ වෙන්නද? ද්වේෂ වෙන්නද? නැත්නම් රාග වෙන්නද? ඉවි හිත ආශාද වෙන්නේ පිඟුදුන රාග කොටස. ඒ නිසා පුළුවන් තරම් උත්සාහ ගන්න හිතේ තියෙන එකත් එක්ක එළියේ තියෙන එක ගලපන්න. ආන් ඒ නිසා තමයි පින්වතුනි ඔබ කවදාකවත් අයිස්ක්‍රීම් කලා ඇති වෙන්නේ නැත්තේ. මොකද කොච්චර කෑවත් ඔය කන්නේ මොකේ තියෙනක නෙමෙයි. හිතේ තියෙනක නෙමෙයි. ආන් ඒ නිසා. මොකද හිතේ තියෙනක ඔබට හපන්න බෑනේ ඒක හිතේනේ තියෙන්නේ. හැබැයි හිතේ තියෙනක පින්වතුනි එළියට ඇදලා ඉන්නේ නම් නිමිත්තක් ඕනේ එළියෙන්. ඒ කියන්නේ උපාදාන මල්ලෙන් හිත නැමැති වේදිකාවට අර තිරේ විටිපස්සේ ඉඳන් ඉස්සරහට එන්න නම් පින්වතුනි එළියෙන් එන්න ඕනේ නිමිත්තක්. ඒ නිසා තමයි අපට අලියෙක් පෙන්වුවම අයිස්ක්‍රීම් මතක් වෙන්නේ නැත්තේ. ඒකට ඔබට අයිස්ක්‍රීම් එකක් පෙන්වන්න ඕනේ. ඉතින් අර උපාදාන මල්ලේ තියෙන ඒවා නිරන්තරයෙන් පින්වතුනි ඔබේ හිතේ වේදිකාවේ තියෙනවා නම් එතන හිත රමණය කරනවා කියලා කියන්නේ. ඉතින් හරි ආශාවදයි වෙලාවට. ඒ නිසා මොකද කරන්නේ පින්වතුනි අර උපාදාන මල්ලේ තියෙනවා පුළුවන් තරම් එළියට අරගෙන ඇවිල්ලා තියාගන්න පුළුවන් වෙන්න. මොකද කරන්නේ? බාහිර ලෝකයේ තියෙන වස්තුව හොය හොයා මනුස්සයා තමගේ ජීවිතේ ගත කරනවා. ඒ මිනිසුන්ට තේරෙන්නේ නැහැ පින්වතුනි ඔය හිත ඇතුලේ උපාදාන වෙලා තියෙන එකම තමයි අර දුක ගැන දෙන්නේ කියලා. ඒ නිසා අபிසංකාර ප්‍රවාහයට අහු වෙලා අර හිතේ තියෙන එක පින්වතුනි හොය හොයා මේ මනුස්සයා දුක් විඳිනවා. ඒ වෙනුවෙන් රසාවල් කරනවා, සල්ලි හම්බ කරනවා, පිටරට යනවා, ලෝන් ගහනවා, හොරගම් කරනවා, කීයක් දේවල් මිනිමරනවා. ඊට පස්සේ තමන්ගේ මුළු සසරින්ම වන්දි ගෙවනවා. එනිසා තේරුම් ගන්න. සයිද්ධාන්තිකයේ ප්‍රායෝගිකයත් එක්ක 100%ක් ගැළපෙන්නේ පින්වතුන් ඔබ අරිහත් ඵලය පූර්ණ කරගත දවසට. සම්මා ඥාන සම්මා විමුක්ති. තෝන් ඔය දෙක පිරුණ ගමන් පින්වතුනි දසහංගේහි සමන්නාගතෝ අරහතෝති උච්චති. යථා භූත ඥාන දර්ශනේ පහළ වෙනවා. සම්මා ඥානය කියලා කිව්වේ ඒක. යථාභූත ඥාන දර්ශනය. යථාභූත ඥාන දර්ශනය පහළ වෙනකොට පින්වතුනි ඔබ විමුක්ත වෙනවා, ඔය හිත විමුක්ත වෙනවා. එතනින් එහාට තවදුරටත් හිත ඇලෙන්නේ නැහැ. තණ්හා වෙන්නේ නැහැ. මොකද අවබෝධ වුණා තනිකරම මේ උපාදානය තමයි දුක කියලා. දුක කියලා වැටහිච්ච නිසා පින්වතුනි අල්ලගත් එක අතහැරුණා. ඒ නිසා විමුක්ත වුණා. අතහැරිච්ච නිසා තවදුරටත් පීඩාවක් නැහැ. ආන්න එතකොට දැනගන්න අතහැරුණ, මිදුණ, නිදහස් වුණා, විමුක්ත වුණා. ඉතින් සයිද්ධාන්තයයි ප්‍රායෝගිකය දෙකම එකක් වෙන්නේ ආන් එදාට. ඉතින් එතකම් පින්නදෙන ඔබට කරන්න තියෙන මග වැඩ. ඉතින් උදාහරණ දෙන්න පුළුවන් මෙන්න කෝටියක්. මොකද ජීවිතේ හැම එකක්ම ඔහොම තමයි. ඔබ සසරේ මෙතුවක් කාලයක් එන්නේ පින්නදෙනේ තියරි එකයි ප්‍රැක්ටිකල් එකයි දෙකම එකක් වෙච්ච නැති නිසා. ඇත්ත තියරි එක. මෙතුවක් කාලයක ඔබ හිතන් හිටපු තියරි එකත් එක්ක නම් ප්‍රැක්ටිකල් එක හරි. මොකද හිතන් හිටියේ මොකද්ද? මල ලස්සනයි. ඒ නිසා මල දිහා බලන් ඉඳ ලස්සනයි. අයිස්ක්‍රීම් එකයි රහ. ඒ නිසා අයිස්ක්‍රීම් එක කද්දි රහයි. ප්‍රණීතයි. ඔබ තමයි හිතන් හිටියේ. නමුත් ඔබට තේරුම් ගියේ නැහැ. එහෙනම් ඇයි මට කවදාවත් අයිස්ක්‍රීම් කාලා එපා වෙන්නේ නැත්තේ? ඒ කියන්නේ ඇයි හැමදාම මදි? කොච්චර කෑවත් පිරෙන්නේ නැහනේ. මේ තෘප්තිමත් නැහනේ හිත. ඕක ගැන ඔබට හිතන්න උනන්දුවක් තිබුණේ නැහැ. මොකද උනන්දු කරවන්න කල්යාණ මිත්‍රය හිටියේ නැති නිසා. හැබැයි ඉතින් කල්යාණ මිත්‍රය ඇසුර ලැබුණාට පස්සේ දැන් කල්පනා කරලා බලන සම්මා දිට්ඨියත් එක්ක ඇත්ත ස්වභාවයත් එක්ක මේ ලෝකෙ තියෙන යථාර්ථයත් එක්ක බලපුවහම ඇත්තරම තීරයක සම්පූර්ණ වෙනස් එකක්. හැබැයි තාම ප්‍රායෝගික නම් වෙනම අත්දැකීමක්. දැන් එහෙනම් මොකද කරන්න පින්වතුනි? හරියට අර රෑට ජනේලෙන් එළිය බලද්දී හඳ එළියට වැනෙන කෙහෙල්ලත් හිතෙන්නේ භූතෙක් කියලා. ඉතින් හැමදාම බයයි. හිතන්නේ රෑ වෙනකොට භූතෙක් එනවා කියලා. නව දවසක් ගිලෝක තාත්තට කිව්වට පස්සේ තාත්තා එක්කන් යන පුතේ එන්නකෝ. මයි පුතා බය වෙන්න එපා තාත්තා ඉන්නවනේ. වඩාගෙන ගිහිල්ලා පින්තුනර කෙහෙල් ගහ ගාවට ගිහිල්ලා පුතාට කියන පුතේ මේ දැන් මේක අල්ලලා බලන්නකෝ. දැන් පේනව නේද හුලඟට මේක වැනේ නැහැ හැටි. ඕන් ඕක තමයි මගේ පුතාට ජනෙලෙන් බැලුවාම පේන්නේ. බල පුතා භූතෙක් කියලා හිතන්නේ. දැන් භූතෙද පුතේ මේ? දැන් නැත්තම් කෙහෙල්ලත්තද? ඕන් ඕක තේරුම් ගියාට පස්සේ තමයි පේන්නේ. දැන් දරුවා ගෙදර එනවා අපහු. හැබැයි එකපාරට දැක්කහම එකපාරට බය හිතෙනවා. ඇයි? කාල් ඇතිසේ හිතන් ඉදි භූතය කියලා. දැන් සමාලලෝපේ පොඩි දරුවන්ට පින්නේ දේවල් එකපාරට තේරුම් ගල්ලා දුන්නට එකපාරට ඒකට තේරුම් යන්නේ නැහැ. මොකද ඒකට හේතුව නොතේරලා නෙමෙයි. හැබැයි අත්දැකීම වෙනස්. ඉතින් අත්දැකීම Taman තේරුම් ගත එක බවට පත් කරගන්න කාලයක් යනවා. දෙයකට කරන්න තියෙන්නේ Tamanට අත්දැකීම එන හැම අවස්ථාවකදීම ඇත්තටම යථාර්ථය මොකද්ද? ඒ යථාර්ථය මනසිකාරය කරාම හරි. ඇත්ත මෙන්න මේකයි. අත්දැකීම මෙන්න මේකයි. මේ අත්දැකීම ආවටමකෝ යථාර්ථය මෙන්න මේකයි කියලා මනසිකාරය කරනකොට කියනවා අපි යෝනිසෝ මනසිකාරය කියලා. ඕන් යෝනිසෝ මනසිකාරය කරද්දී යථාභූත ඥාන දර්ශනේ පහළ වෙනවා. ආන් එදාට විමුක්ත වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගය පූර්ණේ වුණා. ආනෙදාර කියන බුලන් කීනා ජාති උසීතම් බ්‍රහ්මචරියං කතං කරණීයං නාපරං ඉත්තත්තායති පජානාති කියලා. මම වැටුණාද එහෙනම්? නොනෝගේ කාරණා. එතෙන් බොහොම හොඳ ප්‍රශ්නයක් ඒක. බොහොම ප්‍රායෝගික ප්‍රශ්නයක්. මොකද හරි කැමැති අපි පින්විතින් මේ වගේ තමන්ගේ ජීවිතය අත්දැකීම සිද්ධාන්තයත් එක්ක ගලප ගන්න ඔබ උත්සාහ කරලා උත්සාහ කරන්නේ නැතුව ප්‍රශ්න ඉදිරිපත් කරන්න එපා. තේරුමක් නැහැ එහෙම කරන එක. උත්සාහ කරලා ඒත් ගැලපෙන්නේ නැත්තම් ඉතින් ඒ කියන්නේ ඔබට ගුරුවරයෙකුගේ උදව් අවශ්‍යයි. මොකද ඉතුරු කොටස ප්‍රඥාවෙන් වඩා ගන්න ඕන ටික ඒ මට්ටමනේ ප්‍රඥාව වැඩෙන්න නම් පිටින් සමාන ගුරුවරයෙකුගේ උදව් අවශ්‍යයි. ඉතින් ගුරුවරයා ඒ කොටස පෙන්වලා දුන්නාට පස්සේ ඒ කොටස අසා දැනගෙන පින්විතින එතනින් ඉහළ ප්‍රඥාව වැඩෙනවා. දෙකෙනෙක් ක්‍රමයේ මේ ශාසනයේ තියෙන. සාපිත කරන්නේ එකම තමයි. ගුරු හාමුදුරන් වහන්සේ යමක් දේශනා කරනවා. අපි බලනවා අපේ ජීවිතයේ අත්දැකීම් වලට ඒක ගලප ගන්න. නොතේරෙන කොටසක් තිබ්බොත් ආයෙ ගිහලා උන්වහන්සේගෙන් ඒක අහගන්නවා. ස්වාමීනි ඔබ වහන්සේ එදා දේශනා කරපු එක නමුත් මගේ ජීවිතයේ අත්දැකීම්ත් එක මෙන්න මේකයි මට වැටහෙන්නේ. මේ දෙක මට අඩුපාඩුවක් තියෙනවා. මංගාව තියෙන මොකක් හරි දෝෂයක්. මේක මට තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේ කියපු එකත් එක්ක මට එන අත්දැකීම වෙනස් නේ ස්වාමීනි. මං කොහොමද මං හිතන්න ඕන විදිහ මට කියලා දෙන්නකෝ. මං හිතන විදිහ වැරද්දක් තියෙනවනේ මෙතන. ඉතින් ඒ ලාට උන්වහන්සේලා බොහොම අනුකම්පාවෙන් අපිට ඒක කියලා දෙනවා. අන්න ඒක තමයි මේ ශාසනයේ ක්‍රමය. මෙයාට පඬිතු වෙලා ගුරුවරයාගාට ගිහිල්ලා නෑ නෑ මේ ඔබ වහන්සේ කියනවා මේ වැරදිනේ සම්පූර්ණයෙන් මොනවද මේ කියලා තියෙන්නේ මේ බලන්නකෝ මේ ඇත්තට වෙන්නේ මෙන්න මේකනේ ඔබ වහන්සේ මොකද්ද ඔය කියන්නේ කිසිම ගැළපෙILLක් නැහැ ඔබ වහන්සේ කියන්නේ ඕන ඕම කියන්නේ කියොත් වෙන ඊට පස්සේ ගුරුවරයා මොකද කියන්නේ ආ ඒක තමයි නේද මට තමයි වැරදි මේ ඔබ වහන්සේ කැපදී දක් කරගෙන යන්නකො ඒකයි තේරුණනේ ගුරුවරයා ඉස්සලා පඬිතයා වෙන්න හොඳ නැහැ මොකද ගුරුවරු කැමති නැහැ දුක් වෙන්නේ ගුරුවරු නෙමෙයි කවුරුත් කැමති නැහැ මේ ලෝක සත්‍ය දුක් වෙන්නේ ඒ නිසා Taman යාර කතාවකුත් කියන්නේ when the student is ready the teacher appears ශිෂ්‍යයා සූදානම් නම් ගුරුවරයා මතු වෙනවා ගුරුවරයා ගාවට ගිහිල්ලා ශිෂ්‍යයා බක පඬිතයා වුණොත් එහෙම දැන් තවදුරටත් එහෙනි ශිෂ්‍යයෙක් නෙමෙයි දැන් එයා තමයි ගුරුවරයා වෙලා තියෙන්නේ ඉතින් එයා ගුරුවරයා වුණාම අර ගුරුවරයා මොකද කරන්නේ එයා ශිෂ්‍යයා වෙනවා තග්ගල් පඬිතකමට ගියන් යන ගියාම ගුරුවරයා මොකද කරන්නේ ආ මෙහෙමත් අය ඉන්නෝ නේද මේ ලෝකේ කියලා ඒ වගේ අය ගැන දැනගන්න ගුරුවරයා නිහඬ වෙලා අරයට කියන්න දෙන්න දෙන අවස්ථාව. ආ කියන්නක බලන් ඉන්න. ඒක අපි එතකොට අපි ලොකු පාඩුවක් කරගන්න පින්න අපිට. අපි එහෙම කරගන්න හොඳ නැහැ. අපි ප්‍රඥාවන්ත වෙන්න ඕනේ, ඥානවන්ත වෙන්න ඕනේ. ගුරුවරු කියලා කියන පින්න අපිට ලැබිච්ච මහා වරප්‍රසාදය, මහා ලාභයක්. ඒ නිසා අපි ගුරුවරන් ඇසුරු කරන්න ඕනේ. මම ඒකයි කිව්වේ මට මගේ ගුරුවරයා මගේ පණ වගේ. එනිසා ඔබ ගුරුවරයා සල් ගන්න ඕනේ නැහැ මෙහෙම. ඉතින් ගුරුවරුන්ට ගැක්කන දෙන ලොකුම ගෞරවත්වය තමයි පින් මේ ගුරුවරු කියන දේ කරන එක. නිසා පැදකුණු කරන එකවත්, දන් පූජ කරන එකවත්, මල් වට්ටි පූජ කරන එකවත්, පාදෝවණය කරන එකවත්, ඔය දණ්ඩ නමස්කාරය කරන එකවත් පින් ඔය එක දෙයකින්වත්, ඔය බල්ටියක් ගහලා ඇවිල්ලා දණ්ඩ නමස්කාරය කරත් පින් ඔය එක දෙයකින්වත් නෙමේ තමන්ගේ ගුරුවරයව පුදන්න තියෙන හොඳම විදිහ. තමන්ගේ ගුරුවරයර දක්වන්න තියෙන උපරිම ගරු සත්කාරය දක්වන්න තියෙන්නේ උන්වහන්සේ හෝ හේතුමා හෝ ඒ ගුරුවරයා කියන දේ කරන එක තුළ. මොකද ගුරුවරු වෙහෙසෙන්නේ පින් උතුනේ ඔබලව දේවල් කරවන්න. ආන්ගේ වෙහෙසිල්ලට ඔබ ලන්සුවක් දෙනවනම් කරන් තියෙන ගුරුවරයා කියන දේ කරන එක. එතකොට පින් උතුනේ ඒ ගුරුවරයාට පුළුවන් ඒ ගුරුවරයා වගේම තව කෙනෙක් මේ ලෝකෙට බිහි කරන්න. ඒතර කවදාකවත් පින් උතුනේ ගුරු පරම්පරාව නැති වෙන්නේ නැහැ. මේ ලෝකෙින් චුත වෙන්නේ නැහැ. මොකද ඒ ගුරුවරයා වගේ දව ගුරුවරයෙක් මේ ලෝකෙට බිහි කළා තමයි ගුරුවරයා යන්නේ. එක්කෙනෙක් නෙමෙයි පුළුවන් නම් 10 15 දෙනෙක්. 100ක් 200ක් 300ක් 500ක් 1000ක්. අපේ තථාගතයන් වහන්සේ පිරිනිවන් පෑයපින් උතුනේ මේ ලෝකෙට ගුරුවරු ලක්ෂ ගණනින් බිහි කළා. ඒ හැම උත්තමෙක්ටම පුළුවන්. තමන් අවබෝධ කරගත්ත දේ තව කෙනෙක්ට කියලා දෙන්න. එතකොට තමයි පින්විතනේ බොහෝ කාලයක් ලෝක සත්‍යයේ හිතසෝ පිණිස ඒ ශාස්ත්‍රයේ පවතින්නේ. ඒකට කරන් දෙන හොඳම දේ ඔබත් ඔබේ ගුරුවරයාව ඇසුරු කරගෙන දින ගුරුවරයා කියන දේ කරන්න. ගුරුවරයාටත් වඩා දේවල් දැනගන්න නෙමෙයි මහන්සි වෙන්න ඕනේ. අද ලෝකයට උනන්දුව තියෙන අන්න ඒකට. ගුරුවරයා දන්නවා නම් දෙකක් මන් දැනගන්න ඕනේ 200ක්. ඒ මිනිසුන් හිතන විදිහ. එතකොට මට පුළුවන් නේ මම ගුරුවරයාට වඩා දන්නවා කියලා කියන්නේ. ඒකයි මම කියන්නේ බෙදෙන ඉස්සර මිනිස්සු ගාව තිබ්බ ඔන්න ඔය ක්‍රමේ නෙමෙයි. ගොඩක් දුරට පින්දුනේ ගුරුවරයාට ඕනේ වුණා තමන් දන්න දේවල් වලට වඩා දෙයක් තමන්ගේ ගෝලයාට කියලා දෙන්න. ඒක ගුරුවරයාගෙන් එන්න ඕන දෙයක්. මොකද ඒක එන්නේ ආශිර්වාදයත් එක්ක. සහ ඒ ගෝලයාව තමන්ට වඩා දරන්න පුළුවන් කෙනෙක් බාර ඉස්සලා මේකේ ගුරුවරයා පත් කරනවා. ඒකට ඒ ගුරුවරයා ඒ ගෝලයාව හැඩගස්වනවා. ඇවතුම් පැවතුම් චාරිත්‍ර වාරිත්‍ර ගති සිරිත් විරිත් පරිසරය හදන ඉස්සෙල්ලම. මොකද ඒ ගුරුවරයාට ඒ ගුරුවරයා වගේ කෙනෙක් හිටියේ නැහනේ. ඒ ගුරුවරයාට හිටියේ තයා. දැන් ඒ ගුරුවරයාට ඉන්නව ගෝලෙක්. ඒතරේ ගුරුවරයාට මේ ගෝලයා ගාව නැති අත්දැකීම මේ ගුරුවරයා ගාව තියෙනවා. ඒ නිසා ගුරුවරයාට පුළුවන් මේ ගෝලයාව තමන්ට වඩා ශ්‍රේෂ්ඨයෙක් බවට පත් කරන්න. ඒකයි ගුරුවරයාටම හිතෙන්න දෙන්න ඕනේ. ඒක කරන්න දෙන හොඳම විදිය තමයි ගුරුවරයා කියන දේ කරන එක. යන්නේ කියන අපේ තිබ්බ ක්‍රමේ. නමුත් අද වෙනකොට පින්ද මේකෙන් ගොඩක් ඒවා හැල්ලා ගිහිල්ලා අද අපිට ඉඳලා තියෙන නැට්ට කෑලි. ඒ නිසා නැට්ට තියෙන කාලා තමයි අද ගොඩක් දුරට ඉස්සරහට බිහි වෙන්නේ නියමිත. උත්තරීතර මානසික ගුණධර්ම තියෙන පිරිස පින්ද දවසින් දවස සමාජයෙන් ක්ෂය වී යනවා. දිව්‍ය ලෝක හිස් වෙනවා, මානුෂ ලෝක හිස් වෙනවා. සතර පායල් පිරෙන්න පටන් ගන්න තියෙනවා. මේක හැටි. ඉතින් අපිට ඒවා සම්පූර්ණ ඉති වෙනස් කරන්න බෑ පිටින් සමාල්ලාට ඒවා අපි ප්‍රමාද වැඩි අපි වෙනස් කරන්. නමුත් අපිට පුළුවන් අපි වෙනස් කරගන්න. තනි තනින් අපිට වෙනස් වෙන්න පුළුවන්. ඒ නිසා තනි තනින් අපි හැදුණා නම් අන් ඒක තමයි අපි කරන්න ඕනේ. හරි. එතකොට එහෙනම් ඒ විදිහට කරුණු සිල් දනම් සිද්ධ කරගන්න. ආයෙත් මම කියන්නේ මේ බොහොම දයාවෙන් කරුණාවෙන් ඔබ සියලු දනා කෙරෙහි අප්‍රමාණ මෙත්තා සාගතවයි මේ කරුණ එකක් නෑර ඔබට කියේ දෙන්නුනේ. ඒක මේ විශේෂ හේතුවක් නිසා නෙමෙයි. ඔබ හිතන්න එපා මේ අනේ මං ගැතින් වැරද්දක් වුණාද, මං මොන හරි වැරද්දක් කිව්වද කරාද එහෙම. කොහොමත් ඔබට අපිට කිසිම දෙයක් කියන්න කරන්න බෑනේ මේ කාලේ. අපි ඔබත් එක දන්නෙත් නෑනේ පිටින් අපි කාතක කතා කරලවත් නෑ කාලෙකදී. මදනේ ඔබත් එක කරන සියලු සම්බන්ධතා හර්ෂ මහත්තයා හරහා සිද්ධ වෙනවා. පුණ්‍ය බලට සම්බන්ධලා අනික් කඩුවෙන් දානමාන කඩුවෙන් ඒවා ඉතින් ඒවට අදාළ කරන ඒ මහතුරු සහ ස්වාමීන් වහන්සලා කඩු සිද්දගෙන ඉතින් ඔබයි අපි අතර සම්බන්ධතාවයක් කොරෝනා පටන් ගත්තත් හරි තිබෙමෙ නැහැ. මේක බොහොම ආකාරයෙන්ම දන්න. ඒ නිසා මේ කවුරු ගැනවත් එහෙම හිතලවත් එහෙම එකක් නෙමෙයි. මේක විපාක ඇදලෙන විදිහ. අවශ්‍ය දේ තමයි කියවෙන්නේ. මේකනේ ස්වභාවය. ඒ දෙයකින් ඔබට ගන්න තියෙන දේ අරගන්න අවශ්‍ය නැහැ කියලා හිතනකොට පැත්තකින් තියන්න. මේක. වෙසක් පින්කම තිබ්බා පසුගිය සතියේ මේ ගැන අපි කතා කරා ඔබ සීල දනාම සම්බන්ධ වුණා කියලා අපිට ආරංචි. බොහෝ පිරිසක් සම්බන්ධලා සාදුකාරයකින් හරි එකතු වුණා ඇති පින්දුල ඔබ සීල දනාම ඒ බුද්ධ පූජාලාදී දේවල් පවත්වලා. අපිට දැනගන්න හම්බුණා ඔබ අතර බොහෝ පිරිසක් තමන්ගේ නිවසේ ඉඳගෙන මේ සම්බුද්ධ පූජාවන් තමන්ට කරන්න පුළුවන් මට්ටමින් කරගෙන හරි වටිනා පින්දුනේ දේවල්. මොකද එතකොට ඔබත් අපිත් එක්ක එකතු වුණා වගේ. එතකොට ඔබ ඒක ඔබ පරදින්න සූදානම් නැහැ. කොරෝනාව පරද්දන්න හදද්දී ඔබ කියනවා නෑ නෑ. අපි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. භගවතෝතස්ස ශ්‍රාවකෝ හමස්සේ. අපි පරදින්නේ නැහැ. මොකද අපි අනන්ත ජිනේන්ද්‍රයන් වහන්සේගේ ශ්‍රාවකයෝ. උන්වහන්සේ කවදාවත් පැරදුන්නේ නැහැ. ඒ නිසා අපිට කරන්න පුළුවන් උපරිම අපි කරනවා. ඉතින් ඔබ අතර බොහෝ පිරිසක් ඒ සීල් සමාදන් වෙලා ඒ වැඩසටහන සම්බන්ධ වෙච්ච බව අපිට ආරංචි ලැබුණා. ඉතින් බොහොම වටිනා පිංගුදේ. මොකද අපේ ස්වාමීන් වහන්සේලා අනගාරික අනගාරිකා පිරිස් හැමෝම එකතු වෙලා මේ වැඩසටහන කරේ. ඔබට යහපතක් කරන්න. මොකද ඔබ ගෙදර ඉඳන් කරන්න පුළුවන් ටික එක පැත්තකින් බැලුවම සීමා සහිත නිසා උන්වහන්සේට ඕනි වුණේ පිංගුදනේ අපේ පැත්තෙන් දෙන්න පුළුවන්. නැත්නම් උන්වහන්සේලායි පැත්තෙන් කරන්න පුළුවන් දේ 100%ට කිට්ටු වෙන්න හරි ඔබට ගෙනත් දෙන්න. මොකද ඔබට ඒ අත්දැකීම ගන්න පුළුවන් වෙන්නේ මේ වීඩියෝ දර්ශන ආදි වශයෙන් දේවල් හරහා නිසා. ඉතින් හරි වටිනවා ඔබ සීල දනාම ඒවට සම්බන්ධ වෙලා බොහෝ පිරිසක් සීල් සමාදන් වුණා කියලා ආරංචි. ඒ දේශනාවට සදානන්ට සම්බන්ධලා භාවනාවට සදානන්ට සම්බන්ධලා ඒ වගේම වැලිමලුව පූජා කරගන්න පින්කමට ඔබ සීල දනාට මත හිත තියාගන්න අවස්ථාවක් ලැබුණ නැති. ඒක හැමදාම පින්දුන එක ගැන සිහිපත් කර කර ඔබ අනුමෝදන් කරගන්න. මේ නැගෙන පුණ්‍ය ශක්තිය මොකද අපි හැමදාම ඒ වැලිමලුවේ මග වඩනවා. දිවාරය දෙකේ පින්තුනේ වැලිමලුවේ ස්වාමීන් වහන්සේලා මග වඩන අනගාරික මහතුරු මග වඩන ඉතින් හැම වෙලාවෙම උන්වහන්සේලා ඉතින් පිටත් දා යන්නේ පින්තුනේ වැලි කැට එක තරම් දෙයකින් හරි කවුරු හරි මේකට උදව් කරාන ඒ දායකුණු හැම කෙනාටම මේ නැගෙන අප්‍රමාණ පුණ්‍ය ශක්තිය ඒ අයගේ නිවන් මගට මොනෑම හෝ බාධාක තියෙනවා නම් ඒ සියල්ලක්ම දුරු වෙලා නිවන පූර්ණේ කරගන්න අවශ්‍ය කරන හේතු වාසනා සකසෙත්වා කියලා අදිෂ්ඨාන කළා අනුමෝදන් කරලා. ඉතින් ඔබ සීළු දනාටම ඒ පින් අනුමෝදන් කරගන්න. ඒවා නිරන්තරයෙන් සිහිපත් කරගෙන පින්ඳ මේ කටයුතු සිදු කරගන්න. ඉතින් වෙසක් දවසට මම ඔබට පෙන්වුවා කලින්වත් අපිට වෙසක් කාඩ් වගේක් ඇවිල්ලා තිබ්බා. අපේ සිවුමක දරුවන්ගේ දස්කම් විස්කම් අපිට හරිම ආඩම්බරයි පින්ඳුනේ. මේ තියෙන ඒ වගේ තව වෙසක් කාඩ්. ඉතින් මේ හැම එකක් මට අවස්ථාව හැමනම මම ගුරු හඳුරන වහන්සේටත් පෙන්නනවා. ඒ උන්වහන්සේත් බොහොම සතුටින් උන්වහන්සේ සාදුකාරය දෙන මේවා දැක්කම බලන්න කොච්චර වටිනවද මේ දරුවන්ගේ වැඩ කියලා. උන්වහන්සේ මගෙන් අහන්නේ කවදද ඒ දරුවෝ අපි මෙහෙට ගෙන්න ගන්න කියලා. ඉතින් අපි කියන්නේ තාම කොරෝනා ගුරු හාමුදුරනේ තාම එන්න බෑ. ඉතින් උන්වහන්සේත් බලන් ඉන්නේ ඔබ ආයේ ආරාමයට ඇවිල්ලා පෙර පරිදි කටයුතු කරගන්න. මේ බලන්න මේ බොහොම නිර්මාණශීලීව මේ වෙසක් කාඩ් එක හදලා තියෙන මේ ඔක්කොම මේ කොළ කපලා මේ තියෙන්නේ. මට නම් හිතා ගන්න බෑ කොහොමද මේක හැදුව ඇත්තේ කියලා. නමුත් මේ අතින් ඇඳලා නෙමෙයි මේ තියෙන්නේ. මේ ත්‍රිමාණ කාඩ් එක ඔබට පේනවා ඇති. මම පේනවද දන්නේ නැහැ විදියට. මේ කොළ කපල රවුමට අලවලා තියෙනවා. ඒක කුල්වත් එහෙමයි. බොහොම නිර්මාණශීලී විදියට හදලා තියෙන. දින සුබ වෙසක් මංගල්‍යයක් වේවා. නිබ්බාන පරම සුඛෙන් සුපිත්තර වෙත්වා. ඊට මේ ඇතුලේ තේමඟුල. අකුරු නම් ඔබට පේන්නේ නැති වෙවි. කළු පාට බෑග්ග්‍රවුන්ඩ් එකේ දීලා දෙන නිසා මෙතන තියෙන්නේ සිද්ධාර්ථ කුමාරයාගේ උප්පත්තිය බුද්ධත්වයේ සහ පින්නිවන් මංගල්‍යය. පණිවිඩයක් තියෙනවා ඔබ සීල දනාවත් මතක් කරගෙන ආරාමයේ වැඩ වාසය කරන ගුරු ස්වාමින් වහන්සේ ඇතුළු සීලෝම ස්වාමින් වහන්සේලාටද අනගාරක අනගාරිකා මහත්ම මහත්මීන්ටද පුණ්‍යභාරයේ මහත්මීන්ටද උපාසක උපාසිකාවන්ටද සීලම සිවුමග සොයුරු සොයුරියන්ටද සුබ වෙසක් මංගල්‍යයක් වේවා. සිවුමග දියණි අංක 4 වැඩසටහනෙල්ලු. මේනකට මං හිතන්නේ සිවුමග දැන් තියෙනවා පන්ති 10ක්ද කොහෙද? දරුවෝයි ගෑනු දරුවෝයි පිරිමි දරුවෝයි සහ පිරිවර්ත වැඩසටහන් දෙකක්ද කොහෙද තියෙනවා මගේ මතක හැටියට. ඕස්ට්‍රේලියාවේ දරුවෝ පිරිසක්, එංගලන්තේ දරුවෝ පිරිසක්. ඉතින් හරි වටිනවා පින්වතුනි, මොකද අපි අතර තියෙන දුරස්ථභාවය බාධාවක් කරගන්න නැතුව ඒ දෙමව්පිය, විශේෂයෙන් ඒ දෙමව්පිය හරි ශ්‍රේෂ්ඨයි පින්වතුනි. මේ දෙමව්පියෝ පුදුම කැපකිරීමක් ඒ කරන්නේ. සමහර ගෙවල්වල සමහරලාට පහසුකම් තිබුණ නැතිකොට ඒ දෙමව්පියෝ ඒ පහසුකම් හොයාගෙන ඒවා සකසගෙන ඒ දරුවන්ට සම්බන්ධ වෙන අවස්ථාව ඉරකඩ සලසලා දීලා. නැකයි. මේ ලෝකෙට දරුවෙක් ගේන එක පින්වතුනි ඌරන්ට තීරීමටත් කරන්න පුළුවන් වැඩක් නේ. නමුත් ඒ දරුවා සුන්දර හදවතක් තියෙන මිනිස්සෙක් බවට පත් කළා. මේ මුළු විශ්ව ධාතුවේම අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් බවට පත් කරන්න පුළුවන් අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් තමයි පින්වතුනි දෙමාපියෝ අතර ශ්‍රේෂ්ඨ දෙමාපියෝ බවට පත් වෙන්නේ. ඉතින් මේ වගේ දෙමාපියෝ පින්වතුනි සමාජයට වාසනාවක්. මොකද ඒ අයගේ ලේකිරි වලින් මේ ලෝකෙට බිහි කරපු දරු පැටියන්ව කවදාකවත් මේ ලෝකෙට අවඩක් අසාධාරණයක් නොකරන, ඒ වගේ මේ ලෝකෙට මහා යහපතක් කරන පුරවැසියන් බවට පත් කරන් ඒ දෙමව්පිය බුදුන් විදිහට මහන්සි ගන්නවා. ඒ වාරි අපි ගොඩාක් ආඩම්බර වෙන කරුණු. ඒ නිසා දිගට මේවා සම්බන්ධලා කටයුතු කරගෙන යන්න. ඒ වගේම ඔබට විශේෂ කාරණාවක් තියෙනවා සඳහන් කරන්. අපේ සියුමක දරු දැරියන්ගේ දස්කම් විස්කම් දැකලා ඔබ වෙසක් වැඩසටහනේ දකින්න ඇති. ඒ දරුවන්ගේ වැඩ වෙස්සන්තර ජාතකය ඔබට අහන්න හම්බුණා. අපි වෙස්සන්තර ජාතකයේ තොරණක් කරලා ඔබ දකින්න ඇති වැඩසටහන සම්බන්ධිත පින්වත් පිරිස්. ඉතින් ඒ සියුමක දරුවන්ගේ දස්කම් විස්කම් ගැන දැකලා පින්වතුනි කීප දෙනෙක්ට බොහොම වටින අදහසක් පහළ වෙලා තියෙනවා. ඉතින් ඒක ගැන අපිට පුණ්‍යභාරයේ මහතුරු දැනුවත් කරාම ඔබව දැනුවත් කරන්න කියලා කියා සිටියා. ඒ තමයි අපිට දැනගන්න හම්බුණා පින්වතුනි සමහර දරුවෝ ඇති සා ඉන්න පුළුවන් අනිවාර්යෙන් ඇති ඒ වගේ දරුවෝ සමහර පින්වතුනි ඒගොල්ලන්ට මේ සියුමකට සම්බන්ධ වෙන ඕනකම තිබුණාට සමහරට ඒගොල්ලෝ CD එකකින් දේශනාවක් අහලා මේ දහම් පාසල් ගැන. මොකද ඒකයි පාරමිතා බල පිරිනකොට පින්වතුනි සසරේ කරගත්ත පුරුදු සසර ගනුදෙනු පියවෙන් එනකොට තමන් මුළු සංසාරයත් ඉස්සේ ආපු ගුරුවරයාව තමන්ට හම් වෙනකොට පින්වතුනි ඒ උන්වහන්සේලා කටහඬ පවා ඇහෙද්දී ඒ දරුවන්ට ඉන්න බැරි වෙනවා. එයා සංසාරේ පාරමිතා වල ස්වභාවය ඒ දෙමව්පියන්ට ඉන්න බැරි වෙනවා. නමුත් ඔය අතර සමහර දරුවෝ ඉන්න පුළුවන් පින්වතුනි ටිකක් ඒ දෙමව්පියන්ට දුෂ්කරයි. ඒ කියන්නේ ආර්ථික අගහිඟකම් එහෙම තියෙන පුළුවන්. ඉතින් අනිවාර්යෙන් අපි වගේ දියුණු වෙමින් පවතින රටක පින්වතුනි ඕනතරම් ඒ වගේ දරු දැරියෝ ඇති රට පුරාම. ඉතින් ඒ වගේ දරුවන්ට සමහරලාට පින්වතුනි මේ වගේ විශිෂ්ට වැඩසටහනකට සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතයට යහපතක් කරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යන්න පුළුවන්. ඉතින් අපේ සියුමක දරුවන්ගේ දස්කම් විස්කම් දකිද්දී පින්වත් පිරිසකට හිතිලා තියෙනවා පින්වතුනි ඒ වගේ දරුවොත් ඇති නේද කියලා. ඔය අතර මේ ලංකාද්වීපේ ටිකක් දෙමාපියෝ අගහිඟකම් මැද ජීවත් වෙන සමහල්ලාවට අන්තර්ජාල පහසුකම් එහෙම නැති සමහරට ඒ දේශනාවලට සම්බන්ධයෙන් අවශ්‍ය කරන එමවක් හරි ඩිවයිස් එකක් හරි එමවක් හරි නැති ඒ වගේ දරුවොත් ඉන්න පුළුවන් ඇති නේද කියලා පින්වතුනි පිරිසකට හිතිලා තියෙනවා. හිතිලා ඒ අය පුණ්‍යවාරයේ අපේ හර්ෂ මහත්තයාව සම්බන්ධ කරගෙන ඉල්ලීමක් කරලා තියෙනවා. ඔබතුමාලා ඔබ වහන්සේලා දන්න ඒ වගේ දරුවෝ ඉන්නවනะ සියුමකට සම්බන්ධ වෙන්න බලාපොරොත්තුවක් තියෙන නමුත් තමන්ට තියෙන තමන්ගේ පවුල තියෙන ආර්ථික ප්‍රශ්නයක් නිසා හෝ වේවා ඒවට සම්බන්ධ වෙන්න අපහසුතාවයක් තියෙන පොඩ්ඩක් අපිව දැනුවත් කරන්න කියලා. එතකොට ඒ අයට කරන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඒවා හොයලා බලලා කරන්නම් කියලා. තේරෙන්නේ මිනිස් පිං හිතවලට පහළ වෙන අදහස් අද්විතීයයි. ඔබ හිතන්න එපා පින්නේ මේ ලේසි පහසු වැඩක් ඔය කියලා. මනුස්සයෙක්ගේ ඇස්පාදවන්න සම්බුද්ධ ශාසනය කෙරෙහි තම දරුවෙක්ව හික්මවන්න පින්තුනි කාට හරි හිතක් පහළ වෙනවනම් සමහරට ඒ මිනිසුන්ට සත පහක්වත් ඒ වෙනුවෙන් වියදම් කරගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැති වේ. නමුත් ඒ පහළ වෙච්ච හිත ඒකාන්තෙම පින්තුනි මහත්ඵලයි මහනිසංසයි. එදේ හිතලා බලන්න මේ අපි කියලා නෙමෙයි මේ. ඔබ දන්නවනේ කවදාකවත් අපි කිසිම දෙයක් ඉල්ලන්නේ නැහැ කියලා. අපේ ක්‍රමයක නෙමෙයි. අපේ ක්‍රමෙ ටිකක් වෙනස්. මේක දන්නවද? මේ අපි ඉඳනේ ඒවට පාරමිතා පුරාගෙන ඉන්න පිරිස් ඉන්නවා. අර අපිට ආරාධනා කරන දෙයක් නෑ කවදාකවත්. අපිට මෙතුවක් කාලයක එහෙම ආරාධනා කරන සිද්ධ වෙලා නෑ. කවදාකවත් තියෙන්නේ අපිට කුටි හදලා දෙන්න කියලා අපි සම්මාදම් කරලා නෑ. අපිට දාන දෙන්න කියලා අපි ඔබට අපිට කවදාකවත් ඔබට කරදර කරන සිද්ධ වෙලා නෑ. ඒව ඔබටම හිතෙනවා අපි ඉඳනේ කරන්න. ඒ ඔබේ පුණ්‍යවන්තකම. මොකද පින තියෙන්න ඕනේ පින කරන්න හිතෙන්න. ඉතින් ඒ නිසා ඒ පිරිසකට හිතලා තියෙනවා. සමහරවල්ලාට පින්වතුනි දරුවෝ නැති දෙමව්පියෝ නැත්නම් දරුවෝ නැති පිරිසක් වෙන්න පුළුවන්. එහෙම අදහස් පහළ වෙන්න පුළුවන් සමහරවල්ලාට. සමහරවල්ලාට පින්වතුනි නෝන කෙනෙක් මහත්තේ කාලය ඇතිසේ දරුවෝ හදන්න උත්සාහ ගන්නවා. මම එහෙම කියලා කිය මම අපි දන්නෙත් නෑ පින්වතුනි කවුද කියලා. මම නිකමට මේ කියන්නේ. සමහරවල්ලාට එහෙම ඉන්න පුළුවන්. උත්සාහ කරා දරුවෝ හදන්න. නමුත් දරුවෝ නැහැ. ඒගොල්ලන්ට දහමත් හම්බුණා. ඊට හිතෙන හොඳ වෙලාවට අපි දරුවෝ හැදුවේ නැත්තේ කියලා. හැබැයි අතර හිතෙනවා. ඉතින් අපි ඉතුරු කරගත්ත දෙයක් තියෙනව නේද? මේ ඉතුරු කරගත්ත දෙයින් අපේ දෙමව්පියන්ව පෝෂණය කරලා ඒ අයටත් යහපතක් කර දීලා අපෙන් යුතුයම් වගකීම් වෙන්න ඕන යම් පිරිසක් ඉන්නවනේ ඒ අයටත් ඒ ටික කරලා දීලා අන්තිමට අපි දෙන්න මේ ලෝකෙන් යනකොට ඉතුරු වෙන කොටසක් තියෙනව නේද? මේ මිනිසුන්ට හිතෙනවා අපින් උදේ අපි ඒක අපිට හිතියනම් අපි දරුවෙක්ට ওই ටික දෙනවා. ඉතින් අපේම කියලා දරුවෝ නැතුණාට මේ ලෝකේ ඉන්න ඔක්කොම දරුවෝ දවසක අපේ දරුවෝ නේද? ඔබට දරුවෙක් නොවිච්ච කෙනෙක් ඉන්නවනම් මට පෙන්නන්න දෙන්නේ. එහෙම කවුරුත් නැහැ. ඒ තරම් කාලයක් අපි මේ සංසාරේ ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙම පිරිසකට හිතෙන්න පුළුවන් පින්වතුනි. ඉතින් අපිට නැති දරුවා මොකෝ? තව දෙමාපියන්ට දරුවෝ ඇති. ඒ දරුවන්ව යහමකට පත් කරගන්න එයට වත්කම් හිඟ ඇති. ඒ නිසා අපිට තියෙන දේ අපි පූජ කරමු. ශාසනයට. ශාසනය කිව්වේ සබ්බ පාපසා කරන කුසලස් උපසම්පදා සචිත්ත පරියෝදපන. ඕම් ඔය උදසානන් තින්ගුදෙන ඔබ පූජා කරන යමක් ඒ පූජා කරේ ශාසනයට. ඒක හාමුදුරන් වහන්සේ නමකට පූජා කරා වෙන්න ඕනේ නැහැ. හාමුදුරන් වහන්සේ නමකට පූජා කරනවා ඒකට කියන්නේ සාංගිකව කරනවා කියලා. සංඝයාට පූජා කරන එකේ ශාසනයට පූජා කරනවා කියලා එන ඉතිරියක් වෙනස් දෙයක්. යමෙකුට පින්වතුනි ඔබ අර කියපු කරුණු තුන කරගන්න උදව් කරනවා නම් ඒ ශාසනයට තමයි පූජා කරන්නේ. මොකද ඒ තන් බුද්ධහන ශාසන. එයයි බුද්ධ ශාසනය. ඉතින් ඒ නිසා පින්වතුනි කෙනෙක් එහෙම අදහසක් පහළ වෙන්න පුළුවන්. ඉතින් ඒතකොට එයාට එහෙම අදහසක් පහළනොත් එයාට පුළුවන් ඒ වගේ දෙයකට සම්බන්ධ වෙන්න. මං කියන්නේ මේ ආරාමේ හෝ මේ සීමක දරුවන්ට විතරක් නෙමෙයි පින්නේ රටේ ලෝකෙ කොච්චර නම් ඒ වගේ දරුවෝ ඇද්ද? දෙමාපිය කී දහහක් ඇද්ද පින්නතුනේ? තමන්ගේ දරුවන්ට යහපතක් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්න. සමහර දරුවන්ට දහම් පාසලට යවාගෙන පොත්පත් ටික මිලදී ගන්න. ඒ දරුවට ළමාසාරිය කරන් දෙන්න අගහිංගකම් තියෙන. එහෙම දෙමාපිය ඕන තරම් ඇති. තමන්ට දරුවෙක් නොවෙච්ච කෙනෙක් නැහැනේ පින්නතුනේ මේ ලෝකෙ හොයාගන්න. අද දරුවන් වුණාට මොකෝ මීට අද්දැව්. ඉතින් ගොඩක් දුරට පින්වතුනේ ඒ අදාළ දරුවා සමන්ද සසර ගනුදෙනුවක් එක්ක එකතු වෙලා එන්නේ ගොඩක් දුරට ළඟ ළඟ අද්දැව් වල දරුවෙක් නිසා නෙවෙයි නේද? එතනම අපර මේ කියන දේ. සමහරට දෙන්නේක ඉන්නවා ඒ දෙන්න දරුවා නැහැ. ඒගොල්ලෝ හිතා ගන්නවා මීට ගම් 10කට එහා පැත්තේ ඉන්නවා එක වයසක අම්ම කෙනෙක්. ඒ අම්මට ඉන්නවා තරුණ දුවක්. වයස අවුරුදු 12ක විතර දුවක්. ඒ දරුවට දහමක් කියලා දෙන්න යහපතක් කර දෙන්න අපි උත්සාහ ගමු කියලා හිතෙනවා. ඒ දරුවට තාත්තත් නැහැ. තාත්තත් පිළිකාවක් ඇදලා මැරිලා ගියා. දැන් ඒ අම්මා විතරයි තනියෙන් ඒ දරුවව ජීවත් කරවන්නේ. ඉතින් මේ මේ දෙන්නට හිතෙනවා. මේ ජෝඩුවට හිතෙනවා පින්වතුනේ අපි හම්බ කරගත්ත දේ ඒ දරුවව පෝෂණය කරන්න අපි යොදාගමු කියලා. ඉතින් සබ්බපාපාසකරණං කුසලස උපසම්පදා සජිත්ත පරියෝදපණං උදසානං ඔබ ඒ දේ පූජ කරගන්නේ. එහෙනම් ඒකාන්තිම ඔබ සම්බුද්ධ ශාසනයෙන් තමයි පූජ කරන්නේ. එතකොට පින්දින ගොඩක් දුරට ඔබ ඒ අහවල් දරුවට මේක ලැබෙන්නේ ළඟ ළඟ අත්බැවුවල පින්විතනේ ඔබෙම දරුවෙක් වෙන්නත් ඇති නේද? නැත්තම් කොහොමද සසල ගනුදෙනු අනුව විස්තර කරගන්නේ? දුන් දෙයක් මන්නේ ලැබෙන්නේ පින්විතනේ. දෙකයි ස්වභාවය. ඉතින් කෙසේ හෝ පිරිසක් හර්ෂ මහත්තයව සම්බන්ධ කරගෙන එයා දැනුවත් කරලා තිනවා මහත්තයෝ ඒ වගේ කවුරු හරි දරුවෝ ඉන්නව නම් සමහරට එයාට විශේෂයෙන් මේ කාලේ කොරෝනා කාලේ මොකද අපි මේ දවස්වල ඒ වැඩසටහන් පවත්වන්නේ අන්තර්ජාලය හරහා ඒ ස්කයිප් ආදී වශයෙන් තාක්ෂණය පාවිච්චි කරලා. ඉතින් එතකොට පින්තුනේ ඒකට අවශ්‍ය කරන උපාංගයක් තියෙන්න ඕනේ. ඒ වගේම අන්තර්ජාල පහසුකමක් තියෙන්න ඕනේ. ඉතින් ඒව නැති දරුවෝ ඇති ඕන තරම් ඒ දරුවන්ට ඒවට සම්බන්ධ වෙන්න නොහැකි කම් ඇති ඕන තරම් ආන් ඒවට එහෙම දරුවෝ ඉන්නව නම් අනේ අපිට කියන්න. ඒකට අපිට පුළුවන් ඒ දරුවන්ට කරන්න පුළුවන් උදව්වක් කරන්න කියලා. ඉතින් ඒ මහ පුදුම මිනිස්සුන්ට හිතන මහ පුදුම දේවල්. ඉතින් එහෙම පින්දින ඔබට ඔබේ දරුවෙක්ට ඒ වගේ අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබ මෙතුවක් කාලයක් සියුමකට ඔබේ දරුවව සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙමින් හිටියා. නමුත් විශේෂයෙන් කොරෝනාවට පස්සේ ඔබට දැන් දරුවව සම්බන්ධ කරගන්න විදිහක් නැහැ. මේ නිසා ඔබ ඇප්ලිකේෂන් එකක් දාන්න අදිමදි කරගෙන හිටියේ. මෙතුවක් ඒ කියන්නේ මෙච්චර කාලයක් ඔබ සියුමකට දරුවව සම්බන්ධ කරේ නැති හේතුව ආර්ථික ප්‍රශ්නයක් නිසා නම් පොඩ්ඩක් එහෙනම් අපේ පුණ්‍යභාරයේ හර්ෂ මහත්තයව සම්බන්ධ කරලා ඒකට අවශ්‍ය කරන ක්‍රමවේදයක් එතුමා සූදානම් කරලා දෙන්න උත්සාහයක් කරයි. ඒ අපිට කියන්න බෑ හැමෝටම අවස්ථාව හැදිලයි කියලා. එහෙම එක ඔබ බලාපොරොත්තු වෙන්නේ නැහැ කියලා අපි විශ්වාස කරන. නමුත් අපි කරන්න පුළුවන් උපරිමයේ පින්වතුනේ ඒ අපි හෙවත් අපි හම්බ කරන සත පහක්වත් නැහැ නේ පින්වතුනේ. මං හම්බ කරගත්ත බූදලයක් නැහැ. ඒ ඔක්කොම සාසන දෙනකොට යුතුකම් වගකීම් ආදි වශයෙන් දේවල් වලට දීලා ඊට පස්සේ සම්බුද්ධ ශාසනය දෙන අය පූජා කරා. අද මට සත පහක්වත් නැහැ. නමුත් ඒවට දායක වෙන බලාපොරොත්තු වෙන පින්වත් පිරිසක් ඉන්නවා. ඉතින් මහා ශ්‍රේෂ්ඨ අදහසක් ඒක. ආන් ඒ වගේ පිරිසක්කට සම්බන්ධීකරණය කරලා දීලා ඔබට ඒ අවශ්‍යතාවය පිරිමහ ගන්න ක්‍රමවේදයක් තියෙනවා නම් හර්ෂ මහත්තයා සම්බන්ධලා ඒටික් කරලා දෙන්න එතුමා සූදානම් කියලා ඔබට සිහිපත් කරන්න කියලා එතුමා කිව්වා. ඒ නිසා ඔබ හෝ ඔබ දන්න පවුලක් හෝ ඉන්නවා නම් පින්වතුනි දරුවව සියුමකට සම්බන්ධ කරවන්න බලාපොරොත්තුවක් තියෙන නමුත් ආර්ථික දුෂ්කරතා නිසා එහෙම කරගන්න බැරි පොඩ්ඩක් අපි හර්ෂ මහත්තයා සම්බන්ධ කරගෙන ඒ බව දැනුවත් කරන්න. ඒතර අපිට පුළුවන් තරමින් පින්වතුනි ඒ දරුවන්ටත් යහපතක් කරන්න උත්සාහයක් කරමු. අන්තිමට පින් අපි මේ ලෝකෙන් යනකොට ඉතුරු වෙන්නේ අපි මේ ලෝක සත්වයන්ගේ හිත්වල ගිනි නිවන්න කරපු දේවල්ට විතරයි. එදෙනින් එහාට අපි හම්බ කරගත් දේවල්වත් ගොඩ ගහගත් දේවල්වත් එකතු කරගත් දේවල්වත් සත පහකටවත් වෙනතුනේ මායින් කරන්න බෑ. ඕක තමයි ඇත්ත. ඉතින් ඒක ගැනත් ඔබ සියලු දෙනා දැනුවත් වෙන්න කළා අවශ්‍ය පරිදි කටයුතු කරගන්න. හොඳයි. එහෙමනම් අපි එතකින් අද දවසේ දේශනාව අවසන් කරමු. පුණ්‍ය අනුමෝදනා සිද්ධ කළා. මතකගෙන ඉඳ ගිය සතියේ අපේ සිවිමක දරුවෙක් පුණ්‍ය අනුමෝදනාවක් කරා. ඉතින් ගෙදරින් නම් ඔබ පුණ්‍ය අනුමෝදනාවක් කරන්නේ නැත්නම් විශේෂයෙන් ඔබ වැඩිහිටියෙක් නම් එහෙම නැත්නම් ඔබ දරුවෙක්ගේ අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් නම් පින්වතුනි තේරුම් ගන්න ඕනේ අද ලංකාවේ දරුවෝ ඉන්නවා හැමදාම ඔය වගේ පුණ්‍ය අනුමෝදනාවක් කරලා නිින්දට යන. ඔබ ඒ වගේ දරුවෙක්ගේ අම්මා කෙනෙක්ද? ඔබ එවැනි දරුවෙක්ගේ තාත්ත කෙනෙක්ද? එහෙම නෙමෙයි නම් වැරද්ද දරුවගේද? තේරුම් ගන්න ඕනේ. මේ ලෝකෙට ශ්‍රේෂ්ඨ දරුවෙක් ගෙනාපු ශ්‍රේෂ්ඨ දෙමාපියවට පත් වෙන. මේ ලංකාවේ දෙමාපිය සියලු දෙනා මේ ලෝකවාසී මේ දේශනාව අහන දෙමාපිය සියලු දෙනාට මම කරන ඉල්ලීමක්. ශ්‍රේෂ්ඨ දෙමාපියවට පත් වෙන. එහෙම වෙන්න ශ්‍රේෂ්ඨ දරුවෝ මේ ලෝකෙට දායාද කරන්න. මොකද ශ්‍රේෂ්ඨ මිනිස්සු මේ ලෝකේ හරි මඩුයි. ඔබ වගේ දහ දෙනෙක් වෙන පෙන්නන් ඒ වගේ මේ ලෝකේ හරි මඩුයි. හොඳයි. එහෙනම් අපි පුණ්‍යානුමෝදනා කරලා දවසේ දේශනාව අවසන් කරමු. හොඳයි පිටුතන එහෙමනම් සියලු දෙනාම සිහිපත් කරගන්න අද උදෑසන පටන් මේ මොහොත දක්වාම සද්ධර්මයේ ශ්‍රවණය කළ සද්ධර්මයේ දේශනා කරවගෙන ඒ වගේම විවිධාකාරයේ පුණ්‍ය කටයුතුළු නියැලලා ත්‍රිවිධ රත්නේ වන්දනාමාන උපස්ථාන කරගෙන බුදුගුණ සජ්ජහනා කරලා පිරිත් සූත්‍ර දේශනා සජ්ජහනා කරලා මේ නගක ගියාගත්තව අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය පළමු කොටම මේ ලෝකේ කොහේ හෝ තැනක ඉඳගෙන මග වඩන්නව භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනව සිවුණ පිරිසටත් ඒ වගේම මෙතුවක් කාලය ඇතිස්සේ මුක પરම්පරාවෙන් මේ ශ්‍රී සද්ධර්මයේ පවත්වාගෙන ඇවිල්ලා ඒ වගේම මාතලාරු විහාරයේ මේ ත්‍රිපිටකයේ ගාන්තාරුඩ කළා. එතනින් එහාටත් මේ ත්‍රිපිටක සද්ධර්මයේ තථාගත සද්ධර්මයේ අපේ අතර පත් වෙනකන් ආරක්ෂා කරගෙන පෝෂණය කරගෙන ආවා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියනවා සිවණ පිරිසට මෙනගා කියාගත පුණ්‍ය ශක්තිය වීදෝ අපතර ආරෙමු. ඒ වගේම පින්වතුනි මේ සම්බුදු ශාසනයේ චිරජීවී වෙනසා වෙහස මහන්සිලා අපක පිළා කටයුතු කරන්නා වූ උත්තරීත මහානායක අනුනායක ආදිවාසීන් නානා නම් වූ තුලින් පෙරේ සිටින යතිවර මහා සංඝරත්නයටත් ආරාමයේ වැඩවාසය කරන ගුරු හාමුදුරන් වහන්සේලා ඇතුළු කරගත් සියලුම ස්වාමීන් වහන්සේලාටත් ගුණ බාරට සම්බන්ධ මහත්මහත්මීන් ඇතුළු කරගත් ඒ සියලු දෙනාටත් ඒ වගේම අනගාරික අනගාරිකා සියලු දෙනාටත් ඒ වගේම දායක කාර්කාදීන් සෑම සියලු දෙනාටත් මේ නගා කියාගත් අනන්ත අප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය විහිදුවා පතුරු හරින් මේ පින් වී දී පැතිර යාමෙන් ඒ ඇර වැදවලදී එන්නා වූ රෝගාබාධ අතුරු අන්තරාව යම් තාක් ඇතනම් මේ සියල්ලගේම නිදහස් වෙත්වා ශරීරයේ සප්ත ධාතු දූෂණය වෙනද මෙයා දෝෂ අන්ධකාර පාපාන්ධකාර වේත්නම් මේ සියල්ලගේම නිදහස් වෙත්වා යක්ෂ ප්‍රේත පිසාච මාළගේවල කුම්බාණ්ඩාදීගෙන් අද මෙයා දෝෂ අන්ධකාර පාපාන්ධකාර අතුරු කරගත් සියලු දෝෂ අන්ධකාර වල සාධූරීන් බුත වෙත්වා දස කුසලයෙන් මෙදෙත්වා දස කුසලයෙන් වඩාත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදුකාර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින් අතුනි මෙතුවක් කාලයක් ශ්‍රී සම්බුදු සාසනයේ ශ්‍රී සම්බුදු දේශනයේ ශ්‍රී සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා ආරක්ෂා කරා වූ සක්‍ර දේන්දමා ප්‍රධාන සදේව ලෝකවාසී දේව මහරජ දඩුවන තුරයගේ පරිවාර පිරිසටත් චාදුර් මහරජගේ රාජකරන්නා දුරාස විරුඩ විරුපාස වෛශ්‍රවණය කියනවා දෙවිරත් දඩුවන තුරයගේ පරිවාර පිරිසටත් ඒ වගේම යක්ෂ සේනාධිපති වරුල තුරයගේ පරිවාර පිරිසටත් ඒ වගේම විපතරපත් ජනතාව නිරන්තරයෙන් පීඩ රැකවරණේ ආරක්ෂා සල්සා දෙන්නා වූ සුමන සමන් පත්තිනි ගම්බාර බණ්ඩාර අයනායක කතරගම ආදී නානා නම් ගොතලින් පෙනී සිටිනා වූ දේවදේවතාන් මහසලත් එයාගේ පරිවාර පිරිසටත් ඒ වගේම ඔබේ ඉෂ්ඨකාමී හිතකාමී දේවදේවතාන් වහන්සේලටත් ඒ වගේම මේ ආරාමයේ නිරන්තරයෙන් ඇසුරු නිසුරු කරන්නව යන කියන ඒ පින්වත් භික්ෂු භික්ෂුණි උපාසක උපාසිකා සිවණ පිරිසට ආරක්ෂා සම්පත්තිය සල්සා දෙන්නා වූ ගහක් ගහක් ගාන කොළයක් කොළයක් ගාන විමම වාගෙන වැඩ සිටිනා වූ බුහුමාණ්ඩු දෙවියන්ගෙන් පටන් අසිරිතා බ්‍රහ්ම ලෝකයේ දක්වා විහිදී පැතිරී සිටිනා වූ දෙවි දෙවියන් වහන්සේලා සෑම සුදිනාටත් එයාගේ පරිවාර පිරිසටත් මේ නගා කියාගත් අනන්ත ප්‍රමාණ පුණ්‍ය කුසල ආශිර්වාද ශක්තිය විහිදුව පතුරු හරින් මේ පින් විහිදී පැතිර යාමිනේ දෙවියන්ගේ දේවානුභාවය වැඩි වෙත්වා ආයුෂේ වර්ණේ සැපේ බලේ පරිබාණ ඥානේ පිහිටත්වා නිවන් මාර්ගයට වාදා කරන කරුණ යම් තාක් ඇතනම් මේ සියල්ලකම නිදහස් වෙත්වා චිරහත් කාලයක් සම්බුදු ශාසනයේ සම්බුදු දේශනයේ සම්බුදු ශ්‍රාවකයන් වහන්සේලා රැකබලා ගනිත්වා දස කුසලයෙන් මෙදෙත්වා දස කුසලයේ වරත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදුකාර දෙල පින් අනුමෝදන් කරන්. ඒ වගේම පින් දෙන ඔබේ සුජීවස සිටින මව දෙමාපියන් සහෝදර සහෝදරි ඥාති හිත මිත්‍ර ආදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන පුංචි කාලේ ඉඳන් මේ මොහොත දක්වා අපට ගුරු අරුකන් ලබා දුන්නා වූ අකුරු අයනු අයනු කියලා දීලා ඔබට අකුරු ශාස්ත්‍ර කියලා දුන්නා වූ යම්තා ගුරුවරු ගුරුලයන් පිරිසක් ඉන්නවා නම් ඒ සුදිනාටත් ඒ වගේම විවිධ කරදරයක් කිරිහැරයක් වෙච්ච වෙලාවක ඔබට උදව්ව පදවක් ලබා දීලා උදව් පදව කරා වූ අතහිතකම දුන්නා වූ යම්තා පිරිසක් ඉන්නවා නම් ඒ සුදිනාටත් ඒ වගේම පින්දුන ඔබේ සාපිපාසාගෙන නිවා ගන්නට ආහාරය පාන නිර්මාණය කළ දීලා ඒ ඔබේ අතරපත් වෙනකම් වෙහෙස මහන්සිලා කටයුතු කරපු සම්සිදනාටත් ඒ වගේම අවුවෙන් වැස්සෙන් පින්නෙන් ආරක්ෂා වෙලා ජීවත් වෙනට නිවාස ස්ථානයක් නිර්මාණය කළ දීලා ඒ ඔබේ අතරපත් වෙනකම් වෙහෙස මහන්සිලා කටයුතු කරපු සම්සිදනාටත් ඒ වගේම මැසිමදුරු වදුරුන්ගෙන් බේරලා ජීවත් වෙනට ඇඳුම් ආයතන නිර්මාණය කළ දීලා ඒ ඔබේ අතරපත් වෙනකම් වෙහෙස මහන්සිලා කටයුතු කරපු සම්සිදනාටත් ඒ වගේම ලෙඩක් දුකක් කරදරයක් හිරියරයක් අසනීපයක් රෝගාබාධයක් වෙච්ච වෙලාවක ඔබට වෙදේරමක් කරලා දීලා බෙහෙතක් හේතක් කර දී කියලා දීලා ඔබ සූපත් කිරීම නිසා වෙහෙස මහන්සිලා කටයුතු කරපු සෑම සිදුවීමකටත් මේ නගා කියාගත් පුණ්‍ය ශක්ති විද්‍යාව පතුරු හරි මේ වගේ මේ රට පාලනය කරන මේ රට සංවර්ධනය කරන මේ රට ආරක්ෂා කරන ආ වූ යම් තා පිරිසක් ඉන්න නම් පින් දෙවියන් දිවි හිමින් අපේ වෙලාව කටයුතු කරන ඒ සිදු දනාරත් මේ නගා කියාගත් පුණ්‍ය ශක්ති විද්‍යාව පතුරු හරිමු. ඒ වගේම මේ රටේ මහා දරුණු යුද්ධයක් පැතුණු කාලයේදී දෙවියන් තමන්ගේ දිවි හිමින් අපේ වෙලාව කටයුතු කරා වූ ත්‍රිවිධ හමුදාවේ සේවය කරා වූ සෙබිලියන්සේ ඒ වගේම පොලිසිය සේවය කරා මහත්මයාත්මී අතුරුටගත් ඒ යුද්ධයේදී ජීවිත අසිර පතුන යන්තා පිරිසක් ඉන්නුනේ ඒ සුදිනාටත් මේ නගරයේ ඇත පුණ්‍ය ශක්ති විද්‍යාව පදරු හරින් මේ පින් වීදී පැතිර යාමෙන් ඒ අභවගාමී වින යම් පිරිසක් ඉන්නුනේ ඒ ආත්මි දේව සම්දිරි සුභිතියක් දව ලබත්වා සතර පුරාවට කරගියාගත යම් තාක් නායකතුමාත් නම් මේ සියලකින් නිදහස් වෙත්වා දස කුසලෙ මිදෙත්වා දස කුසලෙ වරත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා එයර වැදල් දියන්න රෝගාබාධ අතුරන්තරා යම් තාක් ඇත්නම් මේ සියලකින් නිදහස් වෙත්වා යක්ෂ ප්‍රේත පිසාච මලගේ ලුකුම් බණ්ඩාදීන දුමියා දෝසාන්දකර පාපාන්දකර ඇත්නම් මේ සියලකින් නිදහස් වෙත්වා දස කුසලෙ මිදෙත්වා දස කුසලෙ වරත දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පින් අනුමෝදන් කරන් ඒ වගේම පින්දින ඔබේ නමින් ජන්මාන්තරගතවන් දෙදෙනු මවුද මාපියන් සහෝදර සහෝදරියන් මිත්‍රාදී පිරිසත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම අනන්ත සංසාරය පුරාට ඔබත් එක්ක විවිධාකාරයෙන් සහ සම්බන්ධකම් ඇති කරගෙන කටයුතු කරන ආවව යම්තා පිරිසක් ඉන්නවා නම් ඒ සිදුවීමත් මේ මොහොතේ සිහිපත් කරගෙන ඒ වගේම අනුමෙක් කල්පය පුරාට ඔබ යතින් විවිධාකාරය අඩත් ඇට්ටන් වලට ලක් වෙලා හිංගි හිංසාවන්ට ලක් වෙලා කරදර හිිරිය බාධක වලට ලක් වෙලා අද ඔබෙන් ඒවට පරිගන්නවා කියලා හිතාගෙන ඔබ කපනවා කොටනවා මරනවා කියලා හිතාගෙන ඔබේ ලෞකික ලෝකෝත්තර ජීවිතේට බාධා කරනවා කියලා හිතාගෙන කටයුතු කරන යම්තා පිරිසක් ඉන්නවා නම් ඒ ඇයටත් අනන්ත ප්‍රමාණ මෙත්තා ගුණයකින් යුක්ත වේ සිරි දිනාටත් මේ නගා කියාගත පුණ්‍ය ශක්තිය වීදුව පතුරු ආරින් මේ පිං වීදී පැති ප්‍රයාමෙන් හේයද ගම්පිසක් අබව ගාමි වෙන හේන් අතම දේවා සම්දිර සුගතියත් බලවත්වා සතර පුරාවට කරගත්වා යම් තාක් නායකන දුමත් නම් ඒ සියල්ලකින් නිදහස් කරත්වා දසහසෙන් මිදෙත්වා දසකුසලේ වලත් දසපුණ්‍ය ක්‍රියාන් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කර දෙල පිං අනුමෝදන් කරන් හේමනම් පිං අවසාන වශයෙන් සිහිපත් කරගමු අද දවසේ පටන් මේ මොද්දක් ඔබ කර කියාගත්තා අනන්ත ප්‍රමාණ පුණ්‍ය කංගා කුසල ගංගාවගේ බලමහිමෙන් මේ මිහි මණ්ඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙත්වා ඒ පහළ වන් අරිහතුන් වහන්සේලා අතරට ඔබ සිය දිනාට මේ තුන් දවස්නාව ලැබිලා මේ මනසත් භාවය තුළ දීම ශ්‍රී ගෞතම සම්බුදු ශාසනය තුළ දීම බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසි පමිනවා දාල නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තිය ඒකාන්තෙන්ම සාක්ෂාත් වෙත්වා කියලා සාදු කර දෙලා පින් අනුමෝදන් කරන් මහා සංඝරත්නය ඔබ සිය දිනාට මෙත්තානි සංසෙන් ආශිර්වාද කරනවා ඇති පින්දුර සිය දලාම වන්දනා කරගන්න රාග ගින්නෙන් නිදෙත්වා දේශ ගින්නෙන් නිදෙත්වා මෝහ ගින්නෙන් නිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා රාග ගිනි නිවේවා දේශ ගිනි නිවේවා මෝහ ගිනි නිවේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා නිවන් සැප ලැබේවා තුනුරුවන්ගේ සූවිසි අනන්ත මහා ගුණ බලෙන් සිළු ලෝක සිළු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා සාදු 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 හොඳයි පින්වතුනි එහෙමනම් අපි එතකින් අද දවසේ දේශනාව අවසන් කරමු ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි.